Buddhaṃ Vetarāgaṃ Mahāmuniṃ Nimantayāmi Sugataṃ Lokajataṃ Narāsabhaṃ යති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයන් අවසරයි. ඒ වගේම මේ ස්ථානයට වැඩමවා වැඩඳින අතිගෞරවනීය මහා සංඝ රත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක ධාතුන් මෙසෙන් ආවේ සීලම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස සිහිපත් කරගෙන ඒ අතන්ටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. එවෙදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් හිපීටන්න කියලා හිතාගෙන, ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තර ගතවන්ට යදුනාවේ සීලම ඥාතිත මිත්‍රාදී පිරිස සිහිපත් කරගෙන ඒ අතන්ටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. එවෙදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තරීතර පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අත මෙදිලා සුගිද මුදිත වෙන්න කියලා හිතාගෙන. එහෙමනම් පින්වතුනි, මම දෙවියන්ට ආරාධනා කරන මොහොතදී ඔබ සීලම දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානයට වෙදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්ථා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං ලැබෙන්නේ නැහැ. අදිස්ථාන ගාථා සජ්ජායනා කළා. අපි දේශනාව වැඩ කටයුතු ආරම්භ කරමු. ධීරස්ස විගත මොහස්ස අභින්න කේලස්ස විජිත විජයස්ස අනිඝස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාධු පඤ්ඤස්ස වෙසන්තරස්ස විමලස්ස භගවතු තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අකතං කතිස්ස තුසිතස්ස වන්ත ලෝකමිසස්ස මුදිතස්ස කත සමනස්ස මනුජස්ස අන්තිම සාරීරස්ස නරස්ස අනෝපමස්ස විරජස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අසංසයස්ස කුලස්ස වේනයිකස්ස සාරථි වරස්ස අනුත්තරස්ස රුචිර ධම්මස්ස නික්ඛංකස්ස අභාසකරස්ස මානච්චිදස්ස වීරස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නිසභස්ස අප්පමෙයස්ස ගම්භීරස්ස මෝනපත්තස්ස ඛේමංකරස්ස වේදස්ස ධම්මට්ඨස්ස සංගතස්ස සංගාතිගස්ස මුත්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාගස්ස පන්තසේනස්ස කේන සංයෝජනස්ස මුත්තස්ස පඨිමන්තකස්ස ධෝනස්ස පන්නද්ධජස්ස වේතරාගස්ස දන්තස්ස නිප්පපංචස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉසි සත්තමස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස අහාතකස්ස පදකස්ස පස්සද්දස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අරියස්ස භාවිතත්තස්ස පහන්නත්තස්ස නියාකරනස්ස සතිමතෝ විපස්සෙස්ස අනභිනතස්ස නොආපනතස්ස අනේජස්ස වසීපත්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මග්ගතස්ස ජායස්ස අනනුගතන්තරස්ස සුද්දස්ස අසිතස්ස අප්පහීනස්ස පවිවිත්තස්ස අග්ගපත්තස්ස තින්නස්ස තාරයන්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්තස්ස භූරිපඤ්ඤස්ස මහාපඤ්ඤස්ස විතලෝභස්ස තථාගතස්ස සුගතස්ස අප්පටි පුග්ගලස්ස අසමස්ස විසරදස්ස නිපුනස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තංහච්චිදස්ස බුද්දස්ස විතධූමස්ස අනුපලිත්තස්ස ආහුනෙයස්ස යක්ඛස්ස උත්තම පුග්ගලස්ස අතුලස්ස මහතෝයසග්ග පත්තස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං හොඳයි පින්විතනේ. දැන් ඊයේ ඉඳලා මේ ස්ථානයට හැවිදෙලා ඊයේ දවසෙත් බණහලා බොහෝ පිරිසක්. ඊට පස්සේ ඔය හෝටලයක් හරි මොකක් හරි බුක් කරගෙන එහෙ නැවතිලා ඉඳලා දැන් ආයිසරයක් හැවිදෙලා බණහලා මොකද්ද ඒ කරන්නේ? විකාරද? තරුණ ජීවිතයයි ඔහොම නාස්ති කරගන්න. පොයට ඔබට නිවාඩුවක් හම්බෙන්නේ මේ නාචි මලේ ඇලගයින්ට ගිහිල්ලා. ඊට කලින් දවසේ පොලේ මිඳලා ගත් අරක්කු බෝතලෙ දොන ගම. අන්න ඒකට. බලන්න සංගතනේ. ඔබ මේ ලෝකේන මිනිස්සුන් වඩා ගොඩක් වෙනස්. මොනවාක තමයි තියෙන්නේ කලන ඇසුරෙන් ඔබ ලබලා තියෙන ලොකුම ජයග්‍රහණය. අද ඔබට ඔබගේ හිත හදා ගන්න පුළුවන් වෙලා තියෙනවා පින්වතුනි. ලෝකේ ඉන්න අනෙක් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට ජීවත් වෙන්න. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඔය හිත හදා ගන්නවා කියන වැඩ පිළිවෙල. අද අලුත් පිරිසකුත් ඇති. අලුත් හේවත් ආරාමයට වැඩි එන්න යන්න බැරි වෙච්ච නමුත් දේශනා හැමෙන් අහපු කිරිස් එහෙම ඇති. දැන් ඔබ මේ නිතර මේ ආරාමයට යන්නේ නැහො නිතර බණහන මේ නිවන් දකින්න කියන මහා වෙරවීරයෙන් කටයුතු කරන ඔබට වෙනතනේ ඒ ශක්තිය දැන් ගොඩ නැගිලා තියෙනවා. ඒ කියන්නේ ලෝකයා ඔබ ගැන මොනව හිතුවා ඔබගේ ගමන ඔබ යන ඒක ලේසියෙන් පහසුවෙන් හිතන්න එපා පින්තුනේ. ඔබය සාක්ෂාත් කරගෙන තියෙන ලේසි එකක් කියලා. මොකද සාමාන්‍යයෙන් ඔබේ ගෙදර පිරිස ජීවත් වෙන්නේ ඔබේ ගමේ අයට ඕන විදිහට. ඒක තමයි ඇත්ත කතා. එහෙම නැත්නම් ඔබගේ ඥාතීන්ට ඕන විදිහට. ඒක මූලිකම එකකේ ගත්තොත් එහෙම ඔබේ ගෙදර ඉන්න ඔබේ දරුවා ජීවත් වෙන්නේ දරුවට ඕන විදිහට නෙමෙයි ඔබට ඕන විදිහට. ඔබ ඉගෙනගෙන ඔබ දොස්තර කෙනෙක් වෙන්නේ නැති ගුරුවරයෙක් වෙන්නේ නැති accountant කෙනෙක් වෙන්නේ නැති ඉංජිනේරුවෙක් වෙන්නේ නැති විවිධ හමුදාවට යන්නේ නැති පොලිසියට යන්නේ නැති ආදී වශයෙන් විවිධ ශේෂ්ත්‍රවල ඔබ කටයුතු කරන්නේ නැති ගොඩක් දුරට කාට ඕන හින්දාද? ඔබගේ දෙමාපියන්ට ඕන නිසා. ඒක තමයි පිටින් සාමාන්‍ය විදිය. ඇත්තටම අපි ඉස්කෝලේ ගියත් කාට ඕන හින්දාද? දෙමාපියන්ට ඕනේ නැහැ. නැත්නම් ඉස්කෝලේ යන්නේ අපිට ඕන ගමදේ කොල්ලොත් එක්ක බෝල් ගහන්න. හැමදාම. ඒ හැටි. එහෙනම් පින්වතුනි අපේ මේ ජීවිත අපි පවත්වාගෙන යන්නේ ඇත්තටම කාට හරි ඕන නිසා. මේ හැමෝගෙම ඕනෑ පාකම් වලට තමයි ඒක කරන්නේ. මොකද හේතුව පින්වතුනි? අපි හරියට කන්සර්න් කරනවා. අපි හරියට සලකනවා පින්වතුනි අනිත් අය අපි ගැන මොකද්ද දරන මතය කියන එක. ඒක මහා මුදම අවාසනාවන්ත ස්වභාවයක් පින්වතුනි. අනිත් අය අපි ගැන දරන මතේ මොකද්ද කියන එක ගැන too concerned. ඒකයි ප්‍රශ්නේ. ඒක නිසා ඔබේ ගමේ මිනිස්සු එහෙම ඔබට කියන්න ගත්තොත් එහෙම ඔය පේනවද ඔය හැමදාම සිල්ලෙද්දකුත් ඇඳගෙන පොට්ටනියකුත් උස්සගෙන ඔය යන්නේ. එහෙම කියලා දෙපාරක් ඔබට කිව්වනම් එහෙම පින්වතුනි ඔබ පොට්ටනිය පැත්තකින් තියලා ගෙදරට වෙලා ඉන්න. ඒ කියන්නේ පින්වතුනි අර මම ඒකට හොඳ උදාහරණයක් කතාවක් කියන්න. එක්තරා මේ රෙදි හොදන මනුස්සයෙක් ගාව හිටියලු පින්වතුනි. බූරුවෙක්. මොකද්ද? බූරුවෙක්. හොඳට අහලා පුරුද්දින්නේ දේ වචනේ. බූරුවෙක්. මම නෙමෙයි පින්වතුනි ඔවා කියන්නේ මේ පංචතන්ත්‍ර ආදි වශයෙන් මේ කතාවල ගොඩක් ওই බූරුව ගැන තමයි තියෙන්නේ. ඇයි දන්නේ? ඉතින් ඒවෙන් මිනිසුන්ට ආදර්ශයක් ගන්න මේ කතා ලියලා තියෙන්නේ. එය වැඩි හරියක් ඉන්නේ ගුරු. ඉතින් මේ රෙදි හොදන මනුස්සයා ගාව හිටියලු බූරුවෙක්. මේ හැබැයි මේ රෙදි හොදන මනුස්සයා බොහොම දුප්පත් මනුස්සයෙක්. ඒක නිසා මේ මනුස්සයාට බූරුවට ගොඩක් කන්න දෙන්න විදිහක් නැහැ. ඒක නිසා වෙන්දෙනි බොහොම යන්තමින් බූරුවට කන්න දීගෙන හැබැයි බූරුවගෙන් වැඩ ගන්න උදේ හවා නැතු. ඉතින් මේ මනුස්සයාට හරි දුකයි මේ සම්බන්ධ. ඒක නිසා දවසක් මේ මනුස්සයා කල්පනා කර කර බූරුවගේ පිටේ බඩුත් පටවගෙන එනකොට දකින්නවා වෙන්දෙනි කොටියෙක් මැරිලා ඉන්නවා. මිනිහට හොඳ අදහසක් පහළ වෙනවා මේ වෙලාවේ. මේ මිනිහයා මොකද කරන්නේ? කොටියවත් අරගෙන ගිහිල්ලා එනවා. කොටියගේ මස්ටික් අයින් කරලා හංකඩේ අරගෙන වේලලා රාත්‍රී කාලෙදී බූරුවගේ පිටේ බඳිනවා ඒක. බඳලා බූරුවව යවනවා අසල්වැසියන්ගේ කුඹුර වලට. දැන් බූරුව ගිහිල්ලා මොකද කරන්නේ? රිසිසේ අසල්වැසියන්ගේ කුඹුරු ටික කනවා. මොකද මිනිස්සෙක් දැක්කත් පේන්නේ කවද? කොටියෙක්. ඉතින් කොටියා කුඹුරු කන්නේ නැහනේ. ඒක නිසා ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි කොටියෙක් නිසා කවුරුත් ළඟපාතකට යන්නෙත් නැහැ. හරියට බලන්න. ඉතින් කීප දවසක් කොහොම කනකොට පින්වතුනේ දැන් මූ මොකද?
බූරුවෙක්නේ.
මොකෙන්ද? බූරුවෙක්. නිකන් කියන්න එපා බූරුවා කියලා. ඒ අර සතානේ. ඔය ඒක શબ્ද ගන්න විදිහ දෙකක් තියෙනවා පින්වතුනේ. එකක් තමයි බූරුවා. බූරුවා කියන්නේ කකුල් හතරේ තියෙන සතා. මම බූරුවෙක්. ඒ කවුද? ඒ කියන්නේ අර මහා ගොන්තඩියෙක් කියන වචන. ඉතින් මේක බූරුවෙක් වුණාට මහා බූරුවෙක්. ඒක නිසා මේක මේ කකා ඉන්න වෙලාවේදී පින්වතුනේ බූරු දෙනක්. ඒට එහා පැත්තේ කැලේ ඉඳගෙන ගෑ ගැහුවා. දැන් මූ මොකද? බූරුවනේ. නැත්තම් දැන් මේ හොඳට මේ කොටියම පෙරවගෙන ඉන්නේ මිනිත්තු හිතාගෙන ඉන්නේ මූ කොටිය කියලා. මේ ඔක්කොම හරි. නමුත් පින්වතුනේ අර එහා කැලේ ඉඳලා තව බූරු දෙනක් කෑ ගැහුවා. ඒ කෑ ගහනකොට පින්වතුනේ සාමාන්‍යයෙන් ඒ බූරු දෙන කෑ ගහද්දි බූරුවට ඉන්න බෑ. ඒක නිසා බූරුවා මොකද කළේ? බොහොම සතුටටපත් වෙලා බූරුවත් මෙහි ඉඳලා කෑ ගැහුවා. ඒක ඇහගාපු ගමන් අර ගමේ මිනිස්සු දැනගත්තා මූණන් කොටියෙක් නෙමෙයි මූණන් බූරුවෙක් කියලා. ඒක නිසා මොකද කළේ? ඇය දෙල්ල උඩ ගහලා ඌව පනල දැම්මා. බූරුවන්ට පින්ගතුනේ තව බූරුවෙක් කෑ ගහද්දි මක් කරන් ඉන්න බැරිද? ඉවසන් ඉන්න බෑ. මම ඔබගේ දකින්න පින්වතුනි අන්නේ බූරු ගතිය ඔබගෙන් දැන් ටික ටික අයින් වෙනවා කියලා. ඒ කියන්නේ තව කෙනෙක් වෙනුවෙන් හෝ තව කෙනෙක්ගේ මතයට තව කෙනෙක් කියන විදිහට ජීවත් වෙනවා කියන එකෙන් ඔබ ටික ටික ඈත් වෙනවා කියලා. ඒ කියන්නේ පින්වතුනි ඔබගේ පෞරුෂත්වය කියන එක වර්ධනය වෙනවා යහපත කිරීම උදෙසා. නැත්තම් මේ ගොඩාක් මිනිසුන්ට වෙලා තියෙන පින්වතුනි මේ මිනිසු උත්සාහ කරනවා ගොඩ නගා ගන්න චරිතයක්. ඒක හේතුව අපි හොඳටම දන්නවා අවිද්‍යා තෘෂ්ණා සහගතව මේ කෙරෙන වැඩ පිළිවෙල නිසා අර මම කියල එකක් හැංගෙන්න පටන් ගත්තට පස්සේ පින්වතුනි මේ මම කියන එක පාක් කරන්න ඕන වෙනවනේ කොහේ හරි. කාර් එකක් ගත්තොත් මොකද්ද කරන්න ඕනේ? ඕක පාක් කරන්න එපා කොහේ හරි. ඒ වගේ මම කියල එකක් හිතෙන්න ගත්තට පස්සේ පින්වතුනි මේ මම කියන එක කොහේ හරි තැනක තියලා තියන්න ඕනේ. ඒ කොහේ හරි තැනක තියන්න ඕන නිසා අනික් මිනිස්සු කියන කරන දේවල් ගැන හරි වැදගත් මේ මනුස්සයාටද. මොකද එයාගේ පාකින් එක තීරණය වෙන්නේ අනික් මිනිස්සු කියන කරන දේට අනුව. දැන් ඔබ හරි ආසයි නේද ඔබ හොඳ මහත්ෙක් කියලා අහන්න? ඔබ හොඳ වුණා නරක වුණා ඔබ ආසයි නේද පින්කදෙන හොඳ මහත්ෙක් හොඳ නෝන කෙනෙක් කියලා අහන්න? දැන් මම ඔබට කිව්වොත් එහෙනම් ඔබ මොන හොඳ මහත්ද පොල් බූරුවෙක් නේ කියලා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ඔබගේ හිතරි දෙනව නේද? ඒකට හේතුව ඔබ උඩ පාකින් එක පාක් කරලා තියෙද්දි මං කරන්නේ පින්විතින ඔබ වැදලා දානවා පල්ලෙහා තියෙන පාක් එකකට. දැන් බලන්න පින්විතින ඔබ කොච්චර උත්සාහ කරයිද කියලා නෑ මං පොල් බූරුවෙක් නෙමෙයි මං බූරුවෙකුත් නෙමෙයි. හා කියයි ඔබ. අනේ අර හරි ප්‍රාථමික වෙනවා. ප්‍රාථමික වෙලා පින්විතින කොහොම හරි උත්සාහ කරනවා උඩ තැන තියාගා. අන්න ඒක නිසා පින්වතුනි අද ඔබ ගැන මිනිස්සු විවිධාකාර මතපල කරද්දී ඔබ හරියට හිතරින්ද ගන්නවා ඒ සම්බන්ධ. ඔබගේ හිත රිදෙන නිසා පින්වතුනි ඊට පස්සේ ඔබ කරන්නේ මොකද්ද? ඔබ කරන්න කැමති දේ නොකර ඉන්නවා. හොඳට කල්පනා කරලා බලන්න ජීවිතේ ඔබ කරන්න කැමති දේවල් තිබුණ ඕනේ තරම්. නමුත් ඔබ ඒකක්වත් කළේ නැහැ. ඒක කළේ නැත්නම් පින්වතුනි වටේ විතරේ ඉන්න මිනිස්සු ඔබ ගැන මොනව හිතයිද කියලා ඔබට නිකන් හිතට මහා චකිතයක් දැනෙච්ච නිසා. ඔබ නිවන් දකින්න ආවට පස්සෙත් පින්විතින ඔය ප්‍රශ්නේ ඔබට තියෙනවා. ඔබ හැමදාම බණ අහනවා නම් ඔබ හැමදාම බණක් භාවනාවක් කරන කෙනෙක් නම් අනිත් අය දොස් පරොස් නැගෙන වෙලාවට ඔබ ඉවසගෙන ඉන්න කෙනෙක් නම් පින්විතින සමහරට ඔබේ ගමේ මිනිස්සු ඔබට විවිධාකාරයේ නම් පටබඳි. ඔබේ ගමේ මිනිස්සු සමහරට ඔබ ගම ඇසුරු කරන කෙනෙක් නම් ඔබට අනික් මිනිස්සු ගැන අනික් මිනිස්සු කියන කරන දේවල් ලොකුවට බලපාන කෙනෙක් නම් පින්විතනේ ඒ අය ඔබට විවිධ දේවල් කියද්දි ඔබ මානසිකව කඩාවැටෙනවා. ඔබ මානසිකව කඩාවැටලා පින්විතනේ ඊට පස්සේ ඒක අහන්න බැරි නිසා ඔබ සද්ද නැතු ඉන්න අර කිසි දෙයක් කරන්නේ නැතුව. නැවත ඔබ හොඳටම දැනගන්න ඕනේ පින්විතනේ එකෙන් අහේනිය වෙන්නේ ඔබට කියලා. ඉතින් නමුත් මේ දිගට මෙන පිරිස දැක්කට පස්සේ පින්විතනේ අපිට හිතෙන්නේ දැන් ඔබ ඒ தත්ත්වෙින් මිදෙන්නේ නැහැ. කවුරු මොනව ඔබට කිව්වත් දැන් ඔබ මේ ගමන යන්න පටන් අරන් තියෙන්නේ කියලා තමයි අපිට හිතෙන්නේ. ඒක නිසා පින්විතනේ අර ජාතිය බූරුවෙක් වෙන්නේ නැතුව තව බූරුවෙක් කෑ ගහන වෙලාවට පින්විතනේ ඒක ඉවස ගන්න බැරුව කෑ ගහන මට්ටමට පත් වෙන්නේ නැතුව ඔබ ඔබගේ පාඩුවේ ඔබගේ ඔබ යන වැඩේ කරන්න. අනිත් අය ඔබට මොනවා කියනවද කියන එක ගැන ඔබ එච්චර තකන්න යන්න එපා. ඒකට හේතුව තමයි පින්විතනේ ලෝක සත්‍යයට හිතන හිතන දේවල් මේ ලෝක සත්‍යය කතා කරන. ඒ ලෝක සත්‍යයේ හැටි. තථාගතයන් වහන්සේ ගාවට අතුල කියලා උපාසකයෙක් ආවා. ඒ එන්න කලින් පින්විතනේ රේවත කියන භික්ෂුන් වහන්සේ ගාවට ගිහිල්ලා හිටියා. උන්වහන්සේ ධ්‍යානයකට සම්බන්ධෙල හිටියේ. මේ අතුල කියන උපාසකයා බොහෝම වැර උපාසකයෙක්. ඔය ගම්වල වැර උපාසකයෝ ඉන්නේ. වැර උපාසකයෝ කියන්නේ පිරිසක් තියාගෙන ඒ උපාසක පිරිසේ නායකත්වයේ අරගෙන ඉතින් හරි උපාසක මහත්තයයි. බොහොම දරුණු කෙනෙක්. හාමුදුරුවොත් එක්ක වුණත් ඕන විදිහක කතා බහ කරන්න යන්න පුළුවන් සයිස් මානසිකත්වයක් හදාගෙන ඉන්න කෙනෙක් මේ අතුලගෙන උපාසකයා. තව 500ක් උපාසකවරු පිරිවරගෙන ආවා. ඇවිල්ලා දැන් මෙයාට ඕනුනේ බණක් අහන්න. ඉතින් කට්ටියට අයියන් බණ අහන්න යන් ගිහිල්ලා අපි කතා කරමු අපි බණ ටිකක් අහමු ආදී වශයෙන් දැන් පිරිස එකගෙන ඇවිදilla. රේවත හාමුදුරුවෝ ඉස්සරහින් ඉඳගත්තා. දැන් ඉඳගත්තර රේවත හාමුදුරුවෝ සමාධියට සම්බන්ධ වෙලා හිටියේ. දැන් බලාගෙන හිටියා දැන් මුන්නාසේ ඇස් අරින්නවත් නැහැ. කේන්ති ගියා. අන්තිමේ දාගත්ත මේ අපි දැන් කොච්චර වෙලාද ඇවිල්ලා මුන්නහසට තිබුණානේ පොඩ්ඩ ඇද්ද කැරලා අපිත් එක වචනයක් දෙයක් හරි කතා කරන්න මේ ඇද්දක පියාගත්ත තාමත් ඇස් අරින්නේ අපි අයියන්න කියලා එතනින් නැගිලා අපිට පිට වෙනවා සාරිපුත්‍රයන් වහන්සේ අපියන් සාරිපුත්‍රයන් වහන්සේ ගාවට කියලා එතනට වැඩි එතනට ගියා කට්ටියත් එක්ක සාරිපුත්‍රයන් වහන්සේට ගිහිල්ලා කිව්වා මෙන්න මෙහෙම සිදුවීමක් වුණා කියලා. ඉතින් සාරිපුත්‍රයන් වහන්සේ මොකද කළේ? මේ ආයත මහා සාර ධර්ම ස්කන්ධයක් දේශනා කළා. ඒ දේශනාව අහලි වෙනකොට, ඒ කියන්නේ දීර්ඝ වශයෙන් දේශනාවක් කළා. ඒ දේශනාව අහලි වෙනකොට මෙයාට තවත් කේන්ති ගියා. හේතුව මේ අපිට පුළුවන් ඔච්චර බණක් තේරුම් ගන්න. මේ බර බණ කියන්නේ අපිට. මේ හිතෙන් කියනවා දැන් මේ. ඔය කියන එකක්වත් අපිට තේරෙන්නේ නැහැ. අපි හාමුදුරුවෝ අපිට ඔච්චර ලොකු බණ කියන්නේ. හරියන්නේ නැහැ මේක කියලා. උන්වහන්සේලත් වැඳලා අවසර අරගෙන ආනන්ද හාමුදුරුවෝ ගාවට ගියා. අනේ ආනන්ද හාමුදුරුවෝ නම් අපිට හොඳ බණ කියයි ධර්ම භාණ්ඩාගාරිකෙනේ ඕන තරම් බණත් ඇතිනේ. ඉතින් ආනන්ද හාමුදුරන්ට ගිහිලා මේ විස්තර දෙකම කිව්වට පස්සේ ආනන්ද හාමුදුරුව බොහොම කෙටියෙන් ගැළපෙන ධම්ම දේශනාවක් කළා. අනේ ඊට පස්සේ මේ උපාසක මහත්තයාට ඔන්න ඉස්සරහට විශේෂ පදයක් ඔබ දාගන්න. මේ උපාසක මහත්තයා හිතුවානේ අපි පොඩි ළමයි කියලා හිතුවත් දන්නේ නැහැ. මම මෙච්චර මේ පොඩි පොඩ්ඩක් අනිත් එක මෙහෙන පොඩ්ඩ වෙලාවයි බණ කිව්වේ. මේ කවුරුත් හරියන්නේ නැහැ අපි යම් බුදුහාමුදුරුවන්ට. කියලා පින්විතනේ මේ පිරිස බුදුහාඳුරු ගාවට ගිහලා සිදුවීම කිව්වා. අන්න ඒ වෙලාවේ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පෝරාණ මේතන් අතුල නේතන් අජ්ජ තනාමිව නින්දන්ති තුන්හි මාසීනං නින්දන්ති බහු බාණීනං මිත බාණීනම් වි නින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝ කියලා. මේක මේ අද ඊයේ ඉඳලා එන එකක් නෙමෙයි අතුල. මේක එදා ඉඳලාම පවතින ක්‍රමයක් මේ. සද්ද නැතුව ඉන්න අයටත් බනිනවා. වැඩියෙන් කතා කරන අයටත් බනිනවා. යම් ප්‍රමාණයට කතා කරන අයටත් බනිනවා. මේ ලෝකේ නිന്ദා නොලබපු කෙනෙක් නැහැ කියලා. ඉතින් මේගොතනේ ඔන්නඔක හොඳට ඔබ තේරුම් ගන්න. මේ ලෝකේ නිന്ദා නොලබන අය නැහැ. මේ ලෝකේ හැමෝම නිന്ദාත් ලබනවා ප්‍රශංසාත් ලබනවා. ඒක මේ අටලෝ දහමෙන් එක කාරණාවක්. ඒක නිසා ඔබ මේ ගමන යන්න පටන් ගත්තට පස්සේ පින්වතුනේ පිරිසක් ඔබට ආවඩයි. ඔබව පුදයි. එවත් ඔබට මල් විසි කරයි. ඔබ අනේ හොඳට ධම්ම අවබෝධ වෙලා තියෙන්නේ ඔබට කියලා සමහරට පුදුයි. ඔබ ගෙදරට ආවට පස්සේ එම පිංගතුනි සමහරට ඔබ නිකන් මාර්ගඵලලාභීක් ආකාරයෙන් ඔබට සලකයි. හොඳ උපාසක මහත්මයෙකුට සලකන ආකාරයෙන් ඔබට සලකයි පිංගතුනි. ඒ වගේම තව පිරිසක් ඉන්නවා පිංගතුනි ඔබට ගල් ගහන. ඒ ඇයි ඔබගේ වත්පැවතුම් ගැළපෙන්නේ නැහැ. ඒක නිසා පිංගතුනි ඒ අය ඔබට නිරන්තරයෙන් දොස් කියයි. ඕක තමයි පිංගතුනි මේ ලෝකේ තියෙන ස්වභාවය. ඔන්න ඔය කියන අටලෝ දහමට ඔබ කම්පා වෙන්න ගත්තොත් ඔබගේ පවිදි ජීවිතේ හෝ වේවා ඔබගේ ගිහි ජීවිතේ එහෙම නැත්නම් මේ උපාසක ජීවිතේ හෝ වේවා මේ ඔක්කොම මක් වෙලා යනවාද? විනාශ වෙලා යනවා. මතක තියාගන්න ප්‍රශංසාවට නින්දාවට දෙකටම කම්පා වුණොත් මොකද්ද පින්වතුනි කම්පා වෙනවා කියන්නේ? කම්පණයට පත් වුණොත් එහෙම පින්වතුනි ඒ කියන්නේ ඔබගේ තියෙන අර ඉන්ද්‍රකීලයක් වගේ හිතවපු ඒ සද්ධා මානසිකත්වය දෙදරන්න ගත්තොත් එහෙම පින්වතුනි මිනිස්සෙක් කරන ප්‍රශංසාවක් නිසා. නින්දාව පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. නින්දාව නම් කොහොමද දෙදරනවා වගේ දැනෙනවනේ? සමහර වෙලාවට ඔබට දැනෙන්නේ නැහැ ප්‍රශංසාවට ඔබව දෙදර නැහැටි. පින්වතුනි ප්‍රශංසාවට දෙදරන එක තමයි ලොකුම භයානකම. ප්‍රශංසාවට ලක් වෙනකොට පින්වතුනි ඔබට ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් හටගන්නවා. ඒ ප්‍රශංසාව නැවත නැවත අහන්න ඔබව මේ හෙට ඉඳලා මෙහෙ නෑවිත් ඉන්න වැඩ කරන්න පුළුවන්. අද හොඳ ප්‍රශංසාවක් කළා ඊළඟ සතියක් කළොත්ද? බැන්නොත් එහෙම. අද බැන්නට වඩා හරි ප්‍රබලයි පිංගතනේ අද ප්‍රශංසාවක් කළා ඊළඟ සතිය බැන්නොත්. හොඳටම රිදෙනවා. හොඳටම රිදෙනවා. ඒකට හේතුව තමයි අද කරන ප්‍රශංසාව නිසා ඔබගේ හිත ඇතුලේ පිංගතනි ලොකු කැමැත්තක් ගොඩනගෙනවා ප්‍රශංසාහන්. ඒත් එක්කම පිංගතනි ඔබගේ හිත ඇතුලේ ගොඩනගෙන ඔබ සීලවන්තව තවදුරටත් ජීවත් වෙන්න ඕනේ කියලා. මොකක් හින්දාද? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. සීලවන්තව ජීවත් වෙන්නේ කොහොඳයි? ඔබ සීලවන්ත ඇවතුම් පැවතුම් දරාගෙන ඉන්න ඕනේ කියලා ඔබට හිතෙන්න පටන් ගන්නවා පිංගතනි අර කියන ප්‍රශංසාව ලබන්න. ඒක නිසා මේ සතිය ඇතුළත පිංගතනි ඔබ මේ අද හිතියට වඩා ගොඩක් ඔබ බොහොම සීලවන්තව ඉන්නවා. හැබැයි මතක තියාගන්න මොකක් හින්දාද? අර කියන ප්‍රශංසාව ගන්න ඕන නිසා. ඔන්නෝම ජීවත් වෙලා පිංගතනි ඊළඟ සතියේ මෙහි ආවට පස්සේ අපි ඔබට බැන්නොත් එහෙම. දැන් මොකද වෙන්නේ? තට්ටු දෙකේ බිල්ලිමක් උඩින් වැටෙන්නේ හිටව මිනිස්සයා උඩ පස්වෙනි තට්ටුවට අරන් ගිහලා බිම දැම්මා වගේ වැඩක් වෙනවා කියන්නේ. ඔබට පුදුමාකාර විදිහට රිදෙන්න පටන් ගන්නවා. එහෙනම් හොඳට තේරුම් ගන්න පින්වතුනි ඔය ඔබ මේ සීලවන්ත දීපවතක් ගත කරනකොට ඔබට දෙපැත්තකින් ඇවිදilla පින්වතුනි මිනිස්සු හේතු වෙනවා. සමහරු මල්වට්ටියක් අරගෙන ඇවිල්ලා ඔබට හේතු වෙනවා. සමහරු ගල්වට්ටියක් අරගෙන ඇවිල්ලා ඔබට හේතු වෙනවා. ඔය දෙගොල්ලෝ ඒගොල්ලන්ගේ කාර්යය කරනවා. ඔබ දන්නවා අතීතයක් තිස්සේ අපිටත් එහෙම වුණා අපි. සමහරු මල් ගැහුවා. සමහරු ගල් ගැහුවා. ඔය එකකටවත් පින්වතුනි අපිට කම්පා වීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද හේතුව පින්වතුනි අපි ආවේ කාගේවත් මල් කන්නවත් ගල් කන්නවත් නෙමෙයි. අපි මේ ගමන ආවේ පින්වතුනි අපේ විමුක්තිය සාක්ෂාත් කරගන්න. විමුක්ති මාර්ගයේ දිගේ යන්න. ඒක නිසා පින්වතුනි කවුරු ගල් ගැහුවත් කවුරු මල් ගැහුවත් අපි උපරිමයට උත්සාහ කළේ පින්වතුනි අපේ ගමන යන්න. ඒක නිසා ඔය මුල් අවදිවලදී පින්වතුනි අපි හැම තැනම පෙරතුණව ඔබ දකින්නේ නැහැ. මොකද හේතුව පින්වතුනි අපි හොඳට දන්නවා යුද්ධයක් කරන විදිය. යුද්ධයක් කරන විදිය දන්න නිසා තමයි පින්වතුනි අපි පෙරදුනේ. අපි හැමදාම ඔබට කියන කතාවක් තියෙනවනේ. ඔබ දිනන්න ඕනේ වෝ එක. බැටල් එක නෙමෙයි. මේ යුද්ධයක් කරනකොට පින්වතුනි කරුණු දෙකක් තියෙනවා. බැටල් එක කියලා එකක් තියෙනවා. ඒවට සිංහල වචන නම් මොකද්ද කියලා සටන කියලා කියමු. තේරෙයිද දන්නේ නැහැ. බැටල් එකට මොකද්ද කියන්නේ? සටන. බැටල් එක කියලා එකක් තියෙනවා පින්වතුනි වෝ එක කියලා තව එකක් තියෙනවා. වෝ එක කියලා කියන්නේ සමස්ත යුද්ධයට. බැටල් එක කියලා කියන්නේ පින්වතුනි සමහරට ප්‍රාදේශීය මට්ටමින් හෝ වේවා කොයි හරි මේ පොඩි තැනක වෙන පුංචි සටනකට අර යුද්ධේ අනු කොටසක් ඒක. දැන් ලංකාව නිදහස් කරගන්න ගිය මහ උතුරු නැගෙනහිර නිදහස් කරගන්න ගිය ගමනේදී අපි හිතමු ඒක කොයි හරි ඒක පොඩි තැනක් පොඩි නගරයක් තිබුණා. අන්න ඒකෙදී ඉතින් ඒකේ ගියා සටනක් පොඩි එකක්. අන්න ඒකට කියනවා බැටල් එකක් කියලා. පින්වතුනි බැටල් එක පෙරදුනාට කමක් නැහැ. මොකක් වෙනවනද? බොහෝ එක දිනනවන. හොඳට තේරුම් ගන්න මේක පිංගතනේ. ඔබ මේ යන ගමනේදී ඔබට ගොඩාක් වටින කාරණාවක් මේ කියන්නේ. අද්දුට ප්‍රත්‍යක්ෂ දෙයක් කියන්නේ පිංගතනේ. මේ යුද්ධේ දිනන්න පුළුවන්. ඔබ බැටල් එක පරදින්න. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. නමුත් බැටල් එක පරදින්න පිංගතනේ ඔබට ලොකු හයියක් ඕනේ. ලෝකයා විවිධාකාරයේ බොරු ප්‍රචාර අපි ගැන යවද්දී අපි හොඳටම දන්නවා නම් පින්විතනේ මේ හැම එකක්ම බොරු කියලා. යවන අයත් දන්නවා නම් හොඳට මේ හැම එකක්ම බොරු මේ යවන්නේ කියලා. නමුත් මේක අහගෙන ඉන්න අයට පින්විතනේ යම් කිසි කලකිරීමක් හෝ මොන හරි දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙලා පින්විතනේ සමහරට ආපු මේගොල්ලන්ගේ නම් බනහල වැඩක් නැහැ කියන තත්ත්වයට එන්න පුළුවන්. ආපු මේගොල්ලන්ට දානයක්වත් දීලා වැඩක් නැහැ කියන තත්ත්වයට එන්න පුළුවන් මේකට. ඒක පිරිසක්. තව පිරිසක් ඉන්න පුළුවන් අනේ මේ කොච්චර හොඳ ස්වාමීන් වහන්සේ ඇයි මේ මුන්නහදට මෙහෙම කියන්නේ කියලා පින්විතනේ ඇවිදලා දානමානය පූපස්ථාන කරන. ඕක තමයි විදිහ. නමුත් ඔය අවස්ථා දෙක ඔබ ගත්තොත් එහෙම පිංගතුනි, දැන් මම ගත්තොත් එහෙම මම පැවිදුනේ මොකටද? මම පැවිදුනේ පිංගතුනි ඔබ කියන හොඳ අහන්නයි, ඔබ කියන නරක අහන්නයිද? නෑ. එහෙනම් පිංගතුනි ඔබට හොඳ නරක කියන එක ඔබගේ වැඩක්. මග වඩාගෙන පවගමන කෙලවර කරගන්න එක මගේ වැඩක්. ඔන්න ඔය සංකල්පෙට පිංගතුනි ඔබ එන්න. මොකද ලෝකයාට හැමතිස්සෙම පින්වතුනි විවේචන තියෙනවා. හොඳට තේරුම් ගන්න එක. ලෝකයාට හැමතිස්සෙම විවේචනයක් තියෙනවා කියන්නේ. ඔබ ඔන්නම් ගිහලා යාළුවෙක් ගැන ඔබ ඔයාලට මං ගැන මොනවද හිතන්නේ කියලා. එයාට හිතෙන ටික කියයි. ඉතින් එයාට හිතෙනවනේ පින්වතුනි මොකද කරන්නේ ඒකට? එයාට හිතෙන ටික කියන්නේ කොහොම? එයා හිතෙන ටික කියවා. ඔබ ඊළඟ දවසේ ඇහුවොත් එහෙම ඔයාට හිතෙන ටික කියන්න කියලා ආයි කියන එකක් නැද්ද? ආයි කියයි. එහෙනම් පින්වතුනි මේ ලෝකේ ගැන විවිධ මතපල කරන්න හැමෝටම පුළුවන්. විශේෂයෙන් අත්නෝ මත පල කරන. ඒවට මේ ෆැක්ට් එකක් නැහැ මොකුත්. හේතුවක් වෙන්නේ මොකක් හරි නැහැ. හොයාග කොහෙන්ද හම්බුනේ? ඒක ඇත්තද නැත්තද? ඔය මොකුත් නැහැ බෙන්ගතනි. නමුත් මිනිස්සුන්ට පුළුවන් එක එක මත පල කරන්න. එහෙනම් ඔබ ගියන මේ ගමනේදී පින්විතනි ඔබගේ ජීවිතය ගැන ඔබගේ මේ යන ක්‍රමවේදය ගැන පින්විතනි මිනිස්සු විවිධාකාරයෙන් මත පල කරයි. අන්නේ මත අහන වෙලාවේදී පින්විතනි ඔබ කම්පණය වෙන්න ගත්තොත් ඒවට ඔබ පරදිනවා. හොඳට තේරුම් ගන්න ඒක. අපි ඕනතරම් දැකලා තියෙනවා පින්වතුනි එහෙම පරදින මිනිස්සු. ඔබ මේ ගමන යනකොට පින්වතුනි සමහරවිට ඔබ බණ ටිකක් එහෙම දැනගත්තොත් එහෙම. පිරිසක් ඇවිල්ලා ඔබට කියයි අනේ අපිට බණ ටිකක් කියන්න කියලා. කවුරු හරි අපෙන් ඇහුවොත් එහෙම හාමුදුරනේ අපි පිරිසක් මේ මගෙන් බණ ටිකක් මට බණ ටිකක් කියන්න කියලා කියනවා මං කියන්නද කියලා මං නම් කියන්නේ මහත්තයෝ මං අහන්නේ අනාගාමීද? අනාගාමීවත් නැත්තම් මහත්තයෝ අපි ඕක තව ටිකක් කල් අරිමු. ඕකට දැම්ම යන්න එපා කියලා අපි කියනවා. නමුත් ගොඩක් දුරට පින්විතනේ ඒ ඇවිදින්න අහන්නේ කම්පිත මිනිස්සේ. දැන් ඔල්රෙඩි කම්පැනි වෙන්න පටන් අරන් ඉවරයි. ඒක නිසා අපි මේ දෙන අවවාදියත් බොහොම පරිස්සමෙන් දෙන්නේ පින්විතනේ. එපා කියලා කියන්නේ. එපා කියලා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? එයා පවුත් කරගනී සමහර වෙලාවට. එහෙම වුවම අපි කියන්නේ පින්විතනේ ඉතින් මහත්ව අනාගාමීවත් වෙනකම් මේක කරන එක හරි භයානකයි. නමුත් පින්විතනේ ගොඩ පිරිසක් ඒක අහන්නේ නැහැ. ඒක අහන්නේ නැතුව පින්විතනේ ඊට පස්සේ ඒ අය පටන් ගන්න 3-4 දිනාට බණ ටිකක් කියන්නේ. තථාගත ධම්ම කියන එක පින්විතනේ කොහොම කතා කරත් බොහොම සුන්දරයි. මේ තථාගතයන් වහන්සේ දේශිතායුරින් කතා කළත් හෙවත් මේ ලෝකෙන් එතෙර වෙන්න කතා කළත් එහෙම නැත්නම් ආත්ම සංකල්පයට බැහැගෙන හරි කමන්නේ වින්නතනේ මේ ධහම කතා කළත් ධහම හරි සුන්දරයි. ඒක නිසා වින්නතනේ ඔබගේ මේ කතාව එක්ක ඒ අහගෙන ඉන්න පිරිස ඔබට ලොකු තෑග්ගක් දීලා යනවා. මොකද්ද? ශෝක් බන ටික. ඇත්තටම අද තමයි තේරෙන්නේ. ඔන්න ඕක ඔබට කියනවා. කියපු ගමන් වින්නතනේ අර ඔබ මෙච්චරලා කම්පණය වෙවි තිබිච්ච ඔබේ ගොඩ නැගිල්ල කඩා වැටෙනවා බිමට. ඊට පස්සේ ඔබ ආයි නිවන් දක්වන එක ලේසි වැඩක් නෙමෙයි. අපි ඕන තරම් දැකලා තිනවා එහෙම අය. කීප දෙනෙක් එකතුලා ඒ අයගෙන් බනහන්න පටන් ගත්තට පස්සේ පින්සෙන ඒ අය ආයි අපින් බනහන්නේ නැහැ. මොකද ඒ අය දැන් ගුරුවරයෙක් වෙලා ඉවරයි. හොඳට මතක තියාගන්න පින්වදෙනි පැහෙන්න කලින් ඉදුනොත් ඒකට කියන්නේ පරු වෙනවා කියලා. පරු වෙච්ච එක ගහට වැඩකුත් නැහැ. ලෝකයට වැඩකුත් නැහැ. ඒ නිසා මම ඔබට කියන්නේ පින්විතනේ. කම්පිත වෙන්න එපා මේ මිනිස්සු කියන කතාවලට. හරි පරිස්සම් වෙන්න. දැන් මම මේ ඔබට පෙන්වන්න හදන්නේ පින්වතුනි අර නින්දා පැත්තට වඩා මේ ප්‍රශංසා පැත්ත. මේ ගමන යන පිරිසට ප්‍රශංසා පැත්ත. මිනිස්සු අනිවාර්යෙන් ප්‍රශංසා කරයි. දැන්ටමත් ප්‍රශංසා කරන්න පටන් අරන් ඇති ඔබට. ওই වෙලාවේදී ඔබ කම්පණයටපත් වුණොත් එහෙම පින්වතුනි ඊට පස්සේ ඔබ දන්නේම නැතුව ඔබගේ ඔය කම්පණයේ වෙලා ඔය මම කරේ ඔබ බිල්ඩිමක් නම් අපි ඔය ගැන කතා කරන්නේ. ඔය බිල්ඩිමේ පින්වතුනි යන තියෙන ෆවුන්ඩේෂන් එක කම්පණය වෙනකොට අන්න ඒ වසට රිංග ගන්නවා පින්වතුනි. මාර්යාගේ මුල් රිංගගෙන ටික දවසක් යනකොට මක් වෙනවද? ඒව ඔක්කොම ලොකු වෙනවා. ඒව ලොකු වෙලා පින්වතුනි ඔක පළලා දානවා කෑලි කෑලි වලට ෆවුන්ඩේෂන් එක. දන්නේම නැතුව බිල්ඩිම කඩා වැටෙනවා බිම. එන හරිය පරිස්සම් වෙන්න. මිනිස්සු ඔබ ගැන හොඳ හොඳ ප්‍රශංසා කරද්දි පින්වතුනි ඔබ බොහොම සීරුවට එන්නේ වෙලාවට. ඒකට හොඳ උපක්‍රමයක් තමයි පින්වතුනි ඔබට මේරිලා ඉන්න දැනට. ඒක ඔබ ඔබගේ ගුරුවරුන්ට දාන්න. ඔබ ඔබගේ ගුරුවරයාව සිහිපත් කරන්න. අපි නම් එහෙමයි පින්වතුනි. කවුරු හරි අපිට ප්‍රශංසාවක් කළා නම් පින්වතුනි අපි කෙලින්ම අපිට එදා ඉඳලම අපි හිතන ක්‍රමය තමයි අපේ ගුරුවරු තමයි. අපේ ගුරුවරු තමයි මේ දායාදේ දුන්නේ. එතන අපේ ගුරුන්ට දායාදේ දුන්නේ කවුද? උන්වහන්සේලාගේ ගුරුවරු තමයි මේ දායාදේ දුන්නේ. එහෙනම් පින්වතුනි මේ සමස්ත මේ ගුරු પરම්පරාව තමයි මේ අරගෙන යන්නේ ඉස්සරහට කියලා. එහෙනම් ඔබට යම් දහමක් අපි දේශනා නම් පින්වතුනි මේ දේන් දේශන දහම ගුරු પરම්පරාවෙන් ආපු එකක්. මිසක් මේ අපි මේ වෙලාවේ හදලා කියන එකක් නෙමෙයි. ගුරු પરම්පරාව තමයි පින්වතුනි. මේ ගුරු પરම්පරාව අපේ බුදුහාමුදුරුව දක්වා ගිහිල්ලා. ඒ බුදුහාමුදුරන්ගෙන් කලින් බුදුහාමුදුරුව දක්වා ගිහිල්ලා. ඒ බුදුහාමුදුරන්ගෙන් කලින් බුදුහාමුදුරුව දක්වා ගිහිල්ලා. ඔන්න ඔය විදිහට පින්වතුනි විමුක්තිය සාක්ෂාත් කර ගැනීම උදෙසා උදව් කරන යම් කිසි විශ්වීය ශක්තියක් තියෙනවා නම් මෙන්න මේ ශක්තිය තමයි පින්වතුනි අපි ගුරුවරයා විදිහට ගණන් ගන්නේ. එහෙනම් මෙන්න මේ සා මහා සාර මේ ගුරු ශක්තිය කියන එක පින්වතුනි. ගුරුවරයන් වහන්සේලා කියන එක ඔබ හැමදෙස්සෙම සිහිපත් කරන්න. කවුරු හරි ඔබට හොඳක් කියපු ගමන් පින්වතුනි ඔබගේ හිතට ටක් ගාලා ගන්න ගුරුවරු තමයි මේ හැම දෙයක්ම කළ දෙන්නේ. නමුත් සාමාන්‍ය පින්වතුනි මේ දහමක් අවබෝධ නොවිච්ච අධික මාන්නකාර තත්ත්වයට පත් වෙච්ච මෝඩ මිනිස්සයාට පින්වතුනි ඒ වෙලාවට ගුරුවරයව නෙමෙයි මතක් වෙන්නේ. කවද? තමන්ව. හොඳට මතක තියාගන්න පින්වතුනි යමෙක් තමන්ව උලුප්පා ගැනීම උදෙසාම කටයුතු කරනවා නම් ඒ කෙනාට දහම් නම් අවබෝධ වෙලා නැහැ. ඒකෙදින් ඉරහඳ වගේ විශ්වාසයි. මොකද ඔබ මේ බණහන පිළිසෙට හොඳට තේරෙනවා ඇති පින්වතුනි. මොකද මම කියන කියන එක හැංගීමක් නම් පින්වතුනි ඒකම නම් මේ හැම ගින්නකටම හේතුව. ඕක ගැන ඕක පෙන්න දඟලන්නේ නැහැ පින්වතුනි. දහමක් තේරුම් ගත්ත මිනිස්සේ. මම තමන්ගේ තියෙන හෙනේ පෙන්න දඟලන්නේ නැහැ නේද සාමාන්‍ය පින්වතුනි. දැන් ඔබගේ ඔළුවේ තියෙන ලොකු තුවාලයක්. පුදුම වේදනාකාරී ඒ තුවාලේ. දැන් ඕක පෙන්න දඟලනවාද ඔබ හැමෝටම? නෑ. ඔබගේ වේදනාකාරී දේවල් ඔබට විනාශය කැඳවන දේවල් ඔබ පුළුවන් තරම් හංගගෙන ඉන්න තමයි හදන්නේ පින්වතුනි. අන්න ඒ වගේ මේ මම කියන සංකල්පයේ පින්වතුනි යම් කෙනෙක් දහම තේරුම් ගත්තා නම් එයාට තේරෙනවා මම කියලා කියන්නේ හැඟීමක් විතරයි කියලා. හැබැයි මේ හැඟීම මතුවෙන වෙලාවේදී මහා විනාශකාරී දෙයක් මේ වෙනවා කියලා දන්නවා පින්වතුනි. දුක කියන එක උපදිනවා කියලා. ඒකවත් දුක්ඛ දුක්ඛය කියන එක උපදිනවා කියලා. ඔය කියන ඇඬිලි තැවිලි ඔක්කොම වෙන්නේ ඔන්න ඕක නිසා කියලා. රාගයට ද්වේෂයට මෝහයට පත් වෙන්නේ ඔන්න ඔය කියන කරුණ නිසා කියලා. ඔන්න ඕක පින්වතුනි. තේරුම් ගත්ත මනුස්සයා කවදාවත් තමන් උලුප්පගෙන කතා කරන්නේ නැහැ. ඔබ තේරුම් ගන්න බැරි වුණොත් තමයි පින්වතුනි ඔන්න ඔය ටික වෙන්නේ. ඔබට සෝතාපන්නයව තෝරගන්න යම් ක්‍රමයක් තියෙන ඔන්න ඔය ක්‍රමෙට. යමෙක් ධම්ම අවබෝධයට පත් වෙලා තියෙනවා නම් පින්වතුනි ඒක නත් තමන් උලුප්පව ගැනීමේ වැඩ පිළිල කියෙදෙන්නේ නැහැ කවදාවත්. මම තමයි ශ්‍රේෂ්ඨ අනිත් අය ඔක්කොම වැඩ කර ඇති උන් නෙමෙයි කියන தත්තෙට එන්නේ නැහැ පින්වතුනි කවදාවත්. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම් කියන්නේ නැහැ කවදාවත්. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක්. එහෙමනම් හොඳට තේරුම් ගන්න පින්වතුනි ඔබ දහම් අවබෝධයෙන් කටයුතු කරනවා නම් ඔබට ඒ වගේ වෙලාවට කරන් තියෙන්නේ ඔබට කම්පණයට පත් වෙන්න ඔන්න මෙන්න නම් ඔබ ඉන්නේ පින්වතුනි වහාම කරන්න ඕනේ තමන්ගේ ගුරුවරයාව ඉස්සරහට ඇදලා ගන්න. ඒ කියන්නේ අර මහා තේර පරම්පරාව ඉස්සරහට ඇදලා ගන්න. ඒ වෙලාවේ ඔබ හිතින් තමයි ගුරුවරයාව සිහිපත් කරන්නේ. අද මෙහෙම මෙන්න මෙහෙම ප්‍රශංසාවක් හම්බ වෙනවා මේ මිනිස්සුන්ගේ. මේ ප්‍රශංසාව කාටද ආයිති? මේ මහා ගුරු પરම්පරාවට ආයිති. අන්න ඒකට ඇදලා ගන්න පින්වතුනි. මේ මහා ගුරු પરම්පරාවෙන් නිසා තමයි. නැත්තම් පින්වතුනි කලින් මිනිස්සු ඔහොම දෙයක් ඔබට කිව්වේ නැහනේ. අනේ මේ හරීම හොඳ කෙනෙක් දැන් කියලා එහෙම කිව්වේ නැහනේ කලින් පින්වතුනි. දැන් එහෙම කියනවා නම් එහෙනම් ඒකට හේතු වෙලා තියෙන්නේ පින්වතුනි ඔබේ ගුරු પરම්පරාව නේද? අන්නේ ගුරු પરම්පරාව හැමදෙස්සෙම සිහිපත් කරන්නේ. මේ ගුරු પરම්පරාව තමයි මේ 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 ප්‍රශංසාව ලබන්න ඕනේ කියලා. අන්න එතකොට පින්වතුනි ඔබ කම්පණයේ වෙන ස්වභාවය නැති වෙලා යනවා. ඔබ කම්පණයේ වුණොත් එහෙම එතනින් එහාට ඔබේ ගමන ඉවරයි. හොඳට තේරුම් ගන්න මේක. ඒක ඇද ඔබේ ගෙවල් වල ඉන්න පවුල් පෙළ වාසීන් ඉන්නවා නම් පින්විතනි ඔබ මේ යන ගමන එයාට කරදරයක් වෙච්ච. මොකද හේතුව මේ හැමදාම සෙන්සුරාදට ගෙනත් දාන්න ඕනේ මෙහෙ මල කරදරයක් මේ අපේ ගෑණිගෙන් කියලා හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්න පුළුවන් සමහර. ඒ මනුස්සයා දන්නේ නැති නිසා හොඳයි පින්විතනි. දන්නවා නම් ඔබේ ගමන නතර කරන්න හරි ලේසි. මගෙන් අහුවනම් මං කියනවා. මගෙන් අහනවද එන්නේ නැනේ. මගෙන් ඇහුවනම් කියනවා කියන්න තියෙන මොකද්ද එක සතියක් හොඳට වර්ණනා කළ සතිය මුළුල්ලේම ඊළඟ සතියේ එයාටම දකින්න හම්බේ පින්විතනි ඔබ වර්ණ එයා ඒ කෙනා ඔබ වර්ණනා කරනකොට ඔබගේ තියෙන වෙනස්කම් එයාටම දකින්න හම්බේ නේද එතකොට එයා දන්නවා දැන් ඔන්න දැන් ගොනා පොල් පැලේ කනවා දැන් දෙන්න තියෙන අනිත් පැත්තට කියලා තව සතියක් ඉදර ගිහිල්ලා අනිත් පැත්තට දුන්නා නම් පින්විතනි මොකද වෙන්නේ මොකද පළවෙනි සැට්ටෙන් බිමට වැහෙන වගේ නෙමෙයි පින්විතනි පස්වෙනි සැට්ටුට අරන් ගිහිල්ලා බිමට දැම්මා ඒක නිසා ඔබ කවුරු හරි පස්වෙනි තට්ටුවට අරයි යන්න හදනවා නම් පින්විතනේ ඔබ බොහොම පරිස්සම් වෙන්න ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න බිමට එන්න අපි මේ ගමන යන්න හදන්නේ පින්විතනේ පුළුවන් තරම් බිමට එන්නනේ තව තට්ටු උඩට නැගින නෙමෙයි අපි කොහොමත් තට්ටු උඩනේ ඉන්නේ අපි හදන්න ඕනේ පුළුවන් තරම් බිමට එන්න ඒකට හේතුව තමයි පින්විතනේ බිම තමයි ස්ථයි ඔය උඩට යන්න යන්න පින්විතනේ ස්ථයිතාවය නැති වෙලා යනවා බිම තමයි ස්ථයි. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න හැමෝම පින්විතනි බිමට ඇවිදෙන්න. ඔය කවුරු හරි ඔබට ප්‍රශංසාවක් කරනවා කියලා කියන්නේ මක් කරනවද? ඔබ උඩ අරයි යන්න හදන්නේ ඔය. අර අපි කියන්නේ මැස්සෙක් ගිය උඩ. ආදි වශයෙන් එහෙම කියනව නේද? ඔය ඕන්ට වඩා උඩ යන්න එපා. ආදි වශයෙන් කියනව නේද පින්විතනි? ඔය කතාවල තියෙන හරය තේරුම් ගන්න උත්සාහ කරා. කවුරු හරි ඔබ වර්ණනා කරන හැම වෙලාවකම පින්විතනි ඒක තමයි ගුරුවරු දාලා ඉවරලා ඔබ කඩා ගන්න උත්සාහ කරන්න. ඒක ඔබගේ ඇතුළට රිංග ගත්තොත් එහෙම. ඔබ දන්නේම නැතුව විනාශ වෙලා යනවා. ඒක කම්පණය වෙන ස්වභාවයක්. මේ වෙනකොට ඔබ මේ අත්විඳින නැති මේ අනිවාර්යෙන්. හැම සෙන්සුරාදකම බනහන් වෙනවා. ඔබ දැන් හරි හොඳයි. ඉස්සර වගේ නෙමෙයි. සුදු මිනිසෙක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් ඉතින් හරි කැමති මිනිස්සුයි ඔබට හේත්තේ. මිනිස්සුයි ඔබත් එක්ක කතා බහ කරන්නේ. දැන් ඔබ වටිනා මිනිස්සෙක් බව ඒගොල්ලන්ට තේරිලා තියෙනවා. ඇසුරු කරන්න හරි ආසයි දැන් ඔබව. මොකද ඔබ කවදාකවත් එයාගේ හිත රිද්දන්නේ නැති බව ඔබ දන්නවා. නමුත් මතක තියාගන්න පින්විතනේ ඒ අය දැනුවත් හෝ නැදැනුවත් ඔබට ඇවිදලා මේ හේතු දාන එක ඇතුලේ. ඔබගේ මේ වැඩ පිළිවෙලට ලොකු හානියක් වෙන්න පුළුවන්. මොකද හේතුව මාන්නක්කාරකමින් තමයි පින්විතනේ මේ වැඩ කරගෙන යන්නේ තාම මේක බිමට දාගන්නකම්. බොහෝම භයානකයි ඔය කියන ලාභ කීර්ති ප්‍රශංසා කියන දේවල්. නිගමන හිතලා බලන්න පින්විතනේ අපි කොච්චර පරිස්සමෙන්ද මේ ගමනේ යන්නේ කියලා. ලාභ කීර්ති ප්‍රශංසාත් එක්ක. නින්දා වලට වඩා හරීම භයානකයි ලාභ කීර්ති ප්‍රශංසා කියන්නේ. ඒ දේවල් නිරන්තරයෙන් එනකොට පින්විතනේ ඔබ බොහොම පරිස්සම් වෙන. පරිස්සමෙන්ම හටියුදු කරන්න. දැන් අපි වුණත් ඔබට කීර්තියක් කරන් දෙනවා. අපි වුණත් ඔබට කියනවා පින්විතනේ ඔබගේ ඇත්ත தත්ත්වය. අපි මේ පුද්ගලයේ කලල කියන්නේ මහත්ය ගොඩක් හොඳයි දැන් එහෙම කියන්නේ නැහැ. නමුත් එහෙම කියන්නේ නැති හේතුව මොකද්ද වෙන්නේ? අපි ඒ තරම් පරිස්සම් වෙනවා පින්විතනේ ඔබ මේ ගමන එක්කගෙන යන. ඒකයි ඔබ මේ කුටියක් පූජා කළත් ඔබගේ නමවත් කියන්නේ නැත්තේ පින්විතනේ. අපිට ඕනේ පුළුවන් තරම් ඔබව පළවෙනි තට්ටුවෙන් පොළවට ගන්න. මොකද අපි හොඳටම දන්න ඕකෙන් වැහලා ඔබ කොන්ද කඩා ගන්න කොයිල ඇති කියලා. මේ ගොඩක් මිනිස්සු මානසිකව වැටෙන්නේ පින්විතනේ ඕනෝක පල්ලේ වැටිලා. නමුත් ඔබ හැමදෙස්සම කැමති පින්විතනේ උඩ යන්න. එහේ කවුරු හරි ඔබට හොඳක් කියද්දි ඔබට හරි ආඩම්බර ඔබ ගැන. හොඳට කල්පනා කරලා බලන්න කවුරු හරි ඔබ ගැන වර්ණනාවක් එහෙම කරනවනේ. හරි ආඩම්බරයි පින්විතනේ උඩට යන්න හරි කැමතියි. නමුත් හොඳට මතක තියාගන්න උඩ කියලා කියන්නේ සම්පූර්ණ අස්ථායි තැනක්. දැන් මේ 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 දස්තරයක තියෙන්නේ හරිම අස්ථායි ස්වභාවයක පින්විතනේ. මොකද මෙයාගේ ශක්තිය තැම්පත් වෙලා තියෙන්නේ. මෙයා මම මේක පොඩ්ඩයි හරි දැම්ම මොකද වෙන්නේ? විමන වැටෙනවා. හරිම ස්ථායි ස්වභාවයක තියෙන. ඒ නිසා කවදාකවත් පින්විතනේ උඩට නගින්න හදන්න එපා. පුළුවන් තරම් පොළොව මට්ටමට යන්න හදන්න. ඒක නිසා ලාභ කීර්ති ප්‍රශංසා හැමෝම බොහෝම පරිස්සමෙන් කටයුතු කරා. අනිත් පැත්තෙන් පින්විතනේ භයානක දේ තමයි ඔය කියන නින්දා. ඔය නින්දා කියන ඒවා ඔබට එනකොට ඔබ ඒවට සැලුණොත් එහෙම පින්විතනේ සමහර වෙලාවට ඒ නින්දාවට පුළුවන් ඔබගේ මේ නිවන් මඟ සම්පූර්ණයෙන්ම වහලා දාන්න. එහෙම ඕනේ තරම් පිරිසට වෙලා තියෙනවා පින්විතනේ. ගෙදර කවුරු හරි නින්දාවක් කළා. ඒ නින්දාව ඉවසන්න බෑ මෙයාට. ඒක නිසා මොකද කරන්නේ පින්විතනි? මේ වැඩ කරන එක සම්පූර්ණයෙන් නතර කළා. මේ පැත්තට මොනව හරි නිවන උදෙසා මොනව හරි කටයුත්තක් කරන එක සම්පූර්ණයෙන්ම නතර කළා. ඔහොම අවස්ථාවල ඕනේ තරම් තියෙනවා. ඒක නිසා ඔබ මේ ජීවිතේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම මොකද්ද කියන එක තේරුම් අරගෙන මේ යන්න හදන ගමනේදී පින්විතනි, ඔන්න ඔය කියන දේවල් දෙකෙන් ගොඩාක් පරිස්සම් වෙන්න. නැත්තම් ඔබ දන්නේම නැතුව ඔබ මේ මාර්ගයෙන් අයින් වෙලා තියෙයි දවසක. සමහරවිට පින්විතනි ඔබ ඉඳි මේ මාර්ගයේ බණ කිය කිය. ඔබ හොඳ ධර්ම කතිකයෙක් දැන්. මිනිස්සු හරියට එනවා ඔබ මුණ ගැහිලා කතා බහ කරනවා. නැත් මතක තියාගන්න. ඔබ ඔල්රෙඩි මේ මාර්ගයෙන් ඉවත් වෙච්ච කෙනෙක්. ඔබට ඒක දරා ගන්න බැරි වෙලා නම් තියෙන්නේ. ගොඩක් දුරට දරා ගන්න බෑ පින්විතනි. ඒකයි සාමාන්‍යයෙන් වෙන්නේ. පළවෙනි දවස් දෙකේ බණ කියනකොට තමගේ ගුරුවරු මතක් කරනවා. තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි කාල ටික යනකොට ගුරුවරු හා සම වෙනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට මේ කියන දේවල් කවුරු දන්නේ නැති ඒවා කියනවනේ. ගුරුවරයා එහෙම දන්නේ නැහැ. මම තමයි ඉතින් මේ දන්නේ. ඔන්න ඔය தත්තෙටම එනවා පින්විතනි. හොඳට ශ්‍රවණය කළා බං එතකොට ඔබට තේරෙයි. එතකොට ඔබ දැනගන්න ඕනේ පින්විතනි, එහෙනම් මේ මාර්ගය වැරදිලා තියෙන එක. ඒකයි මම ඔබට කියන්නේ පින්විතනි. අපි මේ දේශනා කරන හැම වෙලාවකම අපි ඔබට මතක් කරලා දෙන්නේ එකයි, මේ මහා තේර පරම්පරාවෙන් අපිට හම්බ වෙච්ච උරුමය. මේසම් පින්විතනි, මේ අපි හොයාගත් එකක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ තේර පරම්පරාව තමයි පින්විතනි අපේ ඔළුවත් හැරෙවි අනිත් පැත්තට. ඒක නිසා තමයි පින්විතනි අපි හැමතිස්සෙම මේ මහා තේර පරම්පරාව වන්දනා කරන්නේ. අපි නම් පින්විතනි හැමදාම රාත්‍රියට සත වෙන්න යන කලින් අපේ ගුරු දෙවිවරු සිහි කළා. උන්වහන්සේලාට වන්දනා කළා. තමයි පින්විතනි අපි සත වෙන්නේ. මොන වැඩ රාජකාරිය තිබුණත් පින්විතනි, කොයි විදිහට කටයුතු කළත්, කොහේ හිටියත් ওই රාජකාරිය අපි සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන්නේ පින්විතනි අපිට ඒ තරම් ගැළවිල්ලක් උදා කළ දීලා තියෙනවා පින්විතනි අපේ ගුරු දෙවිවරු. අපිව පැවිදි කරපු උතුම්, අපිට ගුරුහරු කන් දෙන උතුම්, මේ පැවිදි ජීවිතේ සාර්ථක කරගෙන මේ ගමන යන්න කටයුතු කරන අය, උදව් කරන උතුම්, මේ හැම කෙනෙක්ම පින්විතනි සේපත් කරනවා. ඒක නිසා තමයි අපිට ගුරු දිනේ කියන එක අපිටත් හරි වටින්නේ. ඇත්තනම් පින්විතනි අපිට නම් හැමදාම මොන දිනේද? ගුරු දිනේ. හැමදාම අපි අපේ ගුරුවරුන්ව පින්විතනි පුදුම විදිහට මතක් කරනවා. මොකද අද අපි මේ විඳින යම් සෝයක් තියෙනවා නම් ඒ කාන්තෙම ගුරුවරු නිසාමයි අපිට ලැබිලා තියෙන්නේ. අපි කරගත්ත කිසිම දෙයක් නෑ පින්විතනි, ගුරුවරුම තමයි අපිට මේ තෑග්ග දුන්නේ. ඒක ඔබ හොඳ ආහාරම දන්නවා පින්විතනි. යමෙකුට සෝතාපන්න වෙන්න බෑ ආර්යයෙක්ගෙන් බණ අහන්න නැතුව. ඒ කෙනා බුදු වෙන කෙනා නෙමෙයි නං, පස්සේ බුදු වෙන කෙනා නෙමෙයි නං. එහෙනම් මේ ඔළුව හරවන්න පින්විතනි ඒ කාන්තෙම උදව් කරනවා නම් උදව් කරලා තියෙන්නේ කවුද? ගුරුවරයෙක්ම තමයි. ගුරුවරයෙක් නැතුව පින්විතනි මේ ගමනේ යන්න බෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න, ගුරුවරයා කියන එක මේ අපි යන ගමනට 100%ක් ඕන එකක්. අපේ ආරාමයේ ස්වාමින් වහන්සේලාට අපි නිතර කියන්නේ ගුරුවරයා නැතුව ඔබට මේ ගමන යන්න බෑ කියලා. ගුරුවරයත් එක්ක යන. ගුරුවරයා කියන්නේ පුද්ගලයෙක්ද? නෑ. මේ කියන කල්යාණ මිත්‍ර සම්පත්තිය පිණිස. තථාගතයන් වහන්සේම දේශනා කරනවා පිංගතුනේ, ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුන් වහන්සේ නමක් වුණත්, ඒ කියන්නේ මේ දහම හොඳට තේරෙනවා, හොඳට මේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වුණත්, අඩුම තරමේ අවුරුදු 5ක්වත් තමගේ ගුරුවරයා ගාව රැඳිලා ඉන්නවා. ව්‍යක්ත ප්‍රතිඵල නැත්නම් ඒ භික්ෂුව කවද වෙනකන් ජීවිතාන්තයේත් එක් තමයි ගුරුවරයාත් එක්ක ඉන්නවනේ. එහෙනම් ඒක කියලා තියෙන හේතුව තමයි අපේ රැකවන්නේට. මොකද මේ මඟ වදාගෙන යනකොට පින්විතනි හරි මේ හරි පිරිසක් එක්ක ඉඳගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක ලබා ගත්තේ නැත්නම් පින්විතනි, ධම් සාකච්ඡා තුලින් හෝ Tamanට තේරිච්ච නොතේරිච්ච දේවල් හරියට ගල්පගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අන්තිමට තමන්ට හරි කියලා හිතන දේත් එක ඉස්සරහට යනවා. කවුද ඉන්නේ ක්වෙස්චන් කරන්නේ? නිකම්ම හිතලා බලන්න ඔබ තනියෙන් ඉන්නේ. ඔබ කාගේවත් බනහන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? ඔබ හිතාගෙන ඉන්නවා යමක් හරි කියලා. පින්වතුනි, ඔන්න ඔය හරි කියන පාරේ ඔබ යන්න පටන් ගන්නවා. ඕකට කාටවත් මොකක් කියන්න බෑ. ඒකට හේතුව තමයි පින්වතුනි හොඳට මතක තියාගන්න, ඔය හිතේ එකපාරකට හැදෙන්න හිත කීයද? එකයි. ඒක නිසා මොකක් හැදුනත් ඒක තමයි හරි. මොකද ඒකත් එක තර්කවාදී ඉදිරිපත් කරන්න බෑ පින්වතුනි. මොකද ඒ හිතේ ඒ වෙලාවේ හැදෙන්න එකයි. ඔන්න ඒ වෙලාවේ හිත දෙකක් හැදෙනවා නම් පින්වතුනි හොඳ හිතට පුළුවන් නරක හිත නරකයි කියලා අයින් කළා දාන්න. නමුත් ඒ වෙලාවේ හැදෙන්නේ එක හිතයි නම් පින්වතුනි අන්නේ හිතෙන් තීරණය කරනවානේ තීරණේ. අන්න ඒක නිසා තමයි පින්වතුනි හැමතිස්සෙම ඔබට ගුරුවරයෙක් ඕනේ. ඒක නිසා අපි මේ ගමන යන්නේ හැමතිස්සෙම මෙන්න මේ කියන මහා ගුරු උතුමන් වහන්සේලාත් එක්ක. මම ඔබටත් කියන්නේ හැමතිස්සෙම පින්වතුනි කොයි තත්ත්වෙ කොහොම තිබුණා ඔබ හැමතිස්සම පිංගතනේ ඔබගේ ජීවිතයේ ගුරුවරයෙක් එක්ක මේ ගමන යන්න. හැමතිස්සම ගුරුවරයාට තමගේ කෘතඥතාවය පළ කරන්න. හැමතිස්සම හැමදාම පිංගතනේ පුළුවන් නම් මම හිතන්නේ මේ බොඩ පිරිසක් කරනවා මේක. මොකද අපි සාරිපුත්‍රයන් වහන්සේගේ මිනිස්සු පිංගත. සාරිපුත්‍රයන් වහන්සේ කරපු කියපු දේවල් කරන්න අපි හරි කැමතියි. සාරිපුත්‍රයන් වහන්සේ තමයි පිංගතනේ අපිට මේ ආදර්ශය දුන්නේ. රාත්‍රියේ සත වෙන්න කලින් මක් කරන්නද? තමන්ගේ ගුරු දෙවිවරුන්ව සිහිපත් කරලා උන්වහන්සේට වන්දනා කරලා සත වෙන්න. සාරිපුත්‍රයන් වහන්සේගෙන් තමයි අපි ඒක ඉගෙන ගත්තේ. ඉතින් අපි ඒක ඉගෙන ගත්ත දවස් ඉඳලා අපි උතුණි අපි ඒක කරනවා. ඒක නිසා අපිට ලොකු සහනයක් ලැබිලා තියෙනවා. අද තංගතේ අපිව කම්පාවටපත් කරන්න බෑ කාටවත් ඇවිදෙලා. හොඳක් කියලාවත් නරකක් කියලාවත්. මොකද අපේ ගුරුවරු ඉන්නවා අපෙත් එක්ක. ඉතින් මේ ගුරුවරු ගැන කතා කරපු නිසා මම ඔබට ඊයේ පොරොන්දුක් දුන්නා. අපේ අනගාරිකා මහත්මීන්ලා ගුරු දිනය වෙනුවෙන් ලැස්තිකලති ගුරු දිනය වෙනුවෙන් ගුරු පඬුරක් විදියට තමන්ගේ ගුරුවරු පුදපු හැටි ඔබට පෙන්වන්නම් කියලා. ස්වාමීන් වහන්සේලාත් ගුරුවරු පිදුවා. ස්වාමින් වහන්සේලා ගුරුවරු පුදුම විදිය කියන්න ගියොත් එහෙම ගොඩාක් කල් යනවා. ඒක නිසා ඒක එකින් එක කියන්න යන්නේ නැහැ ඔබට. පුදපු විදිය කියන්න ඒ තමයි බෙන්තුනේ. ගුරු පඬුරක් විදියට උන්වහන්සේලා පූජකලේ. උන්වහන්සේලාගේ ජීවිතයේ උන්වහන්සේලාට කඩා ගන්න අමාරුම තිබිච්ච ක්ලේශය උන්වහන්සේලා කඩාගත්ත විදිහ ලියලා. වන් මොනතරම් ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලාද කියලා. මම කියන්නේ මේ මහා සංඝරත්නය කියන්නේ මේ මේ කොයි ආරාමේ කොයි තැන වාසය කළත් පින්වතුනි මහා සංඝ ගුණයට නැඹුරු වෙලා කටයුතු කරන උතුම කියලා කියන්නේ පුදුම ශ්‍රේෂ්ඨ මිනිස්සු. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි කොයි තතන් මොන දේ තිබුණත් වචනයක් කට හොල්ලන්න එපා. ඔබ දන්නේතුව විනාශ වෙනව නැත්තම් කියලා. එතන ඒ උන්වහන්සේලාගේ ජීවිතේ උන්වහන්සේලාට කඩාගෙන මොකද තරුණ දරුවෙක් මෙහි ආවේ? කෙලස් කහට පිරিলা වැක්කිරි වැක්කිරි මෙහි ආවේ. මාත්මගේ ගුරුරැය ගාවට ගිය කෙලස් කහට වැක්කිරි වැක්කිරි නෙපෙන. මම එහෙ කියන්නේ මාත් ඔබ වගේ හිටපු මනුස්සයෙක්. මම මේ උඩින් ධර්මාසනෙට වැටුන්නේ නැහැ. මාත් ඔබ වගේමයි මේ ජීවිතේ ගත කළේ පිංගත. මාත් ඔබ වගේම තමයි ඔය සල්ලි මිල මුදල් පස්සේ දිව්වේ. කාමයේ පස්සේ දිව්වේ. ඔය ඔක්කොම හෙන ගෙඩි මටත් වැදිලා තිබුණේ පිංගත. නිකමනේ හිතලා බලන්න ඔබට ওই වැදිලා තිබිච්ච හෙන ගෙඩි ඔක්කොම වැදිලා අද මම මේ මං ඉන්න තැත්ත නම් මම ඉන්නේ මගේ ගුරුවරුන්ට මං කොහොම සැලකුවත් මදි නැද්ද කියලා. අද මට මේ ලෝකේ තියෙන කිසිම ওই හෙන ගෙඩියක් ඕනේ නැහැ නේ වෙනත. මාර්ගඵලයක් ගැන කතා කරනවා නෙමෙයි. ඔය මේ ලෝකේ තියෙන කිසිම හෙන ගෙඩියක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නේ අපිට. ඒ හොයන්න අවශ්‍යතාවයක් නැහැ නේ. වෙහෙසෙන්න අවශ්‍යතාවයක් නැහැ නේ. සුසුකම් මත ජීවාම වේරි නේසු අවේරිනෝනේ. වේරිනේසු මනුස්සේසු විහෙරාම වේරිනෝනි පිංගතේ වෛර කරන මිනිස්සු අතර අපි බොහෝම සුවයෙන් ඉන්නවන්නේ පිංගතේ අවෛරෙන්. කොච්චර වෛර කළත් අපිට පිංගතේ මාත්‍රයක් අත හිතේ වෛර අදහස කඩ ගන්න නැහැ නේ අපිට. නැවත් ඉස්සර එහෙම නෙමෙයි නේ පිංගතේ. පොඩි තරහක් ආව නම් ඇති නේද ගහ මරා ගන්න යන්න. එහෙම ජීවිතය තමයි අපිත් ගත කළේ. ඒකයි මම කියන්නේ පිංගතේ ඔබ ගත කරපු ජීවිතේමයි ගත කළේ. නමුත් අපේ ගුරු දෙවිවරු තමයි සිංහසෙනි අපිව මේ දාත්තර ඇදලා දැම්මේ. කාමේ නිසා මහා පුදුම පීඩාවට පත් වෙච්ච මිනිස්සෙක් මාත් සිංහසෙනි. ඔබ විතරක් නෙමෙයි මාත් එහෙමයි. ඒක කියන්නේ කාම ලෝකේ උපදින්නේ නැහැ නේද එහෙම නැති කෙනෙක්. කාමේ නිසා පීඩාවට පත් වෙන්නේ නැති කෙනෙක්. කාමෙන් රත් වුණාට පස්සේ ඉන්න බැරි වෙනවා මිනිස්සුන්ට පින්ගතන. ඊට පස්සේ මිනිස්සු විවිධාකාරයේ දේවල් කරන්න කියන්න පටන් ගන්නවා පින්ගතන කාමෙන් රත් වෙච්ච නිසා. මගේ ගිහි ජීවිතෙත් ඔහොම එකක් තමයි. ඒ මහ ගින්දරෙන් නිදහස් කළේ පින්ගතනේ ගුරුවරු. ඒකයි පින්ගතනේ මගේ හිතේ නම් ගුරුවරයාට ගුරුවරයාව තියන්න ඇත්තටම අර කියන්න වචන නැහැ වගේ අතන මේකෙන් තියන්නේ කොහෙද කියලා හිතා ගන්න බෑ. ගුරුවරයා කියන කෙනා අපේ ජීවිතේට මොනතරම් ආලෝකයක් වුණාද කියලා. පින්වදනේ ගුරුවරයා කියලා මම ආයෙත් කියන මම මේ පුද්ගලයා ගැන නෙමෙයි කියන්නේ. පුද්ගලයා මේවට සම්බන්ධ වෙලා ඉන්නවා. පුද්ගලයා නෙමෙයි පින්වදනේ මේ පුද්ගලත්වයේ ඇතුලේ තියෙන අර ගුරු ගුණය කියන එක ගැන මම මේ කතා කරන්නේ. ඒ ගුරු ගුණය පින්වදනේ ඔබගෙත් තියෙනවා. මම ඔබට කියලා දිනවා පසංග පිහිටවල වඳින්න මම ඉගෙන ගත්තේ ඔබගෙන් කියලා. මේ ඒ පැවිදි වුණාටත් පස්සේ එන ඔබත් මගේ ගුරුවරු බුද්ධිමත් මිනිස්සු පින්විතනේ හැමදෙස්සෙම තමන්ට අවශ්‍ය දෙයක් තියෙනවා නම් කාගෙන් හරි කමන්න ඒක ඉගෙන ගන්නවා අන්න ඒකයි බුද්ධිමත්කමේ ඒක ලක්ෂණය ඔබ පසඟ පිටවල වඳිද්දි ඒක අපිට දැක්කට පස්සේ බෙන්ගුතේ හරිම ප්‍රසාද ජනකයි. මේ මුල්ම අවස්ථාව මුල්ම කාලේ. අපි පැවිදිලා මුල් කාලේ. ඒ හරි ප්‍රසාද ජනකයි. ඒකෙන් අපි දෙයක් ඉගෙන ගත්තා පින්ගතේ. ඒ ඉගෙන ගත්තට පස්සේ එදා පටන් අද මේ වෙනකම් අපි වඳින්නේ කොයි විදිහටද? පසඟ පිටවල. බලන්න ඔබ එදා ඒ කරලා ඔබ යමක් අපිට පෙන්වුවා නම් පින්ගතේ. අන්න ඒක නිසා අද අපි එදිනින් එහාට දිගටම අපි එහෙමනම් වන්දනා කරන්නේ. ඒකේ අර්ථයක් දැන් හොඳට කැටි වෙලා ආවිදලා ඒ අර්ථයත් එක්කම නම් වන්දනා කරන්නේ. ඔබට කොච්චර පින් ඇද්ද කියලා. ඔබ ඒ දේ අපිට කියලා දුන්නට. අන්න ඒකයි පින් ඇද්ද කියන්නේ. ගුරුවරයා කියන්නේ ඔන්න ඕකට. මේ ඉන්න කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා හැමතිස්සෙම මට ගුරුහරුකම් වෙනවා. දෙනවා පින්. දෙනවා කියන්නේ ගුරුහරුකමක් වෙනවා. උන්වහන්සේලා කවදාකවත් ඇවිල්ලා කියන්නේ නැහැ අනේ ගුරුහන්ද මෙහෙම මෙහෙම කරන්න කියලා. ඉතින් ගුරුවරයා වෙන එකේ තියෙන පාඩුවක් තියෙනවනේ. ඒක නිසා නමුත් අපි හොඳට ඇස් දෙක අරගෙන හිටියොත් එහෙම උන්වහන්සේලා නිරන්තරයෙන් අපිට කවුරු වෙනවද? ගුරුවරු වෙනවා පින්විතනේ. ඇස් දෙක අරගෙන ඉන්න ඕනේ හැබැයි ඒකට අපි. උන්වහන්සේලාගෙන් ඉගෙන ගත්ත ගොඩාක් දේවල් තියෙනවා. මේ හැමෝම ගුරුවරු. ඒකයි මම කියන්නේ පින්විතනේ. හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසියේ කියමනක් තියෙනවා පින්විතනේ. It takes a whole village to raise a child කියලා. මුළු ගමක්ම ඕන වෙනවා කියලා දරුවෙක්ව ගොඩනගන්න. ඒක ව්‍යාංග අර්ථයක් තියෙන්නේ. ඒ තමයි පින්සෙනි අද අපි මෙතන ඉන්නේ. අපිම හින්දා නෙමෙයි. ලොකු පිරිසක්. ඒකට මක් වෙලා තියෙනවද? දායක වෙලා තියෙනවා. ඒකයි. ගුරුවරු ලොකු පිරිසක්. මේකට දායක වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ගුරුවරු පුදන මනුස්සයා දිනනවා පින්වතුනි මේ ලෝකේ. හැබැයි කෙනෙක් ගුරුවරයාව පැත්තකට දාලා තමන්ගේ ගමන එහෙම යන්න හදනවනේ. ඒ කියන්නේ තමන් තමයි මේ ඔක්කොම කලේ කියලා හිතාගෙන යන්න හදනවා නම් පින්වතුනි. අන්න එදාට මතක තියාගන්න. ඒක නා බොහොමිකමන්ට පරදින කෙනෙක්. හෝ දැම්මම පරදිලා ඉවර කෙනෙක්. මේ මම මේ දේශනා කරද්දී හරි දවසක මම හරි ඔබට කිව්වොත් එහෙම පින්ගතනි මේ මොනවාද මගේ ගුරුවරු කරලා තියෙන්නේ මං තමයි මේ ඔක්කොම හොයාගත්තේ මං හැරෙන්න වෙන කවුද මේවා දන්නේ කියලා මගේ කටින් එහෙම එකක් කියවුණොත් එහෙම අන්නේදාට පින්ගතනි දේශනාව අහහ ඉන්නකොටම නැකිල්ල ඔබ ගෙදර යන්න ඒ කියන්නේ ගුරු හාමුදුරන්ට දැම්මක් කියලාද පිස්සු එහෙනම් අපි ඒ අපේ අනගාරික මහත්මීන් ලගේ ඒ හිතේ රැඳිච්ච අදහස් තමන්ගේ ගුරුවරු සම්බන්ධව, තමන්ට වෙච්ච පිහිට සම්බන්ධව අපි ශ්‍රවණය කරමු බලන්න. ඒකයි තේ උදේ කියන්නේ. මේ ලේසි පහසු යුද්ධයක් නෙමෙයි කරන්නේ. දැන් ඔබ හිතන්න ඔබගේ දුව ගැන. ඔබගේ දුව කියන්නේ කොච්චර සිව්මැලි ළමයෙක්ද කියලා. පොඩි දෙයකට මනසින් හදා වැටෙන හැමතිස්සෙම මහා දුකකටපත් වෙන හිතක් නේ. විශේෂයෙන් දුවකට තියෙන. ඔබගේ දුව තමයි පින්තුනේ. අපේ දුව වෙලා අපි ගාවට ආවේ. හිතලා බලන්න ඒ දුව කොච්චර වීරය වඩන්නේ නැද්ද කියලා ඔය කියන මානසිකත්වයට පත් වෙන්න. එතකොට ඒ ඔබගේ දුවට ගුරුහරුකම් දීපු දෙන ඒ ගුරුවරු මොනතරම් කැපකිරීමක් කරන්නේ නැද්ද කියලා ඒ දුවගේ තිබිච්ච ඒ හිත සාසනයට නැඹුරු කරන්න. කඩා වැටෙන හිත නැගිටවන්න. නිරන්තරයෙන් දුකටපත් වෙච්ච හිත ශක්තිමත් කරන්න. අන්න එහෙම කළා. අද මහා ශ්‍රේෂ්ඨ අනගාරිකා පිරිසක් හැදිලා තියෙනවා කියන්නේ. කොහේ ගියත් බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් වෙලා බොහෝ දෙනාගෙන් ගෞරවය දිනාගෙන කටයුතු කරන උතුම් පිරිසක් මේ වෙලා තියෙනවා. ඒ උතුම් පිරිස කියන්නේ පින්වතුනි, ඒ අයගේ පිටිපස්සේ හිටියේ ගුරුවරු කියලා. අන්න ඒක නිසා ඔබට එයා විශ්වාස කරන්න පුළුවන්. ගුරුවරු තමයි පින්වතුනි අපි හැමෝගෙන් පිටිපස්සේ. ඒ පිරිස කිව්වේ පින්වතුනි මේ ආරාමීන ගුරුවරු ගැන විතරක් නෙමෙයි. අපේ නිරන්තරයෙන් උදව් උපකාර කරන ගුරුවරු ගොඩාක් ඉන්නවා පින්වතුනි. ඒ ගුරුවරු හැමෝම අපේ ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඒකයි පින්වතුනි කියන්නේ ඔබ තීන්දුවක් ගන්න කියලා. ඔබ තීන්දුවක් ගන්නවනේ ඔබගේ ජීවිතය ගැන පින්විතනේ, මේ හැමදාම දුක් විඳ විඳ ඉන්නවද? එහෙම නැත්නම් පින්විතනේ මේ දුක කෙලවර කරනවද කියලා. ඔබ අහලදී ඒ කාලේ වහල්ලු කියලා જાතියක් හිටියා. වහල්ලුට නිදහස ලබන්න නම් පින්විතනේ ඒගොල්ලන්ට ඒ වෙනුවෙන් සටන් වදින්න ඕනේ වුණා. ඒ වෙනුවෙන් සටන් වැදුණා නම් විතරක් එයාට නිදහස උරුම වුණා. ඔබ අද පින්විතනේ ඔන්න ඔය කියන වහල් තත්ත්වේ තමයි ඉන්නේ. ඔබ වසවර්ති මාරයාට හෙවත් මේ කෙලෙස් වලට මක් වෙලා තියෙන්නේ? වහල් වෙලා ඉන්නේ පින්විතනේ. ඒක නිසා නිකන් අපරාධ දුක් විඳිනවා. ඔබ හිතාගෙන ඉන්නවා පින්විතනේ ඔබට දුවෙක් ඉපදුනාට පස්සේ ඔබ හරි ආදරෙන් ওই දුව හැදුව වැඩුව කළානේ. දැන් ඔබ හිතාගෙන ඉන්නවා පින්විතනේ ওই දුවට කසාදයක් කරලා දෙන්න. නමුත් ඔබ දන්නේ නැහැ පින්විතනේ ඔබ ඔය හිතාගෙන ඉන්නේ ඔබගේ දුවව. ඔබගේ දුව ලවා මිනිහගේ රෙදි හොදවන්න කියලා. ඔබගේ දුව ලවා මිනිහෙකුට කන්න බොන ටික හදලා දෙන්න පවුලක් නඩත්තු කරවන්න හදන්නේ කියලා. ඒව කමක් නෑ පින්විතනේ බුදුහාඳුර නැති කාලෙක. මම මේ ඔබට විතරයි කියන්නේ, ලෝකෙටම කියන්නේ නෑ මේක. නිවන් දකින්න එන අයට විතරයි මම මේ කතාව කියන්නේ. නැත්තම් ඔබ ආන්ති ඔහම කිව්වට පස්සේ ඔක්කොම ගෑල් ළමයි කසාද බැන්දේ නැත්තම් එහෙම අපි මොකද කරන්නේ කියලා හයි. ඉඳ බයෙන් දෙන්නේ එහෙම වෙන්නේ නෑ. මේක අහලත් ඕන කෙනෙකුට කසාද බැන්දලා ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. කොහොම එකද? ලස්සන එකක්. ඔය දැන් ඔබ ගත කරන්නේ අනිත් වගේ හරි ලස්සන එකක්. එහෙම ගත කළ හැකි. හරි හොඳට මතක තියාගන්න සින්හදලි. දුවෙක් ඔබට ඉපදුනේ තව කෙනෙක්ගේ වළං හොදවන්න නෙමෙයි. දුවෙක් ඔබට ඉපදුනේ සින්හතනේ දුකෙන් නිදහස් වෙන්න. හොඳට තේරුම් ගන්න. ඔබ ඔය වැරදි මතවල ඉන්නේ සින්හත. කරන්න දෙයක් නැහැ. කාලයක් තිස්සේ මේ නිවන නෑ නිවන නෑ නිවන නෑ කිය කිය පිංගුත් ලෝකෙට ඇදලා දැම්ම මිනිස්සුන්. ඒ මිනිස්සුන්ගේම කරුමේ මම මේ පුද්ගලයේ ඇදලා දැම්ම කියලා නෙමෙයි මේ කියන්නේ. මිනිස්සුන්ගේම කර්ම ශක්තිය විසින් මිනිස්සුන්ව ඇදලා දැම්ම මහා පාරට මේක. තනිකර වහල්ලු වගේ ජීවත් වෙන්න. මම ඔබට පෙන්වන්නම් තව තවත් මේ උදේ හැමදාම අපි මේවා කතා කරනවා. මේ වහල්ලු වගේ ජීවත් වෙන ජීවිතේ තේ. වචනයක් කියන්න බෑ රිදෙනවා. අම්මට මැරෙන්න බෑ අවබෝධ වෙනවා. මැරෙන එක හැපෑව නඩන්න මැරිච් එකගෙන. නමුත් මේ කවුද අඬන්නේ? ගෙදර ඉන්න මිනිස්සු වඬනවා. කාට හරි අසනීප වෙන්න බෑ පපුව හොස් කාලා දානවා. කාට හරි කොටට ඇඳුමක් ඇඳගෙන යන්න බෑ බඩ දඟලන්න පටන් ගන්නවා බලන් ඉන්න මිනිස්සුන්ගේ. නිකන් හිතලා බලන්න. ගෑල් ළමයිකට පාරේ බහැල යන්න බෑ. මිනිස්සු පුදුමාකාර විදිහට පීඩාවට පත් වෙනවා. මේ වහල්ලු තත්ත්වයේ ඉන්නේ ඉතින්. ඔය ඔක්කොම පීඩාව නිසා හොරමෙර වංචා හරියට මම ඊයේ ඔබට කිව්වේ බින්ද ලංකාවේ 80%ක් ඉන්නේ හොරු කියලා. මෙතනත් ඇවිල්ලා ඉඳගෙන ඇති හොරු. පිට පොකට් ගහන අය නෙමෙයි. පිට පොකට් ගහන අය රුපියල් 1000 2000 ඉන්නේ ගහන්නේ. පගා ගහන අය. දවසට 3-4000. ඒ ඔෆිස් එකේ බඩුගෙන ගෙදර ගේන අය. ඔය ඉන්නේ හොරු ඕනේ තරම් බෙන්. ඔෆිස් එකේ වාහනේ තමන්ගේ වැඩවලට පාවිච්චි කරන අය හොරු. තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන ඔෆිස් එකේ ෆෝන් එකෙන් ගෙදරට කෝල් කරන අය හොරු. ඔය ඔක්කොම හොරු බෙන්. පිට පොකට් කාර්යය විතරයි හොරා වෙලා තින්න අන්තිම වෙන බලන්න. පර්ස් එකේ මදිපු රුපියල් 200යි. ඌව වරංගලේ රුපියල් 200යි. නමේට වැරට වාර්තා කරන්න තියෙන කෙනා 10ට ගිහලා නමේට අස්සම් කළාම ඒ කවුද? ඒ කවුද? ඒ මහත්තයා. අරය හොරා. ඒක කියන්නේ මේ විදිහට. හොරු ඉන්නේ වැඩි හරියක්. ඒක නිසා තමයි මේ විදිහට මේ දහම පුළු ඈත් වෙන්නේ මිනිස්සුන්. ඒකයි ඔබට කියන්නේ සුදු මිනිස්සු වෙන්න කියලා පුළුවන් තරම්. ඔය ඔක්කොම අයින් කළා දාන්නේ කියලා. ඔය හොරමර වංචා සුරාසු දුරාචාර කරන්නේ ඔක්කොම අයින් කළා දාලා පින් සුදු මිනිස්සෙක් වෙන්න කියලා. ඒතකොට ඔබට මේ දහම තේරෙන්න පටන් ගන්න ඉතින් විදිහට ඔබට මේ දහම තේරෙනකොට ඔබට පුළුවන් ඔය වහල්භාවයෙන් නිදහස් වෙන්න. එහෙනම් හොඳට තේරුම් ගන්න පිංගුතුනි ඔබ ඔය වැරදි මතවල ඉන්න නිසා තමයි ඔබ හැමතිස්සම හිතන්නේ දැන් ඔබට දුවෙක් ඉපදුනාට පස්සේ ඒ දුව කරන්නේ තව වහල් කමක් කරන්න ඕනේ තව කෙනෙක් ගාවට ගිහිල්ලා කියලා. ඒකයි ඔබට අපි හැමතිස්සම මතක් කරලා දෙන්නේ මේක පොඩ්ඩක් තේරුම් ගන්න කියලා ඔබේ අහිංසක දරුවන් ওই විදිහට මුලාවට දාන්න එපා කියලා. ওই අහිංසක දරුවා මේ ලෝකෙට ඇවිදින්න ඉන්න පිංගුතුනි මොහක් කරේ විමුක්තියක් බලාගෙන ඔබ දීපු විමුක්තිය මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. ওই දරුවා ඉන්නේ විමුක්තියක් බලාගෙන. නමුත් ඒ විමුක්තිය දෙන එක පැත්තකින් තියලා පින්විතනි ඔබ කරන්නේ පොඩ්ඩක් දරුවා ලොකු මහත් වෙනකන් ඉඳලා ඉන්න ඒකම කාට හරි කසාද බඳලා දෙනවා. ඒක හරියන්නේ නැහැ ඔබට වෙච්ච දේ වගේ. ඔබගේ දෙමාපිය ඔබට කරපු දේ. ඉතින් ඔබගේ දෙමාපිය ඔබට ඒක කළාට කමක් නැහැ කිය මොකද පින්විතනි ඔබගේ දෙමාපිය මේකක් දැනගෙන හිටියේ නැහැ නේ ඔබට මොකද එහෙම කරන්න කියලා. ඒගොල්ලන් තිබ්බ ලොකුම බර තමයි මොකද්ද? ඒගොල්ලෝ මරුණාට පස්සේ ඔබ කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඔන්න ඕක තමයි මෙතන ඉන්න කාන්තාව මේ කාන්තාව පිරිසගේ අම්මලා තාත්තලාට තිබ්බ ලොකුම ප්‍රශ්නේ. කාන්තාවක් ඉපදිච්ච ගමන් අම්මලා තාත්තලා කාට ලොකු බරක් වැටෙනවා අනේ අපෙන් පස්සේ මේ ළමයට මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. ඒක නිසා ආයේ දෙමාපිය පුළුවන් තරම් උත්සාහ කරන්නේ පින්වතුනි තමන්ගේ දරුවව ඉක්මනටම කසාද බඳලා දෙන්න. සමහර දෙමාපිය ඉන්නවා පින්වතුනි ළමයාට අවුරුදු 12යි 15යි 16 17 වෙනකොටම මගුල් ජෝඩු කරලා තියාගෙන ඉන්නවා. ඒ තරම් බයෙන් ඉන්නේ අනේ මට මොනවා හරි වුණොත් එහෙනම් මගේ ළමයින්ට මොකද වෙන්නේ කියලා. නමුත් පින්වතුනි ඔබ මොහොතකවත් හිතලා බැලුවේ නැහැ නේද? ඔබගේ ඔබගේ දුව වෙලා ඇවිදලා ඉන්නේ විමුක්තිය පිපාසින් ආපු කෙනෙක් කියලා. දැන් මේ අම්මලම හිතලා බලන්නකෝ පින්විතනි. දැන් ඔබටම හිතෙන ඔබ කාන්තාව විමුක්තිය ගැන හිතන්නේම නැද්ද? එහෙනම් ඔබ විශ්වාස කරනවාද කාන්තාවට කවදාකවත් විමුක්තිය සාක්ෂාත් කරන්න බෑ කියලා? ඈ මං හිතුවා එහෙම හිතන්නේ මිනිස්සු විතරයි කියලා. මොකද ඔබගේ මතේ කියන්න බලන්න. ඔබට මොකද හිතෙන්නේ? කාන්තාර විමුක්තිය සාක්ෂාත් කරන්න බැරිද? මොකද කියන්නේ? පුළුවන්. ගෑනු ගතියට විමුක්තිය සාක්ෂාත් කරන්න බෑ. ඒ ගෑනු ගතිය කියන එක මිනිසුන්ටත් තියෙනවනේ. බෙන්දනේ හොස්ස ළඟින් මැස්ස යන බැරි එක ගෑනු ගතිය. මේ කතා බහ කරන්න බෑ ඇඟට ගොඩ වෙන එක ගෑනු ගතිය. ඒ ඔක්කොම ගෑනු ගතිය. නමුත් මේ ලෝකේ පිරිමි ගතිය කියන ඒවා තියාගෙන ඉන්නවා හයියලින්. අනිත් අයට හිංසා කරන්න හිතන එක ගෑනු ගතිය. හොරමර වංචා සුරාදු දුරාසාර කරන එක ගෑනු ගතිය. අන්නේ ගෑනු ගතිය වලින් අයින් වුණා නම් බෙන්ගතනේ. ඔය ශාරීරියේ වර්ගය මොකද්ද කියන එක අදාළ නැහැ. මොකද නිවන් දකින්නේ ශරීරයක් නෙමෙයි. නිවන් දකින්නේ මොකද්ද?
හිත. නිවන් දකින්නේ හිත. හිතේවත් මේ හිත හැදෙන පරිසරයේ තියෙන මේ කෙලෙස් ටික නසලා දැම්මම නම් පින්වතුනි ඒක පිරිසිදු කරගත්තා නම් එතනින් එහාට නිවන උනා තමයි. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ පින්වතුනි මේ ඉන්න හැම කෙනාටම නිවන කරගන්න පුළුවන්. එහෙනම් මේ හැමෝම ඉන්නේ විමුක්ති දායකයෝ මේ ලෝකේ. අනුමතර මේ manussත්වයක් ලැබිලා ආපේක් ගැනවත් නිකන් හිතලා බලන්න එපා. ඒක නිසා පින්වතුනි ඔබ මේ මෙච්චරකල් දරාගෙන ආපු මති මතාන්තර ගැන තව පොඩ්ඩක් හිතලා බලන්න පටන් ගන්න. නිතර නිතර මේ දහම් ශ්‍රවණය කරනාට මම මේක අමුතුවෙන් කියන්නේ නැහැ. දැන් ඒකවල මේ කඩපාඩම්. මේ කියන්න හදන දේ. මේ හැමෝටම පින්වතුනි විමුක්තිය සාක්ෂාත් කරන්න පුළුවන්. ඔබ කවුරුත් හිතන්නේ නැන්න එපා ඔබට ඒක කරන්න බෑ කියලා. ඔබට ඒක කරන්න පුළුවන් පින්වතුනි. උත්සාහ කරන පුවයි විතරයි මෙච්චර කාලයක් දිනලා තියෙන්නේ. එහෙනම් ඒ වෙනුවෙන් උත්සාහ වීරිය වඩන්න ඕනේ. ඒ උත්සාහ වීරිය වඩනකොට පින්වතුනි ඔබගේ දරුවන්ට මේ අවස්ථාව පුළුවන් තරම් උදා කළ දෙන්න ඔබ උත්සාහ කරන්න ඕනේ. අන්න එහෙම උදා කළ දරුවන්ට මේ අවස්ථාව උදා කළ දීපු නිසා තමයි පින්වතුනි මේ වගේ අනගාരികා පිරිසක් අද මේ ආරාමේ ඉන්නේ. 30කට අධික අනගාരികා පිරිසක් ඉන්නවා පින්වතුනි. අපිත් මුලින් හිතන් හිටියේ ඒගොල්ලන්ට එකට ඉන්න බැරි වෙයි කියලා. අපි දන්නවනේ සාමාන්‍ය එක කුස්සියේ අම්මට දුවටවත් උයන්න බෑ කියලා. එයා ඇතුළේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. නමුත් මේ අනගාരികා පිරිස පින්වතුනි අපිට හැමදෙසෙම ඔප්පු කරලා පෙන්වුවා ගුරුහාඳුනේ මේ මත මතාන්තර වැරදි. ඕන කෙනෙකුට හික්මෙන්න පුළුවන් මේ ධර්මෙන් කියලා. ලොකු වෙලාවක් අද එකට ජීවත් වෙනවා පින්වතුනි. එකිනෙකාව ආරක්ෂා කරගෙන, ධර්මෙන් ආරක්ෂා කරගෙන, ධම්ම මඟ වඩාගෙන බොහොම ශ්‍රේෂ්ඨ විදියට පින්වතුනි මේ පිණිස ජීවත් වෙනවා. මම ඔබට කියන්නේ ඒකයි. ඔය වයසෙම ඔබගේ දුවෙක් ඉන්නවා පින්වතුනි. ඔබට දුක හිතෙන්නේ නැද්ද? ඒ දුව අර ගෙදරක ලිඳගා වරන් හොදන. ඔබට සතුටු වෙන්න පුළුවන්ද පින්වතුනි ඔබ වහම ශ්‍රේෂ්ඨ අම්ම කෙනෙක් කියලා. ඊළඟසේ දරුවා නැවෙන කෙනෙක් ළමයි ටිකක් හදනවා. ඊළඟසේ දරුවා ඒ ළමයි ටිකට කන්න බොන්න දීදී කන්න බොන්න දීදී ඔබ කලාවගේ ජීවිතේ අවුරුදු 60ක් 70ක් වෙනකම් ජීවත් වෙනවා දරු මුණු බොරව බල බල. ඊළඟපස්සේ ලෙඩාන්දට වැහැලා පණ ඇද ඇද මැරිලා යනවා. තමයි අන්තිම කාලේ ගෙදර එහා පැත්තේ පිළිකන්නේ පොඩි පැලක් අටවලි වෙලා ඒකට දාලා තියෙනවා. එහෙම මැරිලා යනවා. මම මේ කියන්නේ ඔබගේ අම්මට වෙච්ච වැඩේ, ඔබගේ ආච්චි අම්මට වෙච්ච වැඩේ, ආච්චි අම්මගේ අම්මට වෙච්ච වැඩේ සහ ඔබට වෙන වැඩේ ඊළඟට ඔබගේ දරුවන්ට වෙන වැඩේ. මම ඒකයි පින්වතුනි කියන්නේ මේ හැමෝටම විමුක්තියක් තියෙනවා. මේ විමුක්තිය උදෙසා සටන් කරන්න ඕනේ. නිකන් ඉඳගෙන මේක ලබන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි හැමදෙස්සෙම ඔබ විමුක්තිය උදෙසා සටන් කරන අතරතුර ඔබගේ දරුවන්ට මේ මාර්ගය පාදලා දෙන්න. ඔබට පුළුවන් ඒවා හොඳට plan කරන්න. ඔබ ඉගෙනගත්ත බුද්ධිමත් මිනිස්සු පිංගත. හොඳට plan කරන්න. ඔබ ඉස්සෙල්ලා බලන්න ඔබගේ දරුවා මොන වගේ කෙනෙක් විය යුතු කෙනෙක්ද කියලා. ඔබගේ දරුවා විමුක්තිය උදා කරගන්න කෙනෙක් වෙන්න ඕනේද? එහෙම නැත්නම් පිංගතනේ. අර බූරුවේ කෑ ගහන අර බූරු දෙන කෑ ගහනකොට ඉවස ගන්න බැරුව කෑ ගහව බූරුව වගේ මිනිස්සෙක්ව හදනවද කියලා. ඔබ ඕන තරම් දකින්නනේ මේ පාරවල් අයින ඉන්න කොල්ල කුරුට්ට. බූරු දෙනක් එහා පැත්තෙන් යනකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඉන්න පුළුවන්ද? ඒකද තියෙන්නේ? මේ ලෝකේ අද හැදිලා තියෙන්නේ ඔන්න ඔය තැනට පින්විතර. නමුත් මේකට විමුක්තියක් තියෙනවා. මේ තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වුණේ ඔන්න ඕකට. මේ ආර්ය මහා සංඝරත්නයේ මහා කාලයක් තිස්සේ පින්විතනේ මේ ගමන ආවේ. මේ ශාසනය රැකගෙන ආවේ පින්විතනේ. ඔන්න ඔය අවස්ථාව වෙනකම්. ඔබට විමුක්තිය සාක්ෂාත් කරගන්න. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඔය කටයුත්තට. ඒ වගේම පින්වතුනි ඔය ඔබට දුවෙක් ඉන්නවා නම් ඒ දුව ගැන ඔබ වැරදි විදිහට හිතන එක නතර කරන්න. සමහර පුතෙක් ගැන නම් ඔබ හිතන්න පුළුවන් ආ පුතාව අපි කොහොම පැවිදි කරන මොන හරි දුව ඕනේ නැහැ මුකුත් ඕනේ නැහැ එයා යන්න ඕනේ එයා ගිහින කොහේ හරි මේ කාවරි කතාද බඳින්න ඕනේ කතාද බඳලා එයාගේ වැඩ ටික කරගෙන එයා ඉන්න ඕනේ. ඔය තියෙන තැන් පින්වතුනි ඕවා ඔක්කොම යල් පැන ගිය දේවල්. තම මේ කාන්තාව විමුක්ති උදෙසාගෙන අර මොට්ට විමුක්ති උදෙසා කතා කරනව නෙමෙයි මේ. කාන්තාවට සමතන දෙන්නවත් ඔය මොකක්වත් නෙමෙයි මම මේ කතා කරන්නේ පිට. මම මේ ඔබට කියන්නේ. ඔබගේ දුවටත් නිවන් දකින්න පුළුවන්. තමයි ඔබ ඒක දන්නේ. ඔබගේ දුවටත් නිවන් දකින්න පුළුවන් තැනක් අපි හදනවා පින්විතනේ. ඔබට තියෙන තැන් වලට යාවෙම කරවන්න. ඔබට තියෙන පිංගුතේ මේ දරුවන්ට මේ යහපත සලසන අදිස්ථානයක් තියාගන්න. එහෙම අදිස්ථානයක් අරගෙන මෙතනට ආපු ඔය දරුව සමහර අය පිංගුතේ බොහෝම අමාරුවෙන් මේ ගමන ආපු පිරිසක් ඉන්න ඔතන. සමහර දෙමාපියෝ හරි අකමැත්තෙන් මේ ගමන ආපු පිරිසක් ඉන්නවා. මහා වීරයන්. සමහර දෙමාපිය ඇවිල්ලා හිත තරල දාලා යනවා සමහර වෙලාවට පිංගුත. නිකම්ම හිතලා බලන්නකෝ ඔබ ඇවිල්ලා කිව්වොත් එහෙම තෝ ආයෙ එන්න එපා පලාතකවත් තෝ මලා කියලා අපි හිතාගන්නේ ඉන්නේ කියලා ඔබ ඔබගේ දුවට ඒ වචනේ කියද්දී ඒ දුව කොච්චර කලාවටේද කියලා එහෙමත් කියලා ඉන්නවා. මේ මහතුරුන්ට කියන්නේ අනගාරික මහතුරුන්ට ඇවිදilla සමහර අම්මල බිම දිගා වෙලා ඉන්නවා මම යන්නේ ඔබ එනකන් කියලා. ඒ හේතු දරුව දහම තේරුම් අරන් තිනවා අම්මල දහම තේරුම් අරන්නේ නැහැ. ඒක නිසා අම්මලට හිතෙන්නේ මේ දරුවා විනාශයක් කරගන්න මේ හදන්නේ කියලා. කේන් තියෙන අර වගේ දේවලුත් කියලා යනවා. ඒ කියලා යනකොට පිංගුතුනි මේ වැටෙන මානසිකත්වයන් ආයි හදන්න. ගුරුවරු තමයි එයා ළඟ ඉන්නේ හැමදෙස්සම. අම්මලාට තේරෙන්නේ නැහැ ඔය වගේ වචනයක් කියනකොට තමන්ගේ දරුවාට කොච්චර වදිනවද කියලා ඒක. මොකද අම්මට තාත්තට ඒ වෙලාවේ මානසිකව ගොඩක් කඩාවැහැලා ඉන්න නිසා ඇත්ත කියන්න මොකද්ද කියලා දැනෙන්නේ නැහැ. මොනවා හරි ටිකක් කියලා යනවා. ඒ කියලන හැම වෙලාවකම පිංගුදින ගුරුවරු තමයි එයා ළඟ ඉඳගෙන. එයාට ඒ ශක්තිය ලැබලා දෙලා තියෙනවා. ඒකයි එයාගේ හදවතින් මේ ඔය කියන ගුරු පඬුරු දෙන්නේ පිංගුත. ඊමම ඔබට යෝජනා කරන්නේ. ඔබගේ දරුවත් ඔන්න ඔය පඬුර ගන්න සූස කෙනෙක්. ඔබගේ දරුවත් පිංගුතනේ මේ විමුක්තිය උදා කරගන්න ඕන කෙනෙක්. ඔබත් මේ විමුක්තිය උදා කරගන්න ඕන කෙනෙක්. මේ ලෝකේ ඉන්න හැමෝම ඒකයි පින්වදින අපි හැමතිස්සෙම කියන්නේ මොකද්ද සියලු ලෝක සියලු සත්වයෝ මක් වෙන්න කියලාද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙන්න කියලා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ පින්වද? ඒ උදෙසා සටන් කරන්න ඕනේද නැද්ද? ඉතින් අන්න ඒක තමයි තියෙන්නේ අපි කව. ඒකයි මම කියන්නේ ඔබ ආර්ය මෛත්‍රිය වඩනවා නම් ඔබගේ තියෙන්නේ පින්වද? ඔබ මේ එහා පැත්තේ ඉන්න කෙනෙක් ඉන්නව නේද ඔබගේ දරුවා කියලා. ස්වාමි පුරුෂයා කියලා බිරිඳ කියලා අම්මා කියලා තාත්තා කියලා අන්න ඒ අයට විමුක්තිය සලස ගන්න පුළුවන් මාර්ගයක් පුළුවන් තරම් හදන්න. ඉතින් ඔබ අතර ඉන්නවා පින්වතුනි එහෙම පිරිසක්. ඔබ අපේ නිරන්තරයෙන් අපි අය අවස්ථාව ඉල්ලනවා ඒකට. අපි අනගාരികා වැඩසටහනට අපි ගන්න පින්වතුනි අවුරුදු 18න් පස්සේ. නමුත් ඔබ අතර සමහර පිරිසක් ඉන්නවා පොඩි දරුවෝ ඉන්නවා. මම ඊයේත් මේ පණිවිඩය කිව්වා මම අදත් කියන්නම් මේක ඔබට. වාසනාවන්ත ආරංචි. ඔබ අතර ඉන්නවා පින්වතුනි අම්මටයි තාත්තටයි දෙන්නටම පැවිදි වෙන්න ඕනේ. නමුත් දරුවෙක් ඉන්නවා. පුතෙක් නැත්තම් දුවෙක් ඉන්නවා. ඒ අය තාම පොඩි. ඒක නිසා අම්මා තාත්තට පැවිදි වෙන්න විදිහක් නැහැ. ඒ අයගේ අදාළ වයසට එනකොට අවුරුදු 18ට දුව එනකොට අම්මට අවුරුදු 40ට වැඩි වෙනවා. ඔන්න ඔහොම ප්‍රශ්න තියෙන අය. ඒ අය පින්වතුන් නිරන්තරයෙන් පින්සෙන්ඩ් වෙනවා අපිට මොකක් හරි දෙයක් කරලා දෙන්න කියලා. ඉතින් ඔය දේවල් මේ ස්වාමින් වහන්සේලාත් එක්ක කතා කරලා පින්වතුනි ස්වාමින් වහන්සේලා දැන් එක ක්‍රමවේදයකට ඇවිදilla තියෙනවා. නුදුරු දවසක පින්වතුනි ඒ ගැන ඔබට හරියටම දැනුවත් කිරීමක් කරයි. මම මේ ඔබට කියන්නේ ඔබගේ හිතේ තිබිච්ච බර සැහැල්ලු කරගන්න ඔබට දැන් අවස්ථාවක් තියෙනවා කියලා. ඔබගේ දුවට අවුරුදු 14 වෙද්දි ඔබගේ දුවව తాවකාලික අනගාരികාවක් විදිහට ඉස්කෝලේකට ගන්න මොන දරුවා ඉගෙන ගන්න ඕනේ එතනින් එහාට. නැව දරුවාට ඉගෙන ගන්න දෙන්නේ නැහැ නේද පින්වතුනි ගමේ අය දෙනවද? ගමේ ඉන්න කොල්ල කුරුට්ට තමන්ගේ දුවට ඉගෙන ගන්න දෙනවද? දෙනව නම් කොයි ගමේද කියන්නකෝ බලන්න. දෙනවද? නෑ. ඔබගේ දුවට ඉගෙන ගන්න දෙන්නේ නෑ පින්වතුන්. ඔබගේ දුව යන ඉස්කෝලේ කාන්තා පාසල නම් කමක් නෑ. පිරිමි පාසල නම් ඒක ඉන්න ළමයි ඉගෙන ගන්න දෙන්නේ නෑ. පන්තිකට යනවා නම් ඒක ඉන්න ළමයි ඉගෙන ගන්න දෙන්නේ නෑ. හැමදෙස්sem හදන්නේ පින්වතුනි තම තමන්ට තියෙන පීඩාව ඔය දරුව පිටින් පිට කළා දාන්න. ඔබ නොදන්න ගොඩක් දේවල් අපි දන්න නිසායි මේවා කියන්නේ. ඔබ දන්නේ නැහැ ඔබගේ දරුවට මේ වෙනකොට වෙලා තියෙන ටික. මොකද ඔබගේ දරුවා ඔබට විවෘත වෙන්නේ නැහැ. මේ වෙනකන් අපිත් එක්ක කතා බහ කරපු දරුවා අපි ඉස්සරහා විවෘත වෙලා තියෙනවා අපෙන් එතන. ඒ දරුවෝ ඒගොල්ලන්ට වෙච්ච කතන්දර අපිත් එක්ක කියලා තියෙනවා. ඒගොල්ලෝ විවරණය වෙන වෙලාවේදී මෙන්න මෙන්න මේ දේවල් වුණා මෙන්න මෙහෙම තැන්වලදී කියලා. සමහර දරුවෝ ඉඳලා තියෙනවා අපෙන් එතන ඒ දරුවන්ට. ඒ අම්මලා තාත්තලා පුදුම ආදරේ ඒක නිසා ටියුෂන් එකකටවත් යවන්නේ නැහැ. ඒ අම්මලා තාත්තලා හරි බුද්ධිමත් මිනිස්සුන් ඒක නිසා කරලා තියෙන්නේ වයසක ගුරුවරයෙක් ගෙනහල්ලා උගන්වලා තියෙනවා. ඒ ළමයා දූෂණය වෙලා තියෙන්නේ වයසක ගුරුවරයා තේ. පියානෝ උගන්වන්න ආපෝ. ඔය එක සිතුවීම තව සිතුවීම ඕන තරම් තියෙනවා. ඒකට හේතුව තමයි මේ ඉඳලා මිනිස්සු මේ කාම විපාසිතය වෙලා ඉන්නේ. පව් මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ. දහමක් නැති වුණාට පස්සේ පිංගසනේ. TV එකේ යරව මේව යන ඔක්කොම ඔලුවට දාගෙන ඔලු ගිනි ගරන් ඉන්නේ මිනිස්සුන්ගේ. ඒවා නිවන්න කියලා කිසිම දෙයක් නැහැ මේ මිනිස්සු ගහ. තියෙන එකම පිහිට තමයි යෝග පිට කළ දාන එක. ඒ දර පොඩි දරුවෙක්ව දැක්කත් පින්වතුනි මේ මිනිස්සුන්ට ඉන්න බෑ. ඒක නිසා මේ මිනිස්සු විවිධාකාරයේ දේවල් යෝජනා කරනවා මේ දරුවන්ට. ඒකට කියාපු දෙයක් තියෙනවද ලෝකෙ පින්වතුනි? මොනවද ඒ? අසභ්‍ය වීඩියෝස්. අසභ්‍ය වීඩියෝස් ඕනේ තරම් තියෙන නිසා පින්වතුනි ඔබගේ දරුවාව මුලාවට ගන්න තියෙන හොඳම chance එක තමයි ඔන්න ඕක. ඒක මෙහෙම තමයි කරන්නේ සාමාන්‍යයෙන්. ඒකක් දෙනවා බලන්න ඉස්සෙල්ලා. ඒකක් දුන්නට පස්සේ ඒක ඒ දරුවා එක බැලුවට පස්සේ පින්වතුනි දරුවටත් අර කියන පීඩාව එන්න පටන් ගන්නවා. දැන් හරිනේ ඉතින් පීඩාකාරයෝ දෙන්නෙක් ඉන්නේ. ඒ අයගේ පීඩාව ඒ විදිහට සමනය කරගන්න. ඕක තමයි පින්වතුනි සාමාන්‍යයෙන් ඉන්නේ. ඔබ බොහෝම හොඳට හිටියට ඔබ දන්නේ නැති නිසා තමයි ඔහොම ඉන්නේ පින්වතුනි. සමහරවිට ඔබගේ දරුවා මේ වෙනකොට ඔවට යොමු වෙලා ඉවරයි. දරුවෝ ඔබත් එක කියන්නේ. ඔබගේ පුතත් ඔබට යොමු වෙලා ඉවරයි. දුවත් යොමු වෙලා ඉවරයි. ඒකයි ඔබට කියන්නේ පරිස්සම් වෙන්න කියලා පුළුවන් තරම් ඔබේ දරුවංග පරිස්සම් කරන්න කියලා. නමුත් පරිස්සම් කරනවා කියලා කොහොම කරන්නද පින්වතුනි? ඉස්කෝලේට යවන්නේ පළමයව. ඉතින් ඔන්න ඔය තත්ත්වයට තමයි පින්වතුනි අපිට හිතෙන්නේ හැමදෙස්සම මේ දරුවෝ වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා. පොඩි දරුවෝ කුඩු ගහන්න පෙළඹෙනවා. කොයි ගමේද කුඩු නැත්තේ කියලා බලන්න. සල්ලිකාර දරුවේ ඔබකට හොඳට සල්ලි එහෙම තියනවා නම් මොහොම පරිස්සම් වෙන්න. පින්වතුනි ඔබගේ දරුවා කුඩු ගහන්න පොළඹව ගන්න වෙනම ව්‍යාපාර තියෙනවා. ඔය සල්ලි දින දරුවෙක් හොඳ කුඩු ගහන්න පොළඹව ගත්තොත් එහෙම වාසි දවාසිද? ඒක නිසා ඒ වෙනුවෙන් පින්වතුනි මේ පිරිස ඕන තරම් වියදම් කරනවා. ඒ දරුවා කුඩු ගහන්න පොළඹව ගන්න. ඔන්න ඔයගේ தত্ত্ব මේ ලෝකේ තියෙනවා පින්වතුනි. තව කෙනෙකුට ජීවත් වෙන්න තව කෙනෙක්ව විනාශ කරන මානසිකත්වයට මිනිස්සු ඇවිදilla තියෙන්නේ. ඉතින් ඔන්න ඔය தত্ত্বයටදී තමයි පින්වතුනි අපි මේ හැම එකක්ම මේ දරුවොත් එක කතා බහ කර කර මේ දරුවන්ගේ ජීවිතය ඇතුළේ වෙලා තියෙන දේවල් ගොඩාක් අපි දන්න නිසා පින්වතුනි. මේ අපි මේ ස්වාමින් වහන්සේලා උන්වහන්සේලාගේ මග වඩන වැඩපිළිවෙලට බාධාවකුත් වෙනවනේ පොඩ්ඩක් හරි පින්වතුනි මේ දේවල් පටන් ගන්නවා කියන කියා. නමුත් ඒවත් ඉවසගෙන පින්වතුනි උන්වහන්සේලා ගිතේ හැමදෙස්සෙම තියෙන්නේ අපි වගේම පිරිසන්නේ. මේ ළඟදී එක දවසක් මේ ස්වාමීන් වහන්සේ නමක් කියලා මට කියනවා. අර මට ගැති අර ළමා පරිවාසයක වෙච්ච මේ ඒ දරුවන්ට කරපු මේ අපේ අනගාരികා මහත්මීන්ලා ගිහිල්ලා ඒ අයට ඒ ගිනි නිවන්න ඒ කරපු වැඩසටහනක ඒ අය එවපු ලියුම් වගේක් කියව මතකද? ඒ අයගේ ජීවිත කතාව සඳහන් කරලා නංගන්න නැතුව. ඒ කියපු එකක් අහලා අපේ එක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා මට කියනවා උන්වහන්සේ බොහොම ඉමෝෂනල් වෙලා වචනේ නැහැ ඉමෝෂනල් වෙලා තමයි ආවේ. බොහොම සංවේදී වෙලා ඒ දේශනාව උන්වහන්සේ අහලා බොහොම සංවේදී වෙලා උන්වහන්සේ ඇවිල්ලා මට කියනවා ගුරු හාමුදුරනේ ඔබ වහන්සේලා මාව මේ ගමේ බේරගත්තේ නැත්තම් ඒ ළමයාව දූෂණය කරපු එක මං වෙන්නත් ඉඩ තිබ්බා කියලා. ඔබ වහන්සේලා මේ මාව බේරගෙන මාව විතරක් නෙමෙයි බේරගත්තේ කියලා. ඒ වගේ ගොඩාක් ගැල්ලා මම බේරගත්තා කියලා. ඇත්ත නේද සිංහතන කතා? අද මේ ආරාමේ ස්වාමීන් වහන්සේලා 89ක් ඉන්නව නම් පින්වතුනි ඔය ඔක්කොම තරුණ පිරිස්නේ ඉන්නේ. අනගාരിക මහත්තුරු ඉන්නවා මම හිතන්නේ 80ක් විතර. පැවිදින්න බලාගෙන ඉන්න අය. ඔබට තව රස්තාවක් කරන්න වෙනවා ඉස්සරහට මේ ආරාමෙ නඩත්තු කරන්න. ඒ ඔක්කොම ඇවිදින්න පින්විතනේ අද මේ මහා හික්මීමක හික්මෙනවා. ඔය 160 දෙනා එළිය හිටියන. ඔය 160 දෙනාම කොල්ලොනේ පින්විත. එගෙන හික්මීමක් නැති කොල්ලෝ මොකද වෙන්නේ? අර වගේ දරුවෝ ඕනේ තරම් බිහි වෙන්නේ නේද ඔය කියන පිරිස අතරේ? අන්න ඒකයි පින්විතනේ කියන්නේ මේ මහා සංඝ රැකවරණය ලැබුණාට පස්සේ බලන්න කොච්චර වෙනස් වෙනවද කියලා. නේද? ඉතින් උන්වහන්සේලාගේ ජීවිතය මේ විදිහට වෙනස් වෙච්ච නිසා පින්විතනේ උන්වහන්සේලා අද මහා සැපයක් විඳින නිසා උන්වහන්සේලාට හිතෙනවා මේ ලෝක සත්‍යයට මේක දෙන්න තව. අර පොඩි දරුවෝ ඉන්න දෙමාපියන් ඉන්නවා එයාට සාසනෙට එන්න විදිහක් නැතුව එයාට උදව් කරන්න උන්වහන්සේ හැමදෙස්සම කල්පනා කරනවා. ඒ කල්පනාවෙන් තමයි පින්විතනේ උන්වහන්සේලා ඒක අදහසක් ගෙනාවේ එක දවසක්. අනාගතයේදී පොඩි දරුවන්ටත් මේ අවස්ථාවක් අපි හදලා දෙමු කියලා. පැවිදි වෙන්න නෙමෙයි ඉස්කෝලයක් පටන් ගන්න. නොදුරු අනාගතයේදී පින්විතනේ ඉස්කෝලයක් පටන් ගනි. පිරිමි කොන්වෙන්ට් එකක්. දැන්වත් අපි එකක් පටන් ගන්න තියෙනවා. සාක්‍ය පුත්‍ර වැඩසටහන කියලා. දරුවෝ 12 දෙනෙක් විතර ඉන්නවා පින්විත. ඒ අය අවුරුදු 18 වෙනකොට තමයි ඒ අය පැවිදි කරන්නේ. එතකල් ඒ අය අනගාരികව කටයුතු කරනවා. අධ්‍යාපනය කරනවා. බණ දහම් කටයුතු කරනවා. අර ඒ කාලේ තිබිච්ච පිරිවෙන් සංකල්පය වගේ. බොහෝම සතුටින් ජීවත් වෙනවා පින්විත. හැම දෙයක්ම ඉගෙන ගන්නවා ඒ දරුවෝ. ඒ දරුවන්ට වැරදි වැඩ කරන්න ඉඩක් නැහැ. ඇයි? ගුරුවරයා හැමදෙස්සම ඒ දරුවෝ එක්ක ඉන්නවා. ඒ දරුවන්ව බලා ගන්න නියමිත ගුරුවරු ස්වාමින් වහන්සේලා හැමතිස්සම ස්වාමින් වහන්සේලා පිරිසක් ඒකට පත් වෙලා ඉන්නවා. උන්වහන්සේලා බොහෝම ලෙන්ගතුව ඒ දරුවොත් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා. නිගමන හිතලා බලන්නකෝ පින්විතනේ මේ ආරාමේ ෆෝන් එකක්වත් පාවිච්චි කරන්න දෙන්නේ නැහනේ. ඉතින් ඔබේ ගෙදර හිටපේ වසවත්ති දරුවා අද මෙහෙ ඇවිදilla ෆෝන් එකක්වත් ඕනේ නැහැ ඒකට දැන්. මම කොච්චර නිදහසක් භුක්ති විඳිනවද කියලා. ඔබට බෑ නේද පින්විතනේ ෆෝන් එකෙන් වෙන් වෙලා ඉන්න. බලන්න ෆෝන් එකට කොච්චර වහල් වෙලාද ඉන්න කියලා. ඔය ඇස් දෙකෙන් මොකක් හරි දකින්න නැතුව ඉන්න බෑනේ පින්විතනේ වීඩියෝ කැලි මොනව හරි ටිකක් දකින්න නැද්ද? සමහර අය ඇති පින්විතනේ අසභ්‍ය දේවල් බලන්න නැතුව ඉන්න බැරි. ඒවට ඇබ්බැහි වෙච්ච පිරිස ඇති ඕනේ තරම්. නමුත් ඒ දරුවෝ පින්විතනේ ඒ වෑන් නිදහස් වෙවි යනවා. ගුරුවරුන්ට පින් සිද්ධ වෙන. ඉතින් ඕක දකින්නකොට මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා පුංචි පුංචි දුවලා. එයා හැමදාම අපිට මොකක් හරි චිත් එකක් දෙනවා. පිරිත් නූල් බඳින්න එන්න වෙලාවට. ඒ වෑය තියෙන්නේ. ඇයි ගුරු හාමුදුරනේ අපිට වෙනසක් කරන්නේ? අපේ අයියාට විතරද කාමයෙන් පීඩාව වෙන්නේ? අපි කාමයෙන් පීඩාවටපත් වෙන්නේ නැද්ද? අපේ අයියලව විතරද සමාජයෙන් විනාශ වෙන්නේ? ඇයි අපිව විනාශ වෙන්නේ නැද්ද? ආදී වශයෙන් පින්විතනේ මේ පොඩි අය තාම අවුරුදු 10යි. ඉතින් මක් කොහොමද ගන්න පින්විතනේ අපි? තමයි අනාගතයේදී එහෙම ක්‍රමයකට හැදේ. දැනට නැහැ. නමුත් ඔය සම්බන්ධව පින්විතනේ ඔය ලියුම් කියුම් ඔක්කොම මේ ස්වාමින් වහන්සේලා අතට යනවා. උන්වහන්සේ ඒවා කියවල බලලා ඒ අදාළ ඒ ස්වාමින් වහන්සේලා උන්වහන්සේ අන්තිමට සාකච්ඡා කරලා තීන්දුවක් අරගෙන තිනවා පින්විතනේ. විශේෂයෙන්ම අපි අනගාരികා මහත්මීලා ඒකට ලොකුවට දායකත්වයේ සපයලා අවුරුදු 14න් ඒ අනගාരികා කරලා දරුවන්ව ගන්න. හැබැයි ඒක පූර්ණ කාලික අනගාരികා නෙමෙයි, ස්ථිර අනගාരികා නෙමෙයි. මොකද පොඩි දරුවෙක් නේ, තාම ඒ දරුවට තීරණය කරන්න බෑ පින්විතනේ. ඒ දරුවගේ ජීවිතේ එතනින් එහාට යා මොකද්ද කරන්න කියලා. එයාට අවුරුදු 18 දී තීරණය කරන්න පුළුවන්. අපි වර උපසම්පදා කරනවා වගේ වෙන්නේ. අපි සාමනීර වෙලා ඉඳලා අපි උපසම්පදා කරද්දී අපිට රජ ඇඳුනොත් අඳනවා. රජ ඇඳුන් එහෙම ඔක්කොම අඳලි වෙලා ඒ කියන්නේ මොකද්ද? දැන් ඕනනම් ගිහිල්ලා රජ වෙයන් නැත්තම් පැවිදි වෙයන් කියලා. ආයි පැවිදි වෙලා උපසම්පදා වෙයන් කියලා. ඉතින් ඒ වෙලාවේ අපි තීරණය කරන ඕනේ මොකද්ද කරන්න කියලා. එහෙනම් අපි තීරණය කළේ රජ වෙනවට වඩා හොඳයි උපසම්පදා වෙන එක කියලා. අන්න ඒ වගේ අපි මේ දරුවන්ට තීරණය කරන අවස්ථාවක් දෙනවා අපි ඉඳලා ඉතින් එහාට ඒ දරුව මොකද්ද කරන්න ඕනේ. හැබැයි මේ අවුරුදු ගාන ඇතුළත ඒ දරුව සුරක්ෂිතව ආගමට දහමට නැඹුරුව අධ්‍යාපනයත් මනාකොට කරගෙන ඒ කාලේ ආරක්ෂිතව ඉන්නවා පින්වතුනි. අවුරුදු 18න් පස්සේ මේ වැඩේ කරනවා නම් කරන්න, එහෙම නැත්නම් කාගේ හරි ආයෙ වලන් හොදන්න ගිහිල්ලා. ඒක ගැටලුවක් නෑ. ඒක යාට තීරණය කරන්න පුළුවන්. නවනේ දරුවව ආරක්ෂාලා වින්න එපා ඒකට. ඔබ හොඳටම දන්නවනේ පින්වතුනි ඔබට ඔබේ දරුවව ආරක්ෂා කරන්න බෑ කියලා. ඔබගේ එහෙම කියන්න එපා හඳුනි. අපි දරුවව ආරක්ෂා කරලා තියෙනවා කියලා. මම ඕනනම් දරුවත් එක්ක කතා කරලා හෙන්නම් නම් ආරක්ෂා වෙලා තියෙන හැටි. කරන්න බෑ පින්වතුනි. ඔබ ඔබ හම්බ කරන්න ඕනේ. ඔබට බෑ දරුවව කරේ ඉල්ලගෙන ජීවත් වෙන්න හැමතිස්සෙම. දරුවා කඩේට හරි යන්න ඕනේ. ඒ කඩේට යන වෙලාව හොඳටම ඇති. එහෙම කියන්නේ පුංචි දරුවෝ එයාගේ පින්වතුනි එයාට හිතන්න කරන්න විදිහක් නෑ ඔය ලොකු අයගේ මානසිකත්වත් එක්ක. ලොකු අය කියන්නේ ලෝකේ කාලේ වතුර බීප මිනිස්සු. මොකද හේතුව එයාට ගොඩාක් අත්දැකීම් තියෙනවා. ඒ වගේ දේවල් ඕන තරම් එයා කරලා තියෙනවා. ඒක නිසා එක වචනෙට දෙකට අර පුංචි එකාව ඒකට අහු වෙනවා. එහෙම අහු වෙච්ච ඒවා ඕන තරම් තියෙනවා පින්වතුනි. ඒකයි අපි ඔබට කියන්නේ. ඉතින් ඔන්න ඔය ඔක්කොම සලකලවල තමයි ඔය වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න හදන්නේ. මේකෙදි ලොකු වාසියක් තියෙනවා පින්වතුනි. අර අම්මා තාත්තා දෙන්නම පැවිදි වෙන්න ඉන්න සිරිසට. ඉතින් මේ පණිවිඩය ඔබට දුන්නේ ඔබ ලොකු පීඩාවක හිටියානම් එහෙම. අනේ මේ ළමයි තාම පොඩි නිසා මට මේ අවස්ථාව නැහැ කියලා. දැන් ඔබට මේ පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන්. සමහර අම්මලා තාත්තලා මේනකොට අපෙන් ඉල්ලීම් කරලා තියෙනවා අපෙන් අතට. ඒ දෙන්නටම පැවිදි වෙන උනේ දරුවට අවුරුදු 7යි 8යි. එයාට අවස්ථාවක් ඉස්සරහට ඇදිලා එනවා. ඔය දරුව පොඩි අය 7 8 දරුවෝ ඉන්න අය. ඒ අම්මා තාත්තලා දෙන්නටම පැවිදි වෙන්න ඕන. ඒවටත් අවස්ථාවල් පින්විතනේ ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. එතරේ අම්මල තාත්තලේ පැවිදිලා හරි අනගාരിക වෙලා ඉන්නේ හරි එහෙම ඒ වෙන අතරතුරු ඉතින් එතනේ ඒ දරුවන්ටත් ඒ යහපත කරන්න මොකද අපි ඉස්කෝලේයක් දාන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒක නිසා. ඒක දරුවෝ නේවාසික වේ ඉස්කෝලේ ඉගෙන ගන්නවා. ඒක ඉස්කෝලේයක් කිව්වට ඒක ඉස්කෝලේයක් නෙමෙයි පිරිවෙනකුත් නෙමෙයි අතීතයේ තිබිච්ච පිරිවෙන. නමුත් ඇත්තම කිව්වොත් එතන ඒක ඉන්ටර්නැෂනල් ස්කූල් එකක්. ඉංග්‍රීසි මාධ්‍යෙන් උගන්නන ඉන්ටර්නැෂනල් ස්කූල් එකක්. මේ අනාගතේ දාන්න හදන එක නොමිලේ. ඉංග්‍රීසි මාධ්‍යෙන් සම්පූර්ණ උගන්නන්නේ. ඇයි ඉංග්‍රීසි මාධ්‍යෙන් උගන්නන්නේ? මොකද අපි ඒකෙන් ගොඩනගන්න හදන්නේ. පින්වතුනි පුළුවන් තරම් මොන වගේ අයද? පැවිද්දට සුදුසු අය මිසක් ආයෙ මේ ලෝකෙට ගිහිල්ලා බබන් ගන්න හදන අය නෙමෙයි. පැවිද්දට සුදුසු වෙන අය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හොඳට ඉංග්‍රීසි ටිකක් දැනගත්තා නම් අපේ ඊළඟ අඩියට හරි වටිනවා. මොකද ඊළඟ අඩිය? ලංකාවේ ඉන්නේ මිලියන 20යි වෙන. මේ මුළු ලෝකෙම දුක් විඳිනවා. ඒ නිසා අපිට ඕනේ පින්විතනේ මේ මුළු ලෝකෙට මේ තථාගත ධහම මේ නිර්මල ධහම මේ ලෝක සත්‍යයගේ මේ නිවන සාක්ෂාත් කරලා දෙන්න පුළුවන් ඔය කියන පීඩාකාරී තත්ත්වයන්ගෙන් නිදහස් කරන්න පුළුවන් නිර්මල ධහම මේ ලෝකෙට දෙන්න. අන්න ඒකට පින්විතනේ පිරිස හැදෙනවා. ඒකයි මම ඔබට කියන්නේ මේ මහා විශාල වැඩපිළිවෙලක් අපි මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ ඔබගේ නිවන උදෙසා. ඒක නිසා ඔබ මේකට ශක්තියෙන් දායක වෙන්න. දායක වෙන තියෙන ලොකුම දේ තමයි ඔබ ඔබගේ නිවන කරගන්න උත්සාහ කරන එක. ඔබට ඉඩ හදා දෙනවා අපි. පුළුවන් තරම් ඉඩ හදලා දෙනවා ඔබට මේ ගමනේ එන්න. දරුවෝ ඉන්නවා නම් එයාටත් මොකක් හරි දෙයක් කරලා දෙන්න උත්සාහ කරනවා අපි එතන. ඔබට මේ ගමනේ එන්න. මොනවද මේ ඔක්කොම කරලා තියෙද්දි ඔබ ගමනේ එන්න සූදානම් නැත්තම්. ඒක ඉදින් මට කරන් දෙන්නේ නැහැ. ඔබට පුළුවන් තව බුදුවරු දකින්න. අපිට ඕනේ ඔබ තව කිසිම බුදුවරයෙක් දකින්න නැතුව මේකෙම මේක කෙලවර කරන්න. නමුත් ඔබට ඕන නම් බුදුවරු දකින්න. ඒක ඉතින් ඔබගේ අතේ තියෙන කතාවක්. ඉතින් අනාගත දවසක් අපි ඔබට කියන්නම් පින්වතුනි, ඔබගේ දරුවට මේ අවස්ථාව හදලා දෙන්න ඕන නම් අවුරුදු 14ත් 18ත් අතර ඉන්න දරුවන්ට, ගෑනු දරුවන්ට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ඕන නම් ඒකට ඇප්ලිකේෂන් දාන්න කියලා නොබෝ දවසකින් ඔබව දැනුවත් කරයි. ඒකට සූදානමින් ඉන්න. හරි. එහෙනම් පින්වතුනි අපි පොඩ්ඩක් ගැඹුරු දහම් කාරණාවක් කතා කරමු. දැන් අලුත්ම පිරිසක් ඉන්නවා කියලා ආරංචියක් තියෙන නිසා මේ ගැඹුරු දහම් කරුණක් කතා කරද්දී එය ආයි කවදක්වත් මෙහෙ එන එකක් නැද්ද දන්නේ නැහැ. මම මේ ඔබට කියන්නේ අපි මේ 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 කතා කරන දහම් කාරණාව සමහරවිට ඔබට නොතේරෙනව වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් තීරණය කරන්න එපා ඔබට නිවන් දකින්න බෑ කියලාවත්, එහෙම නැත්නම් බුදුදහම කියන එක පුදුම අමාරුයි කියලාවත්. මේ අපි මේ කාලයත් ඉඳන් කතා කරගෙන ආපු කාරණාවක් කතා කරන්න යන්නේ දැන්. පුළුවන් තරම් උත්සාහ කරන්න, මේක උත්සාහ කරගන්න, මේක තේරුම් කරගන්න. මේක තේරුනේ නැහැ කියලා වොරි වෙන්න එපා. කොයි වෙලාවක හරි ඔබට තේරෙයි. මොකද මේක මං කියලා තියන්න ඕනේ බෙංගදුරි, නැත්නම් වෙන්නේ අලුතෙන්ම කවුරු හරි එහෙම ඇවිල්ලා ඉන්නවා නම් එහෙම ඒ අය ආයි කවදක්වත් බණ අහන්නේ නැහැ. මොකද එයාට හිතෙනවා මේ නිවන කියන්නේ හරිය අමාරු කාරණාවක් කියලා. අමාරු නෑ, මොකද ඔබ මේ අදමහන් නිසා වෙන්නේ නැති ඔබට අමාරු වෙනවා නම් අමාරු වෙන්නේ පිංගසනි. අපි පුළුවන් නම් බලමු තේරුම් ගන්න. අපි අනිත්‍යතාවය ගැන කතා කළා. දැන් ඊයේ පුළුවන් තරම් උත්සාහ කළා අනිත්‍යතාවය කියන එක තේරුම් කරවන්න. ලේසි නෑ පිංගුතුනි, තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම තේරුම් ගන්නවා කියන එක. අනිත්‍යතාවය කියලා කියන්නේ බොහෝම බැරෑරුම් කර්තව්‍යයක්. බොහෝම බැරෑරුම් දෙයක් තේරුම් ගන්න. ගොඩ පිරිසක් හිතාගෙන ඉන්නවා පින්විතනේ, එයාට අනිත්‍යතාවය කියන එක තේරුණා කියලා. නමුත් ඒ තේරුණාට පින්විතනේ අනිත්‍යතාවයේ තියෙන මේ ගම්බීර හරයක් තියෙනවා, අන්න ඒක තේරිලා නැහැ ගොඩ පිරිසකට. ඒක නිසා තමයි පින්විතනේ ඒ අය ඒ විදිහට හැසිරෙන්නේ. අනිත්‍යතාවය කියන මේ ගම්බීර හරය තේරුම් ගත්තා නම් පින්විතනේ ඒ කෙලෙස් මූලය එතනින්ම කැඩෙනවා. තථාගත ශාසනය සම්පූර්ණයෙන්ම ඔය කියන අනිච්ච දුක්ඛ අනාත්ම කියන කරුණ තුන මත තමයි තියෙන්නේ. ඔය ටික හරියටම තේරුම් ගන්න එක තමයි පින්වතුනි නිවන කියලා කියන්නේ. අනිච්ච දුක්ඛ අනාත්ම කියන කරුණ ටික. එතකොට එහෙනම් අපි ඉඳා ඊයේ කතා කළා අනිච්චතාවයේ සම්බන්ධ. අනිච්ච. මේ අනිච්ච කියලා කියන්නේ පින්වතුනි හේතුඵල ධහමට එකඟයි කියන එක. හේතුඵල ධහමට අඩංගුයි කියන එකට කියනවා අනිච්චයි කියලා. මේකට තව තේරුම් ගොඩක් තියෙනවා. පෙළෙන සුළුයි කියලා එක තේරුමක් තියෙනවා. ඔය වගේ ගොඩක් තේරුම් තියෙනවා. අට්ටියති හරයති jigucchati කියන අර්ථයට අනුව. දැන් මේ කතා කරන්නේ තව එක තේරුමක්. අනිච්ච කියලා කියන්නේ පින්වතුනි හේතුඵල ධහමට අඩංගුයි කියන එක. දැන් මේ මෙතන ඉන්න බොහෝ පිරිසක් අහලා තියෙනවා පින්වතුනි කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් කියලා වචන දෙකක්. මේ බුදුදහම ගැන කතා කරද්දී ගොඩ පිරිසක් කියන්නේ මොකද්ද? කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් කියන වචනේ කතා කරනවා. මම මේ ඔබට පෙන්වන්න යන්නේ පින්වතුනි ඔය කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් කියන එකේ තියෙන හරි තේරුම. සාමාන්‍යයෙන් මේ ලෝක සත්‍යය කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් කියලා කිව්වට පස්සේ මොකද්ද තේරුම් ගන්න වෙන්නේ? ඒ කියන්නේ හේතුඵල කියලා කියන්නේ. හේතුඵල කියන්නේ කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් කියලා කියන්නේ. එතකොට එන ඒ කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් කියලා කිව්වට පස්සේ පින්වතුනි මොකද්ද ඒ ඉෆෙක්ට් කියලා කියන්නේ ලෝක සත්‍යය? එදිනේ ඉංග්‍රීසියෙන් මේක ගන්න අයත් සිංහලෙන් මේක ගන්න අයත් ගන්නේ අපි දෙන එක නෙමෙයි. එහෙවත් මේ ගුරුවරයා දෙන එක නෙමෙයි පින්වතුනි ගන්නේ. ගන්නේ තමන් ඉන්න දෘෂ්ටියේ ඉඳගෙන ඒකට ගැළපෙන විදිය. ඒකට දොස් කියන්න බෑ. ඒකට හේතුව තමන්ට තේරෙන්නේ තමන් දන්න දෙයට අනුකූලව. තමන් දන්න දෙයට අනුකූලව තමයි පින්වතුනි තමන් යමක් තේරුම් ගන්නෙ. ඵල කියලා වචනයක් තියෙනවා. gedara නෙමෙයි. ඒක නෙමෙයි. නිකම් පය නෙමෙයි අනිත් පය. ඵල. ඵල කියලා වචනයක් තියෙනවා පින්වතුනි. ඒ වගේම ඉෆෙක්ට් කියලා වචනයකුත් තියෙනවා. මේ දෙකම එකයි. මේ දෙකෙන්ම කියවෙන්නේ එකම කාරණාව. නමුත් පින්වතුනි මේ ලෝක සත්‍යය මේ සිංහලෙන් ගන්න කෙනත් මේක ආත්ම දෘෂ්ටියෙන් අරගෙන තියෙන්නේ මේ ඵල කියන කතාව. ඉංග්‍රීසියෙන් ගත්ත කෙනත් මේක අරගෙන තියෙන්නේ ආත්ම දෘෂ්ටියෙන්. ආත්ම දෘෂ්ටිය කියලා කිව්වෙ මොකක්ද? දැන් අර ආත්මය කිව්වහම අපි දන්නවනේ මොකක්ද අපි ආත්මය කියන්නේ? අර එදා ඉඳලා පැවතගෙන එන එකද? ඒකට නෙමෙයි අපි මේ ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ තේ නැත. මොකද්ද? අත් අනත් කියන්නේ මොකටද? අත්ත කියලා කිව්වේ මොකද්ද? වෙන් කරන්න පුළුවන්. සියලු දෙයින් දෙයක් වෙන් කරන්න පුළුවන් කියන එක තමයි තථාගතයන් වහන්සේ ඔය අත්ත කියලා ඉදිරිපත් කරලා තියෙන්නේ සිංහල. දැන් අලුතෙන් ආපහුයිද මේවා නිකන් ග්‍රීක් වගේත් වෙන්න පුළුවන්. නමුත් මේ ඊයේ ඉඳලා තව හෝටලයක ඉඳගෙන මේ හෝටල් වලට ගිවාගෙන නාන්න කරන්නත් හරියට නැතුව සමහර විට මේ බොහොම දුක් ඉඳලා මෙතනට ආව පිරිස ගැන ගොඩක් හිතන්න බෑම. යාලුත් අයත් මේක පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරන්න. එහෙනම් වෙනතනේ මේ ආත්ම දෘෂ්ටි එහෙම නැත්තම් මේ අත්ත් අනත්ත් කියන සංකල්පද කර එනකොට වෙනතනේ අත්ත් කියලා කිව්වේ වෙන් කරන්න පුළුවන් කියලා ගත් එකට. අනත්ත් කියලා කියන්නේ වෙන් කරන්න බෑ කියන එක. එතකොට එහෙනම් මේ ඔය වෙන් කරන්න පුළුවන් කියන දෘෂ්ටියේ ඉඳගෙන වෙන් කරන්න කියලා කියන්නේ වෙනතනේ අවදීංගක්. එතකොට එනම මේ මොකද නැත්තම් යනවා ආයි ඈතට ගිහිල්ලා ආයි එනකොට හය පහ වෙලා. එතන මේක කියන්නම් වෙන්නේ නැහැ. මොකද වෙන් කරන්න පුළුවන්. මොකද දැන් මගේ හිතේ තියෙන අලුතෙන් පිරිසක් ඉන්නවා කියන එකේ වැඩේ. හරි අමාරු කරන්න. එතන ඒ අයගේ අනුකම්පාව පැත්තට හැරෙනවා ඔළුව. මේ ඵලය කියන එක වෙනතුනේ මේ ලෝක සත්‍ය අරගෙන තියෙන්නේ වෙන් කරන්න පුළුවන් කියන දෘෂ්ටියෙන්. ඒක නිසා මේ ලෝක සත්‍යයට මේ ඵලය කියලා කියන්නේ වෙනතුනේ වෙන් වෙච්ච දෙයක්. ඉෆෙක්ට් කියලා ගන්නෙත් වෙනතුනේ වෙන් වෙච්ච දෙයකට ලෝක සත්‍යය. ලෝක සත්‍යයට කිව්වොත් එහෙම මේ මේ මේසේ කෝස් ඇන් ඉෆෙක්ට් එකට අනුව තමයි තියෙන්නේ කියලා. කිව්ව ගමන් ඒගොල්ලෝ ඔළුවනනවා. ඔළුවනලා කියනවා හරියට හරි. මොකද්ද මේ හේතු ටික නිසා මේ ඵලය හැදිලා තියෙනවා කියලා. හේතුඵල වාදයේ කතා කරද්දිත් එහෙමම තමයි කතා කරන්නේ. මේ හේතු ටික නිසා මේ ඵලය හැදිලා තියෙනවා කියලා. නමුත් පින්තුනි මේ කෝස් ඇන් ඉෆෙක්ට් වල මේ ඉෆෙක්ට් එක කියන එක මම මේ ඔබට තේරුම් කරන්නම්. ඉෆෙක්ට් එක කියලා කියන්නේ ඔබ අහලා තියෙනවා පින්වතුනි සමහර වෙලාවට ඔය ෆොටෝග්‍රැෆි කරන අය එහෙම කැමරා කරන අය මේ කරන අය ඒගොල්ලෝ කියනවා මෙන්න මේ ඉෆෙක්ට් එක ගන්න කෝකට කියලා වචනයක් කියනවා මෙන්න මේ ඉෆෙක්ට් එක ගන්න කියලා මේ කලර් ඉෆෙක්ට් එක ගන්න ඕකට. එතකොට ඒගොල්ලෝ කියනවා මෙන්න මේ තැනට ඔය කලර් ඉෆෙක්ට් එක ගන්න කියලා. ඒ ගන්නකොට පින්වතුනි ඒ කියන්නේ ඒ જાතිය බල්බ් එකක් දාන්න කියලා නෙමෙයි ඔය කියන්නේ. කලර් ඉෆෙක්ට් එකක් මේකේ තියෙන්න ඕනේ කියලා. ඒ ඉල්ලන જાතිය මොකක් හරි වර්ණයක වර්ණ සටහනක් මෙතනට ගන්න කියලා කියන්නේ. ඒක නිසා ඒ අය මොකද කරන්නේ මෙතනින් ගහනවා ඒක ලයිට් එකක්. මෙතනින් ගහනවා තව ලයිට් එකක්. මෙතනින් ගහනවා තව එකක්. ඔන්න ඔය ටික හරියටම පින්වතනි ඇඩ්ජස්ට් කළාට පස්සේ මෙන්න මෙතනට වැටෙනවා ඉෆෙක්ට් එකක් මේ ලයිට් වල. ඔන්න ওই ඉෆෙක්ට් එක ගැන තමයි මෙතන මේ බුදුදහමේ කතා වෙන්නේ. මට කියන්න මේ ඉෆෙක්ට් එක බල්බ් එකකින් ආපු එකක්ද? ඒ කියන්නේ මේ මෙතනට දැන් ඇවිල්ලා අපිද මේක නිල් පාට, මේක කොළ පාට, මේක රතු පාට. මෙන්න මේ තුන් දෙනාගේ බල්බ් තුන ගැහුවට පස්සේ මේ ආලෝක කඳම්ම තුන මෙතනට වැන්නට පස්සේ පින්වදින මෙතන වෙනම වර්ණයක් දිස් වෙනව නේද? අන්නේ වර්ණය කියන්නේ පින්වදිනේ ඒ જાතිය බල්බ් එකකින් ආපු එකක්ද? නැහැ. මේ හැදිච්ච වර්ණය කියන එක පින්වදිනේ මේවායේ ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ මේ හේතු තුන එකට සම්බන්ධ වීම නිසා විද්‍යමාන වෙන දෙයක්. ඉෆෙක්ට් වහම තේරෙන්නේ නැත්නම් විද්‍යමාන කොහම තේරෙන්නේ නැත්නම් දැන් මට ඊට පස්සේ හින්දියෙන් තමයි ඒක ටික කියන්නේ. විද්‍යමාන වෙන දෙයක්. විද්‍යමාන වෙනවා කියන්නේ අන්න ඒක වෙනවා. ඉතින් ඒ කියන්නේ පින්වතුනේ මේ මේ වැටෙන මේ ලයිට් තුන තියෙනවානේ. මෙන්න මේ ලයිට් තුනෙන් මෙතන හැදෙනවා වෙනමම වූ ආලෝකයක්. වෙනමම වර්ණයක් හැදිලා තියෙනවා. හැබැයි පින්වතුනේ මේ වර්ණය ෆික්ස්ඩ්. දැන් මම නිකන් හිතුව මෙතන ඉන්නම් මේ 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 කොළ පාට එකනේ මෙතනින් එළියට එන්නේ. කොළ පාට එක යනවා. මෙතනින් නිල් පාට එක යනවා. මෙතනින් රතු පාට එක යනවා. නමුත් මෙන්න මෙතන හැදෙන එක තියෙනවානේ. අන්න ඒක ෆික්ස්ඩ් නෑ. හේතුව තමයි පින්වතුනි මෙන්න මේ හේතු ටික සම්බන්ධ වීම නිසා මෙතන ඉෆෙක්ට් එකක් හැදිලා තියෙනවා. يعني මෙතන යම් වර්ණ සටහනක් හැදිලා තියෙනවා පින්වතුනි. මේ වර්ණ සටහන කියන එක ෆික්ස්ඩ් එකක් නෙමෙයි. ඔබ මේක අයින් කළොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ වර්ණ සටහන තවදුරටත් පවතින්න බෑ. ඔන්න ඕකට තමයි පින්වතුනි ඉෆෙක්ට් එකක් කියලා කියන්නේ. මේ තථාගත දර්ශනයේන cause and effect කියන එක වල effect කියලා කිව්වේ මෙන්න මේ જાති effect එකකට. මෙසක් හේතු ටිකක් සකස් වීමෙන් මෙන්න මේ අහවල් ඵලය හැදුනා කියලා කියන එකට නෙමෙයි. හැමතිස්සෙම හැදෙන්නේ පින්වතුනි ඵලය කිව්වට effect එකක් විතරයි. ඒ කියන්නේ හේතු ටික තියෙන තාක්කල් ඒ හේතු ටික සම්බන්ධ වෙලා තියෙන තාක්කල් විද්‍යමාන වෙන දෙයක් විතරයි ඔය තියෙන්නේ. හේතු ටික සම්බන්ධ වෙලා තියෙන තාක්කල් ඔය කියන එක විද්‍යමාන වෙනවා. ෆික්ස් වෙන්නේ නැහැ කවදක්වත්. ඔන්න ඕකට තමයි පින්විතනි අනිච්ච කියලා කිව්වේ. මේ ලෝකේ හැම දෙයක්ම ඔන්නෝය කියන ගති ලක්ෂණයට අනුකූලයි. විද්‍යමාන වීමක් විතරයි තියෙන්නේ. හැබැයි විද්‍යමාන වීමක් විතරයි තියෙන්නේ කියලා කියනකොට පින්වතුනේ ඔබ වරද්ද ගන්න එපා. ඒ කියන්නේ එහෙනම් අල්ලන්න කරන්න බැරි එකක්ද කියලා. විද්‍යමාන වෙනවා කියන්නේ පේන්න තියෙනවා කියන එකට විතරක් නෙමෙයි පින්වතුනි. විද්‍යමාන වෙනවා කියලා කියන්නේ හේතු ටික සකස් වීම නිසා මේ වෙලාවේ සකස් වෙලා තියෙනවා යම් කිසි සැකැස්මක් විතරයි ඒක. මේකට මට මේ කරන්න පුළුවන් උපරිමෙන් තමයි පින්වතුනි මේක කියන්න වෙන්නේ. මොකද හේතුව මම මොනවා කිව්වත් සමහරට ඔබ ගන්නෙ ඔබට තියෙන දෘෂ්ටියට අනුකූලව. මේ හරීම බැරෑරුම් තනක් මේක ලියා ගන්න. මොකද බුදුදහමේ සඳහන් වෙන මේ අනිත්‍යතාවය කියන එක ගැඹුරට පැහැදිලි කරගන්න යනවා කියන එක. ලෝකේ වචන පාවිච්චි කළා තමයි කතා කරන්න වෙන්නේ. ලෝකේ වචන පාවිච්චි කළා කතා කරද්දී ලේසි නෑ මේක විස්තර කරන්න. මොකද ලෝකේ වචන ඔක්කොම පින්වතුනි වෙන් කරන්න හැදිච්චා. මේ මොකද්ද? ෆෑන. හැංගෙන හැංගීම මොකද්ද? වෙන් වෙච්ච හැංගීම. මොන දේ වුණත් පින්වතුනි වචන හැදිලා තියෙන්නේ වෙන් වෙන්න. ඒක නිසා වෙන් කරන්න බැරි බව පෙන්වන්න පාවිච්චි කරන්න වෙන්නේ ඒ වචන ටිකමයි. ඒකයි මෙච්චර අමාරු මේක තේරුම් ගන්න තියෙන්නේ. නමුත් අපි උත්සාහ කරමු. සිය වතාවක් හරි කමන්නේ උත්සාහ කළා තේරුම් ගන්න බලමු මේක. එතකොට එහෙනම් දැන් බලන්න මෙන්න මේ ලයිට් තුන ගැහුවට පස්සේ පින්වතුනි මෙතන හැදෙනවා එක කලර් ඉෆෙක්ට් එකක්. ඒ කලර් ඉෆෙක්ට් එක ෆික්ස් එකක් නෙමෙයි. ඒක මෙන්න මේ තුන නිසා පේන්න තියෙන එකක්. මේ තුනේ වෙනස් වීම මත මේ ඉෆෙක්ට් එක වෙනස් වෙනවා. දැන් අපි හිතමු මේ තුන නිසා හැදිලා තියෙනවා කියලා දුඹුරු. මට කියන්න මෙතන දුඹුරුද තියෙන්නේ? මේ ලයිට් තුන ගැහුවට පස්සේ දුඹුරු පේනවා කියලා හිතමුකෝ. මෙතන දුඹුරු තියෙනවද? දුඹුරු නෙමෙයි පින්වතුනි මේ තියෙන්නේ. දුඹුරු පේනවා මොකද මේ ලයිට් තුන නිසා. ඒක නිසා මේ මේ කොළ පාට එක අයින් කළා නම් එහෙම පින්වතුනි දැන් මෙතනින් පේන්න පටන් ගන්න වෙන එකක්. අපි දැන් ඔන කොළ පාට එක අයින් කළා. දැන් අපිට පේනවා නිල ඉරත් එක තුනම නිකන් කහ පාට වගේ නේද? නෑ. දම් පාට. හා. දම් පාට වගේ. හා.
මට කියන්න
දුඹුරු පාට දම් පාට වුණාද? නෑ හොඳට තේරුම් ගන්න අවස්ථාවක් මේක බින්ද. කොළ පාට ලයිට් එකක් දාලා තියෙද්දි මේක දුඹුරු පාටට පෙනුණා. ඊට පස්සේ අපි කොළ පාට ලයිට් එක ඕෆ් කළා. දැන් මේක දම් පාටටයි පේන්නේ. එහෙනම් මට කියන්න මේ කොළ පාට ලයිට් එක ඕෆ් කළාම දුඹුරු පාට දම් පාට වුණාද? හොඳට කල්පනාවට ගන්න. දුඹුරු පාට දම් පාට වුණාද? නෑ සින්හත. දුඹුරු පාට දම් පාට වෙච්ච එක නෙමෙයි උනේ. දුඹුරු පාට කියන එක ෆික්ස් වෙන්න හැදිලා තිබිච්ච එකක් නෙමෙයි. දුඹුරු පාට කිව්වේ මෙන්න මේ හේතුන් ටික නිසා විද්‍යමාන වෙවි තිබිච්ච එකක්. ඒ විද්‍යමාන වීම තියෙන්නේ පින්වතුනි ඒ හේතු ටික තියෙනකල් විතරයි. ඒ හේතු ටික නිරුද්ධ වුණා නම් තවදුරටත් ඒක පවතින්න බෑ. එහෙනම් හොඳට බලන්න කොළ පාට එක නිව්වට පස්සේ මේක දම් පාට වුණා කියලා කියන්නේ පින්වතුනි. එහෙනම් දුඹුරු පාටක් දම් පාටට හැරුණා නෙමෙයි. මේ ලෝකේ තියෙන කිසිම එකක් පින්වතුනි අහවල්දේ බවට පත් වෙනවා කියලා එකක් නෙමෙයි තියෙන්නේ. අහවල්දේ බවට පත් වෙනවා කියලා තමයි මේ ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ. ඒකයි පින්වතුනි කියන්නේ අර ස්ථිර නැහැ කියලා. වචනයක් පාවිච්චි කරන්න පුළුවන් අන්න ඒක නිසා. මොකද හේතුව දැන් මෙහෙම එකක් තියෙනවා. මේක ස්ථිර නැහැ. මක් වෙවි යනවද? මේක විනාශ වෙවි යනවා. ඔය බුදුදහම නෙමෙයි පින්. ඔය මතයට එන නිසා තමයි පින්තුනි අර මල් වට්ටිය දිහා බලාගෙන නිවන් දකින්න බැරි. මොකද මේ මල් වට්ටිය තාම පර වෙලා නැහැනේ. සාමාන්‍යයෙන් නිවන් දකින්න නම් මොන මල් වට්ටිය දිහා බලන්න ඕනේද? සාමාන්‍යයෙන් නිවන් දකින්න විදිහට බුදුහාඳුරගේ විදිහට නෙමෙයි. සාමාන්‍ය ක්‍රමෙන් නිවන් දකින්න මම කොහොමද බලන්න ඕනේ? පර වෙලා යන මල් වට්ටිය දිහා බලනවා. සාමාන්‍යයෙන් මිනියක් දිහා බලන්න ඕනේ මක් වෙවි යනද? කුණු වෙවි යන. මේ ලස්සන කාන්තාවක් දිහා බලගෙන නිවන් දකින්න පුළුවන්ද? බැ. නමුත් පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන කුණු වෙවි නිවන් දකින්න ක්‍රමෙ නෙමෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පින්වතුනි අන්නර මල් පෝච්චිය ගෙනල්ලා මේ ඉස්සරහින් තියෙන ඕක දිහා බලගෙන නිවන් දකින්න පුළුවන්. අනිත්‍යතාවයේ තියෙන කුණු වෙවි යන්නේ නැහැ නෙමෙයි පින්වතුනි. නව මේ ඔක්කොම විපරීත වෙලා තියෙන්නේ. මේ ලංකාව විතර නෙමෙයි පින්වතුනි විපරීත වෙලා තියෙන්නේ මුළු ලෝකෙම මේක විපරීත වෙලා තියෙන්නේ. ලේසි නෑ මේකට ආයි පණ දෙනවා කියන එක. කිසිම දෙයක් පර්මනන්ට් නෑ කියලා සුද්දොත් දන්නවා. මේගොල්ලෝ හිතාගෙන හරි කියන බුදුදහමෙන් කතා කරන්නේ මේගොල්ලෝ. කිසි දෙයක් පර්මනන්ට් නෑනේ. බුද්ධත් කියලා තියෙනවනේ කියලා කියනවා. ඉතින් අපි මොකද්ද කියන්නේ? සද්ද නැති ඉන්න මොන කරන්නද? ඉතින් අපි නම් කියන්නේ උඹලගේ බුද්ධ කියලා ඇති අපේ බුදු හඳුනන කොහොම එකක් කියලා නැහැ කියලා. පින්නේ ලෝකෙට හට ගන්න දේවල් වැය වෙලා යනවා කියන්නේ බුදු හඳුරෝ නේද? මොකද බුදු හඳුරු ලෝකෙට පහළ වුණාට පස්සේද පින්නේ මිනිස්සු මැරුණේ? එහෙනම් මිනිස්සු හොඳටම දන්නවනේ මේ තරුණව ඉන්න මිනිස්සු වයසට ගිහිල්ලා මැරලා යනවා කියලා දන්නවනේද? නේද? ඉදි මේ අමු වට්ටක ගෙඩිය තැහිලා කොම වෙලා ඉදිලා කුණු වෙලා යනවා කියලා දන්නව නේද හැමෝම? අමු ගස්ලප ගෙඩිය කුණු වෙලා යනවා කියලා දන්නව නේද? මෙතන ඉන්න හැමෝම දන්නව නේද? අමු ගස්ලප ගෙඩිය ගහේ තියෙදිම කුණු වෙලා යනවා කියලා බෙන්ගද? ඒවල බුදු බණව නේද? ඉතින් ඔබ ගස්ලප ගහ දිහා බලගෙන නිවන් දකින්න පුළුවන් එහෙනම්. ඇයි ඔබ දන්නවනේ දැන් කුණු වෙලා යනවා කියලා. දැන් ඔබට පේනවා ගස්ලප ගෙඩිය දාදාමු. ඔන්න ඒක දිහා බලගෙන හෙට එනකොට පොඩ්ඩක් ඉදිලා තව පොඩ්ඩක් ගිහ ඔන්න හොඳටම ඉදිලා දැන් ඊට පස්සේ ඔන්න දැන් කුණු වෙවි යනවා. ඔන්න ගහපල්ලේ දැවැල්ලා දැන් කුණු වෙනවා. මම පොතක් අරන් බැලුවොත් එහෙම වැඩි හරියක් පොත්වල තියෙනෙත් මොනවද? අන්න එහෙම කුණු වෙන දේවල් දිහා බල තමයි නිවන් දැකේ කියලා. ඒක නෙමෙයි බෙන්ගතනේ. අනිත්‍යතාවය කියන එකේ මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ අනිත්‍යතාවය කියන එකෙන් පින්ගතනේ එක තැනක් ෆික්ස් කරගත්තොත් එහෙම තමයි ඔය කියන්නේ දැන් මෙතනින් එහාට වැය වෙනවා කියලා. දැන් මේ ලෝකේ කතා වෙන හැටියට පින්ගතනේ මේ පෙන්වන්නේ මොකද්ද? මේ දුඹුරු පාට මොකක් බවට හැරුණා කියලාද? දම් පාට බවට හැරුණා කියලා. දැන් ඔය අතරතුර අපි නිල් පාට ගහන එක නතර කරනවා. අනිත් දෙක ගහලා දෙනවා නිල් පාට නැහැ. නිල් පාට මේකට වදි නැතුණාට පස්සේ දැන් තියෙන රතුයි කොළයි මොන වගේ පාඩක ඇදෙද? නිල් මාද? ආ තැමිලි කියමු කරි කියමු ගා. ආ තැමිලි පාඩක් හැදිලා තිනවා. දැන් මට කියන්න එන මොකද උනේ? දැන් මේ ලයිට් එකක් ඕෆ් කළා මෙතනින්. දැන් තැමිලි පාඩ හැදිලා තිනවා. එහෙනම් දැන් මොකද්ද තැමිලි පාඩ උනේ? දුමුරු පාඩ, දම් පාඩ වෙලා දම් පාඩ මක් උනාද? මොන හොඳ මේක මම මේ වචනේනේ කියන්නේ. මම මේ කියන වචනාරහ ඔය පුළුවන් තරම් බලන්න ඔබගේ මනසින් මේක තේරුම් ගන්න. මේ වචන උදව්වක් කරගන්න. වචන වල නෙමෙයි නිවන තියෙන්නේ. ඔබ මේ ඇතුළට හැංගෙන්න ඕනේ මේ කියන කාරණාව. අනිත්‍යතාවය කියන ස්වභාවය හොඳට හැංගෙන්න ඕනේ ඔබට. හොඳට බලන්න පිංගතනි. ලයිට් තුනම මේ ගහලා තිනකොට දුඹුරු පාට හැදිලා තිබුණා. නමුත් අපි හොඳටම දන්නවා මේද මේ දුඹුරු පාට හැදුණා නෙමෙයි මේ දුඹුරු පාට හැදිලා වගේ පේනවා දැන් මේ අපිට. මොකද මේ තුනේම ඉෆෙක්ට් එක ඇවිදලා තියෙන්නේ දැන්. ඒක කියන්නේ ඉෆෙක්ට් එකක් කියලා කියන්නේ පිංගතනි. වෙන් වෙච්ච එකක් නෙමෙයි. ඉෆෙක්ට් එකක් කියලා කියන්නේ හේතුන් ටික නිසාම විද්‍යමාන වෙන එකක්. කවදාක්වත් පින්වතුනි මේ හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන වස්තුවක හේතුන් ටික අයින් කරලා ඵලය වෙන් කරන්න බෑ. මොකද හේතුව ඵලය කියලා ෆික්ස් දෙයක් නෑ. මෙතන මේ ඵලයේ විදියට පේන්නේ දුමුරු පාට පින්වතුනි මේ ඵලය කියලා ෆික්ස් දෙයක් නෑ. නමුත් පේන්න පේනවා. ඔය දේ. ඵලය කියලා ෆික්ස් දෙයක් මෙතන හැදිලා නැහැ. නමුත් අර ආත්ම දෘෂ්ටියෙන් ලෝකෙ දිහා බලනකොට, ඒ කියන්නේ වෙන් කරන්න පුළුවන් කියන දෘෂ්ටියෙන් ලෝකෙ දිහා බලනකොට පින්වතුනි වෙන්නේ මේක හැදුනා වගේ හිතෙනවා. ඊට පස්සේ ඔබ අහනවා ඇයි ඒ දුඹුරු පාට දම් පාට උනේ? දැන් මේක විද්‍යාගාරයකද හරි ඉස්කෝලේද හරි කළා නම් එහෙම පින්වතුනි. ළමයා අහන්නේ නැද්ද? ඇයි ටීච නිල් පාට මේ කොළ පාට ඕෆ් කළාට පස්සේ දුඹුරු පාට දම් පාට උනේ? මොකද එයාගේ හිත ඇතුලෙන් පින්වතුනි දුඹුරු පාටක් මෙතන හැදුනා. ඒ කියන්නේ දුඹුරු පාට කියන එක වෙන් වුණා යාට. දුඹුරු පාට කියන එක වෙන් වෙලා දැන් එයා දන්නද දුඹුරු පාට තියෙනවා කියලා මෙතන. මම කියන්නේ දුඹුරු පාට තියෙනවද දුඹුරු පාට පේන්න තියෙනවද? ඒ පේන තියෙන්නේ ඇයි? අර හේතුන් ටික නිසා. ඒ හේතුන් ටිකෙන් පෙන්눔 කරන දෙයක් ඒ තියෙන්නේ සිංහද. වැටහෙනවද ඒක? එහෙනම් කොළ පාට ඕෆ් කරපු ගමන් මොකද වෙන්නේ දැන්? තව දුරටත් සිංහදනි ඒක පෙන්눔 කරන්න බෑ. මොකද ඒ ඉෆෙක්ට් එක දැන් දෙන්න බෑ. අන්න එතකොට තමයි සිංහදනි දෙන්න පුළුවන් ඉෆෙක්ට් එක ඊට පස්සේ පේන්න තියෙන්නේ. දම් පාට කියලා. ඊට පස්සේ නිල් පාට එක ඔෆ් කළාට පස්සේ වින්දනේ. අනිත් එක දා අනිත් ඒවා දාලා දැන් ඇවිල්ලා දිනවා තැඹිලි පාට. දැන් මෙතනට ආවට පස්සේ දැන් මොකද වෙන්නේ? දම් පාට තැඹිලි පාට වුණා නෙමෙයි. දැන් තියෙන හේතුන් ටික නිසා දැන් විද්‍යමාන වෙන එක මේ තියෙන්නේ. ඔන්න ඕක තමයි පිංගතනේ තේරුම් ගන්න ඕනේ. නමුත් ඔබ තේරුම් ගත්තොත් එහෙම දුඹුරු පාට දම් පාට වුණා කියලා ඊට පස්සේ ඔබ කියන්න පටන් ගන්නවා දුඹුරු පාට ස්ථිර නැහැ කියලා. වැරදි නෑ. මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නෑ. ඒක හරියට හරි කතාවක්. මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නෑ. නමුත් ඊට වඩා බොහොම ගැඹුරු කතාවක් මේකේ තියෙනවා පිංගත. මොකද යමක් ස්ථිර නැහැ කියලා කියන්න නම් දෙයක් තියෙන්න එපා බින්නේ ස්ථිර දෙයක් මොකක් හරි දෙයක් ෆික්ස් දෙයක් හැදිලා තියෙන්න ඕනේ. අන්නේ හැදිච්ච එක තමයි මොනවා නැත්තේද? ස්ථිර නැත්තේ. නමුත් පින්වතුනි බුදුදහමට අනුකූලව මේ කිසි දෙයක් එහෙම ෆික්ස් දෙයක් හැදෙන්නේ නැහැ මේ ලෝකේ. ඉෆෙක්ට් එකක් විතරයි ඔය තියෙන්නේ. හේතුන් ටිකක් සකස් වීම නිසා ඒ හේතුන්ගේ බලපෑමෙන් පෙන්නුම් වෙන දෙයක් තමයි ඔය තියෙන්නේ සිංහල. හැබැයි මේ පෙන්නුම් වෙනවා කියන්නේ එතන මොකුත් නැහැ කියන එක නෙමෙයි. දැන් අපි ඊයේ කතා කළා කේක් එකක් බේක් කරන හැටි. ඊයේ තිබ්බනේ කේක් පන්තිය. කේක් එකක් බේක් කරද්දි වින්නසනේ ඔබ ඉස්සෙල්ලා මේක හර අවශ්‍ය අඩංගු මොනවහරි ටික දාලා ඉවරලා මොකද කරන්නේ? අර බීටරේට දාලා හොඳට ඒක කලවම් කරගන්නවා. බීට් කරගන්නවා. දැන් ඉස්සෙල්ලා ඔබ ඒකට පිටි දැම්මනම් ඊට පස්සේ කිරි හරි බිත්තර හරි මොනවා හරි එහෙම දැම්මනම් මොනවා මොනවා හරි කර්ම වේද ඇතිනේ කරන්නේ ඒ ඒ වෙලාවෙදි පින්විතනි විද්‍යමාන වෙන දේවල් වෙනස් ඔබ බිත්තර ටිකක් දාලි වෙරලා ඒක බීට් කළා නම් එහෙම පින්විතනි දැන් පෙන ආදි වශයෙන් ඇවිදිලා දැන් ඒක ඒ විදිහක් ඒක ඒකට ඔබ පිටි ටිකක් දාලා කලවම් කරා නම් එහෙම පින්විතනි දැන් තියෙන තව විදිහක් ඒක දැන් කන්න බැරිද ඔන්න පුළුවන් බඩේ අමාරුව හැදෙන්නේ නැද්ද? ඒක අදාළ නැහැ. කන්න බැරිද උන්න? පුළුවන්. මේ තියෙන්නේ පින්විතනි එක්තරා අවස්ථාවක්. ඊට පස්සේ ඒකට ඊස් ටිකක් එහෙම දාලා ඉවරලා පිපෙන්න තිබ්බට පස්සේ පින්විතනි ඔන්න අර මොහකටරි දාලා දැන් ඒක පිරෙන්න එකක් ඇවිදilla තියෙනවා. ඔය මොකද්ද? ඒත් එක්තරා අවස්ථාවක්. පින්විතනි හේතු ටික නිසා විද්‍යමාන වෙන ඵලයක් ඔය තියෙන. මම හොඳට මතක තියාගන්න ඵලය කිව්වට පස්සේ ඒ ඵලය කියන එක ගන්න එපා පින්විතනි වෙන් වෙච්ච දෙයක් විදිහට ඵලයක් කියලා කියන්නේ ඇත්තටම ඉෆෙක්ට් එකක් මේකට මේ සිංහල වචනෙට වඩා ඕවට මෙන්න මේකේ තේරුම පොඩ්ඩක් ගන්න පුළුවන් නම් හරි වටිනවා මොකද ඵලය කියන එක එදා ඉඳලම පාවිච්චි කළා දැන් අරන් තියෙන්නේ කෙලින්ම මේ තනි දෙයක් විදිහට අරන් තියෙන්නේ මේකෙන් ඵලය කියන එක නමුත් අපි අහලා දෙන ඉෆෙක්ට් එක කියන එක. ඔය මේ ටිකේ ඉෆෙක්ට් එකක් නෙවෙයි තියෙන්නේ. බලපෑමක්. දැන් ඔබගේ පුතා දුව කියලා කියන්නේ ඔබ දෙන්නගේ ආච්චි අම්මගේ සීයාගේ හතර දෙනාගේ මොකද්ද? බලපෑමක්. ඒකයි ඔබගේ පුතා අපිත් එක්ක කතා කරනකොට අපි දන්නවා ගෙදර මොනවද කතා වෙන්නේ කියලා. පරිස්සම් වෙන්න ඕනේ. ඔබගේ පුතා දන්නව නම් එහා ගෙදර අවරං අංකල්ගේ දුව පැනලා ගියා කියලා හැම ඉතින් අපි දන්නවා සාලි මැද්ද මොනවද කතා වෙන්නේ කියලා. දැන් එහෙම කිව්වම් දරුවන්ගේ ගේන එකක් කරන්නේ දන්නේ නැහැ මෙහේ අපේ ගෙදර තියෙන ඔක්කොම මූ කියනවනේ කියලා. ඒකට හේතුව තමයි බෙන් දරුවා කියන්නේ දෙමාපියන්ගේ ඉෆෙක්ට් එක. බලපෑමක් ලක් වෙලා තමයි හැදෙන්නේ සිංහතේ. බලපෑමක් ඒ පේන්න තියෙන්නේ. මේ පාට කියලා කියන්නේ මේ පාට තුනේ බලපෑමක්. මේ තුන නැතුව මේ පාටට පවතින්න බෑ. එහෙනම් මේ පාට හැදිලා නැහැ. මේ පාට ෆික්ස් මම මේ ෆික්ස් කියන වචනේ තේරෙනවද බෙන්දනේ? يعني මොකද ෆික්ස් කියන්නේ? මට මං හිතන් ඉන්න අර්ථයත් එපා ඒකත් දෙන්න එපා දැන් මං ෆික්ස් කියන එකකට ඔබ ඉංග්‍රීසි වල ෆික්ස් කියලා දන්නේ තව එකකට නම් ඒක හරියන්නේ නැහැ මේක ඒ කියන්නේ නිකන් මේක මේ නිකන් හිතන්න අපි ගාව තියෙනවා මොන හරි ඇන ටිකක් දාලා මොකක් හරි අපි හදනවා ඇන ටිකකුයි මොන හරි යකඩ කෑලි ටිකක් අපිට දෙනවා. අපි ওই යකඩ කෑලි වලට එන අමුණමුණ එක්තරා හැඩයක් හදනවා. හැබැයි මේ හැඩය පින්විතනි ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් එකක්. අපි මේක ෆික්ස් කරන්නේ නැහැ. නිකන් අටවලා තියෙනවා. ෆික්ස් කරන්නේ නැහැ කියලා කියන්නේ පින්විතනි මේක ඕනේ අතකට මක් වෙන්න පුළුවන්. හැදෙන්න පුළුවන්. දැන් මේ මගේ ඇඟිලි ටික මෙතනට ෆික්ස් වෙලා තිබුණාට ඉතුරු ටික ෆික්ස් වෙලා නැහැ නේ. ඒක නිසා මේ ඇඟිලි ඕන විදිහට එහෙම මෙහෙ කරන්න පුළුවන් නේද? දැන් මට කියන්න මම දැන් මෙහෙම තියන් ඉන්නවනේ මේක ෆික්ස්ද නෑ මේ ඔබට පේන්නේ පින්වතුනි මේ ඇඟිලි ටික මෙහෙම තියෙනකොට පේන විදිහ මේ පේන්නේ ඒකම තමයි දැන් මෙහෙම උනේ දැන් හිතන්න මේක මෙහෙම වුණාද නැත්තම් දැන් මේ තියෙන්නේ ඒ ඇඟිලි වල තියෙන ඊළඟ වෙන වෙන ඉෆෙක්ට් එකක්ද මේ පේන්න තියෙන්නේ නැත්තම් මේකද මෙහෙම උනේ මේකද මෙහෙම උනේ නෑ මේකද මේ තියෙන්නෙත් ඒ වෙන ඉෆෙක්ට් එකක් මේ තියෙන්නේ තව ඉෆෙක්ට් එකක් මේ තියෙන්නේ තවත් ඉෆෙක්ට් එකක් මේ එකම තැනක හරි ෆික්ස් වුණොත් මෙන්න මේක ෆික්ස් නම් එහෙම දැන් මොකද කරන්නේ මෙන්න මෙතන ඉඳලා දැන් මොනව හරි කළා මක් කරන්න වෙනවද මෙන්න මෙහෙම කරන්න වෙනවා ඒකයි මේ ලෝක සත්‍යයට හැමදෙස්සෙම හිතෙන්නේ හැමදෙස්සෙම හිතෙන්නේ මේක මෙහෙම වුණා කියලා නෑ මේක කියලා එකක් නෑ මේ තියෙන්නේ හේතුන් ටික නිසා විද්‍යමාන වෙන එක අවස්ථාවක්. ඇල්ලුවම අහුවෙනවද? අහුවෙනවා. හැඩයක් තියෙනවද? තියෙනවා. පාටක් තියෙනවද? තියෙනවා. කෑවක් කන්න පුළුවන්ද? පුළුවන්. ඒක මේ විද්‍යමාන වෙනවා කියන වචනේ වැරදියට ගන්න එපා. විද්‍යමාන වෙනවා කියන්නේ එතන මොකුත් නැහැ. නමුත් තියෙනා වගේ පේනවා ඒක නෙමෙයි. අල හොලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ පිටින්. මොකුත් නැහැ හැබැයි තියෙනා වගේ පේනවා කියන සංකල්පෙ නෙමෙයි. මේ විද්‍යමාන වෙනවා කියලා කියන්නේ හේතුන් ටික නිසා ඒ හේතුන්ගේ බලපෑමෙන් ඒ වෙලාවේ සකස් වෙලා තියෙන ව්‍යුහය. මේ ව්‍යුහය ෆික්ස් වෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ අපි කියන ස්ථිර කියලා ස්ථිර වෙන්නේ නැහැ කවදාවත්. ස්ථිර කියන වචනේ පාවිච්චි කරන්න බෑ එතන. ස්ථිර කියලා කියන්නේ මේ වෙනසෙන්නේ නැහැ වගේ අර්ථයක් නෙවෙයි කියන්නේ. මේක මේ තියෙන්නේ මේ ව්‍යුහය පිටින්. දැන් මේ වෙලාවේ හැදිලා තියෙන ව්‍යුහය. ඒක තමයි මේ ඔබට පේන්නේ. ඇල්ලුවොත් අහු වෙනවා මේ ව්‍යුහය. දැන් මේ පෑන කියලා කියන්නේ ප්ලාස්ටික් වල තියෙන දැන් මේ තියෙන ව්‍යුහය මේ තියෙන්නේ. මේක ෆික්ස් දෙයක් නෙමෙයි කියලා තමයි මේ ඔප්පු කරගන්න යන්නේ. මේක ෆික්ස් දෙයක් නෙමෙයි කියන එක. දැන් පෑනක් අතේ තියාගෙන කියනවා මේක ෆික්ස් දෙයක් නෙමෙයි කියලා නේ. ඔබට එහෙම නේද දැනෙන්නේ ඇත්තටම මේක. එහෙනම් දැන් මේ මේක අතේ තියාගෙන මේ මේ හොඳට මේ ෆික්ස් වෙලා තියෙන මේ නේ ඒක අතේ තියාගෙන කියනවා මේක ෆික්ස් දෙයක් නෙමෙයි කියලා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ පිටින්. දැන් මම මේ කොච්චර මේක දෙන්න උත්සාහ කළත් මනසට යන්නේ බොහෝම හිමින්. හේතුව ඇතුලේ තියෙනවා පිටුදුන ෆික්ස් කරගත්ත දෘෂ්ටිය. එහෙනම් මේක දැකපු ගමන් ඔබගේ හිතට ඇවිල්ලා ඉවරයි මොකද්ද? මේ පෑන කියලා මේ පෑන කියන්නේ පෑන කියන එක නෙමෙයි. මේක ෆික්ස් එකක් කියලා ඇවිදලා ඉවරයි. අමාරුවෙන් හරි මේ ක්‍රමයට වැටුනොත් ඊට පස්සේ පිටුතුනි ඔබ මේ ක්‍රමයේ දිගේ යනවා. වට ගන්න එක තමයි අමාරු. ඉතින් අමාරුවෙන් හරි වට ගන්න උත්සාහ කරන්න පුළුවන් තරම් මේ අනිච්ච ක්‍රමවේදයට. අනිච්ච ක්‍රමවේදේ හරියට වැටුනොත් පිටුතුනි ඔබ ඊට පස්සේ අනිච්ච ක්‍රමවේදයට තමයි හිතන්නේ. ඒ කියන්නේ ඔබ ගොඩ ගියා තමයි. ඊට පස්සේ ආයේ පිටුතුනි මාර සේනාවට බෑ ඔබ වල්ලන්නේ නැවිදෙන්න. මේ දුඹුරු පාට කියන එක පෙඟුතනේ ෆික්ස් වෙලා තිබුණේ නැහැ. ඒක මේ හේතුන් වල ඉෆෙක්ට් එකක් විදිහට තමයි බලපෑමක් විදිහට තමයි විද්‍යමාන වෙවි තිබුණේ. ඒක නිසා මේ හේතුවක් නැති වෙච්ච ගමන් තවදුරටත් ඒකට විද්‍යමාන වෙන්න බෑ. ඒකයි කියන්නේ පෙඟුතනේ හොඳට මතක තියාගන්න හොඳට ඔළුවට ගන්න පෙඟුතනේ මේ එකක් හැදිලා ඒක විපරිණාමයට යනව නෙමෙයි පෙඟුතනේ. දෙයක් හැදිලා ඒක විපරිණාමයට යනවා නෙමෙයි සිංහතනේ. වෙන්නේ හැදෙන එක නතර වෙනවා. මේක මේ තුනේ බලපෑමෙන් පෙන්නුම් වෙවි තිබිලා මේ බලපෑම අයින් වෙච්ච ගමන් ඒ පෙන්නුම් වෙන එක නතර වුණා. ඒ පෙන්නුම් වෙන එක නතර වෙලා ඊළඟට පෙන්නුම් වෙන එක පෙන්නුණා. අන්න එහෙමයි දුඹුරු පාට පෙනිපෙනී තිබිලා දැන් දම් පාට පේන්නේ. මිසක් දම් පාට නැත්නම් දුඹුරු පාට දම් පාට වුණා නෙමෙයි. දැන් මේකේ දම් පාට පෙනිපෙනී තියෙන්නේ. හෙවත් මේ පාට දෙක විතරයි දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා දම් පාට පෙනිපෙනී තිබිලා ඒකට හේතු වෙනස් කරපු ගමන් පින්වතුනි පවදුරටත් දම් පාටට පෙනිපෙනී තියෙන්න බෑ. මොකද දම් පාට කියලා කියන්නේ මේ හේතුන් වල ඉෆෙක්ට් එකක්. මේ හේතුන්ගේ බලපෑම නිසා පේන්න තියෙන දෙයක්. ඒ හේතුන් ටික වෙනස් වෙච්ච ගමන් ඒ හේතුන් ටික නිසා පේන්න තිබිච්ච එක පේන්නේ නැතුව දැන් තියෙන හේතුන් ටික නිසා පේන්න තියෙන එක පේනවා. අර ඊයේ අපි කතා කරපු කේක් ද්‍රාවණයට ඊස්ට් දැම්මට පස්සේ මොකද උනේ? පිපිලා ආවා. කේක් ද්‍රාවණයයි ඊස්ට් කියන දෙකයි ඔන්න ඔය දෙක සම්බන්ධ වුණාට පස්සේ පින්වතුනි මේක පිපිලා ආවා. එහෙනම් මේ පිපිලා ආවා කියන එක පින්වතුනි මොකක් නිසා වෙන එකක්ද? අර කියපු හේතුන් දෙකේ බලපෑමට තියෙන එකක් ඔය තියෙන්නේ. ඕක ෆික්ස් දෙයක් නෙමෙයි. ඔහොම පිම්බිලා ආපු කේක් එක බේක් කළේ නැත්තම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ආයෝක යනවා පල්ලෙහාට. හේතුව අර ඊස්ට් වල බලපෑමක් වෙනවද? නැති වෙලා යනවා. ඊස්ට් වල බලපෑම නැති වුණොත් නැවත වතාවක් අරක අර අනිත් තිබිච්ච තත්ත්වයකට මොහක් හරි එකටපත් වෙනවා. එහෙනම් ඒ කියන්නේ දැන් පිම්බිච්ච එක බැස්සද? දැන් හොඳට බලන්න මේ දැන් ඕක බැලුවාම පේන්නේ මොකක්ද? පිම්බිලා තිබ්බා බැස්සා. ඊළඟ කියන්නේ වෙලාවට ඕක බේක් කළේ නැහැනේ ළමයි අර බන්නවක ඉතින් පිපිලා තිබිච්ච එක බැස්සනේ. ඔන්නෝම තමයි පින්විතනේ කියන්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් පිපිලා තිබිච්ච එක බැස්ස නෙමෙයි පින්විතනේ. පිපිලා තියෙනවා වගේ තමයි ඒ පිපිලා තියෙනවා වගේ කියන්නේ එතන පිපිලා නැද්ද? පිපිලා තියෙනවා. නමුත් අර පිපිලා තියෙනවා කියන එක ෆික්ස් දෙයක් නෙමෙයි පින්විතනේ. ඒක අර ඊස්ට් වල බලපෑම නිසා ඔහම තිබුණා. ආව. අපි ගමු ස්ථාවර කියලා ගමු. එතකොට මේක ඊස්ට් වල බලපෑම ඇවිදilla මොකද උනේ? මේක පිම්බිලා ආවා. ඒ පිම්බිලා ආවා කියලා කියන්නේ වෙන එතනේ. ඒක ස්ථාවරව මොකක් හරිද ඔබ දැන් කොහෙන් හරි මේකට අල්ලගන්න අදහසක්. ඒකයි මම කියන්නේ. මම ෆික්ස් කියන්නේ කියයි ස්ථාවර කියයි ස්ථිර කියයි මොන හරි කේ මොන වචන වලින් හරි කමන්නේ. ඔබ මොකද්ද ගන්න ඕනේ? මේ මට හිතිලා තියෙන නේද දෙයක් මේ ඔබට කියා ගන්න. අන්න ඒක හිතන්න බලන්න. ඒක තමයි වර්ණකම තියෙන්නේ. උත්සාහය දරන්න අන්න ඒක හිතන්න. මම නැවත වතාවක් මතක් කරනවා මේ අලුතෙන්ම බණහන් එහෙම ආපු අය ආයේ එන්න තුින්න එපා. ඔබත් කවදා හරි මෙන්න මේක තමයි ඉගෙන ගන්න මෙහෙ එන්න ඕනේ. බෝධි පූජා තියන්නවත් ඔය එහෙකටවත් නෙමෙයි ඔබත් කවදා හරි එන්න ඕනේ. මේ ආර්ය මහා සංඝරත්නය නිවන් දකින්න උත්සාහ කරන්නේ මෙන්න මේක අවබෝධ කරගෙන. ඉතින් ඔබ පන්සලකට ඇවිල්ලා යමක් ඉගෙන ගන්නවා නම් ඔබට නිවන් දකින්න කියන එකක් අවශ්‍ය වෙනවා පින්වතුනි. මෙන්න මේක ඔබ අද නැත්තම් හෙට මක් කරන්න ඕනේද? ඉගෙන ගන්න ඕනේ. අන්න ඒකයි මේ ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අද පළවෙනි එක වෙන්න පුළුවන්, තේරෙන එකක් නැති වෙන්න පුළුවන්. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි එකේදී හරි තේරුම් අරගෙන ඔබ නිවන් දකින්නවා නම් මේක තමයි ක්‍රමය. අද බැරි නම් තව බුදුරණන් වහන්සේලා පස් නමකේ ශාසනයේදී හරි පස්සේ හරි කමක් නැහැ. නිවන් දකින්නවා නම් එදාටත් මොකද තේරුම් ගන්න ඕනේ? අනිත්‍යතාවය. බුදුහාඳුරන්ගේ කාලේ අනිත්‍යතාවයේ තේරුම් ගන්න ලේසිය තියන්නේ ඇති පිටුතේ. මට හිතෙනවා මේට වඩා. ඒකට හේතුව මේ තරම් භාෂාව අර වෙන් කර ගැනීමේ පැත්තට නැඹුරු වෙලා තියෙන්නේ නැතුව ඇති ඒ කාලේ. නමුත් අද මේ වෙනකොට පිටුතේ භාෂාව සම්පූර්ණයෙන්ම විකාරට පත් වෙලා තියෙනවා. අද ලංකාවේ අපේ සීහල භාෂාව කියන එක නැත්තටම නැති වෙලා තියෙනවා. අපි සීහල වචන පාවිච්චි කරන්නේ නැහැ සංගත. අපි පාවිච්චි කරන්නේ සංස්කෘතයි බුදුහාඳුර එපා කියපුවා. අපි පාවිච්චි කරන සංස්කෘත භාෂාව. වැඩි හරියක් මේ අපි කතා කරන වචන සංස්කෘතයි. පාලි පොඩ්ඩක් එහෙමෙන් තියෙනවා. යන්තම් තියෙනවා. එයා සිංහල එයා සීහල භාෂාව කියන එකට යන්තම් තියෙනවා. වැඩිපුර තියෙන්නේ සංස්කෘතයි දෙමළයි නේද? දසරෙප්පු කියන්නේ මොකක්ද? පපත්තු කියන්නේ මොකක්ද? කක්කා කියන්නේ මොකක්ද? අර මසර මේ කක්කා ඒකත් දාගෙන තියෙන මොන නමද? දෙමළෙන්. ඒකටත් දෙමළ එකක් දාගෙන තියෙන. ගොඩාක් මේ භාෂාවට දේවල් එකතු වෙලා තියෙන නිසා පින්වතුනි හරි අමාරුයි මේක පැහැදිලි කරන්න. මොකද ඔය වචන පාවිච්චි කරන ගොඩක් සංස්කෘත නිසා තේරෙන්නේ නැහැ කියන්නේ මොකක්ද කියන්නේ. එනවා අපි ඒවට දාගෙන තියෙන අර්ථ වෙනස්. බුදුහාඳුරන්ගේ වචන අපි ගන්නවා. නමුත් ඒවට අපි දරන අර්ථ වෙනස් දැන්. ඒක වෙලා තියෙන්නේ. දැන් මේ දරුවෙකෙන් අහුවද රාගය කියන්නේ මොකද්ද කියලා? දරුවෙකෙන් ඕනේ නැහැ මේ තරුණ කෙනෙක්ගෙන් අහ රාගය කියන්නේ මොකද්ද කියලා. දැන් බුදුහාඳුනෝ රාග කියලා වචනයක් කියලා දුන්නා. දැන් අපිත් ඒකම කියනවා රාග. ඔබට තේරුණේ මොකක්ද? බුදුහාඳුනෝ මීන් කරපු එකද? බුදුහාඳුනෝ දැන් කාලේ හිටපයි දැනන් හිටපු එකද? නැහැ. දැන් අපි මොකද්ද රාග කියලා දන්නේ? යන්නේ ඒක. ඉතින් ඒක දන්නේ රාගයේ උණුසුම කියලා සිතපටියක් ගහුවානේ. නේද? ඒක හැමදැනම පෝස්ටර් ගහලා තිබුණා. ඒකේ තිබ්බේ ඔය බාගෙ නැඳගත්ත ගෑනු කෙනෙකුයි මිනිස්සු කෙනෙකුයි හැරි මොකක් හරි එහෙම තිබිච්ච එකක් නේද? එදායින් පස්සේ රාගය කියන්නේ මොකක්ද? ලිංගිකත්වයට. ඔය අහලා බලන්න ඕන කෙනෙක් ඔය ටෙස්ට් කරන්න ඕන නම් මම මේ කියන්නේ ගහන්න ගියා. රාගය කියන්නේ මොකද්ද මල්ලි? ගෑනු අය අහන්න එපා. පිරිමි කෙනෙක් අහලා බලන්න රාගය කියන්නේ මොකද්ද මල්ලි කියලා. ඒක කෙලින්ම කියයි ආ අරගෙතනේ. මේ මේකටනේ. ඔන්න ඔටි කියයි. තථාගතයන් වහන්සේ රාගය කියලා කිව්ව වට නෙමෙයි බෙන්. ඒකයි කියන්නේ. ඉතින් අද මම ඔබට කිව්වොත් එහෙම රාග විරාග කරන්න ඕනේ කියලා. සමහර කෙනෙක් හිතාගෙන අපේ මහත්යත් මැරිලා තියෙන කොහොමත් වෙලා තමයි තියෙන්නේ කියලා. නැත්නම් අපි ගොඩක් වයසට ගිහිල්ලා තියෙන දැන් ඉතින් මොන රාගයක්ද අපිට? එහෙමත් හිතේ. හේතුව බෙන්ගෙන දැන් දරාගෙන ඉන්න මත වෙනස් නිසා. අර්ථ විපරීත වුණාට පස්සේ වචනවල නමුත් අපි මේ වචනම තමයි තාම කියන්නේ. ඉතින් බුදුහාඳුර කියපු වචන හැරෙන වෙන වචන කියන්න බෑනේ අපිට. ඒවම තමයි කියන්නේ. නමුත් ඒවා කියද්දි මිනිස්සුන්ට වැටහෙන අර්ථ වෙනස් දැන්. නේද? උස්සන්න ඕනේ කියලා කියන්නේ. මේ වර්තමාන කාලේ හැදිලා තියෙන වචන උස්සනවා කියලා කියන්නේ මොකක්ද? දැන් මේ ආච්චි අම්ම කෙනෙක්ගෙන් අහුවොත් එහෙම උස්සනවා කියන්නේ මොකද්ද කියලා ආච්චි අම්ම කියන්නේ පුතේ ඔන්නෝක උස් මේ මේක අරන් උඩින් තියනවානේ උස්සනවා කියන්නේ කියලා. තනුව ළමයෙන් ඇහුවොත් එම් මොකද පුතේ උස්සනවා කියන්නේ කියලා? ඇයි අය ස්වාමීන් වහන්සේ කාවරි උස්සලද කියලා අය. ඒ කියන්නේ කිඩ්නැප් කරනවාට. ඉතින් දැන් බුදුහාඳුරෝ දේශනා කළා තියෙනවා නම් උස්සනවා කියලා මොකක් හරි වචනයක්. දැන් අපි ඒ කිව්ව ගමන් අර තරුණ දරුවා හිතාගන්නේ මොකද්ද? එහෙනම් මේ කිඩ්නැප් කරලා තමයි මේ තියෙන්නේ කියලා. ඔන්න ඔයගේ පින්විතේ ලොකු අර්ථ විපර්යාසයක් වෙලා නැත්තම් ඔබට ඔබ හිතයි ඉතින් බුදුහාඳුරන් කාලේ මේ වචන 10ක් ඇහුවම නිවන් දැකලා තියෙන්නේ. මේ මේ මෙච්චර නැහින්න ඕනද නිවන් දකින්න? වගේ එකක් ඔබට හිතේ. නැහින්න ඕන වෙලා තියෙන්නේ පින්විතනේ අපි පරක්කු නිසා. කරන් දෙයක් නැහැ දැන්. නැහිලා හරි මොකද්ද කරන් තියෙන්නේ? මේ වැඩේ කරගන්න වෙනවා. නැහින්න වෙනවා දැන්. කරන් දෙයක් නැහැ. ගුරුවරු නැහැ. නේද? මේ මහා 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 තේර પરම්පරාව මේ අග්ගිස්සෙටම ඇවිදලා ඉන්නේ. කරන් දෙයක් නැහැ පින්විතනේ. එදත් ප්‍රමාද වෙවි හිටිය නිසා ඒ ටික වුණා. ඉතින් අදත් ප්‍රමාද නොවි මේ කරගත්තොත් හොඳයි. නැත්තම් ආයෙත් කරගන්නවා කියන එක ලේසියෙන් වෙන වැඩ නෙමෙයි. ඒක නිසා තමයි පින්විතනේ මේක තේරෙනව අඩු. නමුත් අපි කියලා කොහොමද තේරුම් ගමු? සමහරවිට අවුරුදු 25ක් යයි ඔබට අනිත්‍යතාවයේ තේරුම් ගන්න. කමක් නැහැ පින්විතනේ. කුලප්පු හදාගන්න ඕනේ නැහැ. ඔනිවන් දකින්න කුලප්පු හදාගන්න ඔක්කොම මග විනාශ වෙනවා. ඔබ හරියට තේරුම් අරගෙන තේරුම් ගත්තට පස්සේ වඩන්න පටන් ගන්න. බොරු වඩන්න එපා. තේරුමක් නැහැ. ඔබ බින් කරන්න පුළුවන් තරම්, ඔබ සිල් ආරක්ෂා කරන්න පුළුවන් තරම් ඒ කටයුතු කරන්න. හරියට තේරුම් ගන්න මේක. තේරුම් අරගෙන හොඳට වඩන්න පටන් ගන්න. හත් දවසයි. තේරුම් ගන්න නැතුව වැඩුවොත් මුළු ජීවිත කාලෙම වැඩුවත් වැඩක් නැහැ. උත්සාහ කරමු ආයසරයක්. දැන් බලන්න එන. මේ ලයිට් තුනේ බලපෑමෙන් මේක හැදෙනවා. දුඹුරු පාට කියන එක එතකොට ස්ථාවර නෑ. එහෙම නැත්නම් ස්ථිර නෑ. නැත්නම් ෆික්ස් නෑ. මොකක් හරි දැන් ඔබ දැන් ගන්න ඕනේ ඒක. ඒ කියන්නේ ඒක මේ තුනෙන් වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ බලපෑම් තුන නිසාමයි මේක තියෙන්නේ. මිසක් මේක වෙනම එකක් නෙමෙයි. වෙන් කරන්න බෑ කියලා කියන්නේ අන්න ඒක වෙනසනේ. මේ තුනම මේ තුනේ බලපෑමෙන් තියෙන එකක් මිසක් මේක වෙනම එකක් නෙමෙයි. එහෙම කිව්වහම තේරෙනවද? මට කියන්න මෙතන බල්බ් කීයක් තියෙනවද? තුනයි තියෙන්නේ. ඇයිද මෙතන දුමුරු? අන්න ඕක තමයි තේරුම් ගන්න. මෙතන බල්බ් කීයක් තියෙනවද? තුනයි තියෙන්නේ. එලි කීයක් තියෙනවද? හතරක් තියෙනවා. හතරෙන් එළිය මොකද්ද? විද්‍යමාන වෙච්ච එළිය. ඒ කියන්නේ අර තුන නිසා අර තුනේ බලපෑමට අහුවෙලා පේන්න තියෙන එක නමුත් ඒක බල්බ් එකක් නෙමෙයි. ඒක වෙනම එකක් නෙමෙයි මේ තුනේ බලපෑම නිසා පේන්න තියෙන හේවත් නැත්තම් හැදිච්ච දෙයක් හැදුණා කියලා අර පේන්න කියලා කිව්වට පස්සේ පින්වතුනි නිකන් අර හොල්මනක් පේනවා වගේ ඉතින් මොකුත් නැහැ නමුත් පේනවා අන්න එහෙම එකක් හිතෙනවා එහෙම හිතන්න එපා මේක ඇල්ලුවාම අහු වෙනවා නමුත් මේක වෙනම බල්බ් එකක් නෙමෙයි මේක මේ ව්‍යුහය හැදිලා තියෙන්නේ මේ මොකක් හරි එක හැදිලා තියෙන්නේ මෙන්න මේ තුනේ බලපෑම නිසා ඔන්න ඕක තමයි විද්‍යමාන වෙනවා කියන්නේ එහෙනම් මට කියන්න කේක් මිශ්‍රණයට අපි ඊස්ට් පොඩ්ඩක් දැම්මට පස්සේ ඔන්න ඕක හොඳට පිම්බුණා. දැන් මට කියන්න පිම්බිලා තියෙන කේක් එක. එතන අපි කේක් ද්‍රාවණය තියෙනවා. බලගින්. කේක් ද්‍රාවණය තියෙනවා ඒකට යීස්ට් දානවා යීස්ට් දානවා එතකොට මෙන්න මේ දෙක දැම්මට පස්සේ මේකේ හැදිලා තියෙනවා අර ඔබගේ ඒ කේක් දැටියේ ඕන්න ඔහොම හරිද මට කියන්න දැන් මේ කෑලි තුනක් පේන්න තියෙනවනේ නේ මෙතන කෑලි කීයක් තියෙනවා කෑලි කීයක් තියෙනවද දෙකයි තියෙන්නේ. මොකද්ද මේ කෑලි දෙක? මේකයි මේකයි. හරිනේ. මේ මොකද්ද එතකොට? මෙන්න මේ දෙක නිසා මේ දෙකේ බලපෑමෙන් විද්‍යමාන වෙන දේ මේ තියෙන්නේ. ඒ කියන්නේ මේක මොකුත් නැද්ද දැන්? රස නැද්ද මේක? කන්න බැරිද මේක? පුළුවන්. හරි. එහෙනම් දැන් මට කියන්න යීස්ට් අයින් කළා. යීස්ට් අයින් කළාට පස්සේ දැන් මොකද්ද මේ? දැන් මොකද්ද මේ? දැන් මෙතන තියෙන වෙන ඉෆෙක්ට් එකක් වෙන. දැන් මෙතන තියෙන වෙන ඉෆෙක්ට් එකක්. ඉෆෙක්ට් එකක් කියන්නේ වෙන ශක්තිය එකක් වෙන බලපෑමක්. දැන් මේ කේක් ද්‍රාවණය තව මොනවා හරි ටිකක් බලපාලා තියෙනවනේ මේකට. නේද? මොනවා හරි 1 2 3 4 කියලා බලපාලා දෙනවා. ඔන්න ඔය බලපෑමට අහු වෙච්ච එක තමයි දැන් මේ තියෙන්නේ. තව එකක් අයින් කළොත් ඒ බලපෑමට අහු වෙච්ච එක තමයි මේ තියෙන්නේ. එහෙනම් දැන් මට කියන්න අර තිබිච්ච කේක් එක මේ වැය වෙලා යනවද මේ? නෑ එහෙම වෙනව නෙමෙයි මේ. උදා වෙන වැය වෙන කියලා සංකල්පයක් මේ ආසනයේ තියෙනවා penggතනේ. ඒක මේක නෙමෙයි. උදා වෙන වැය වෙන එක තාම ඔබට හරියට කියලා දුන්නේ නෑ අපි. ඉස්සරහට කියලා දෙන්න. ඒක වෙනම කතාවක්. උදා වෙනවා වැය වෙනවා කියන සංකල්පෙට ගියොත් එහෙම පින්වතුනි ඊට පස්සේ නැත්තම් හිතා ගන්න මොකද්ද මෙන්න මේක. ඒ කියන්නේ උදා වෙලා මෙන්න මෙතන හැදුනා. ඊට පස්සේ හැදිච්ච එක දැන් වැය වෙලා යනවා. ඔන්න ඔහම එකක් හිතා ගන්න. එහෙම එකක් වෙන්නේ නැහැ. මේ මුදුන එහෙම එකක් නැහැ පින්වත. ඒකයි අපි ඊයේ කතා කරපු එකට අපි ඕනනම් ආයි ගිහිල්ලා ඊයේ ටික පොඩ්ඩක් ආයි කතා කරමු. එතකොට අපි කතා කළා අපි අර අල මැෂින් එක ගැන මතකද මේ ලෝකේ හැම එකක්ම තියෙන්නේ පින්වතුනි එක්තරා process එකක දැන් මම මේ ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා පින්වතුනි ඉංග්‍රීසි වචන තමයි එන්නේ ඒවට ඉතින් මොකද්ද process එකක් කියන්නේ ක්‍රියාවලිය ඒ ක්‍රියාදාමයක් නැත්නම් ක්‍රියාවලියක් තමයි මේ තියෙන්නේ මේ ලෝකේ හැමතැනම දැන් මම මෙහෙම කිව්වහම අහලා පුරුදු වයිට ටිකක් වැටෙහි අනිත් අය තව ටිකක් ඉවසගෙන ඉන්න මොකද්ද මේ කියන්නේ යන්නේ කියලා අහන්න. process එක තමයි පින්වතුනි මේක තියෙන්නේ. මේ හැම එකක්ම ඔබ ගන්න ඔය ඕනෙම රූපයක් process එකක තියෙන්නේ. ඒක අපි උදාහරණයකට ගත්තා අපි ගාව තියෙනවා මොකක් හරි අපි දුමු කර්මාන්ත ශාලාවක තියෙනවා chips හදන machine එක. අලපෙති හදන machine එක. අලපෙති බදලා පැකට් කරන machine එක. එතකොට මේ machine එකේ මෙන්න මෙතනට දානවා අලගෝණිය. ඒ අලගෝණිය දැම්මට පස්සේ මැෂින් එක දිගේ දැන් මේ ටික ක්‍රියාත්මක වෙනවා ඉස්සරහට. මගදී හේදෙනවා. ඊට පස්සේ ලෙලි ගහනවා, ඊට පස්සේ පෙති ගහනවා, ඊට පස්සේ බැදෙනවා, ඊට පස්සේ ලුණු මිරිස් ගහනවා. ඔන්න දැන් මෙතනට ඇවිදලා තියෙනවා චිප්ස්. දැන් මේ තියෙන ප්‍රොසෙස් එකක් වෙනතන. මෙතනින් පටන් ගත්ත එක මේ විදිහට මේ ක්‍රියාත්මක වෙවි ඉස්සරහට එනවා. මේ එන මැෂින් එකේදී ඔබ මැද හරියේදී මොකක් හරි මේ මෙතනදී එකක් මොකක් හරි ගන්නව අතට. මං අහන්නේ මේ තියෙන්නේ හැදිලා ඉවර වෙච්ච එකක්ද? මොකද්ද මේ? මේ අවස්ථාවේදී විද්‍යමාන වෙන දේ මේ තියෙන්නේ. අපි හිතමුකෝ මේක පෙති. එහෙනම් මට කියන්න පිංගුදිනේ පෙතිද බැදිච්ච පෙති උනේ? දැන් මොකද ඉස්සරහනකොට බැදිච්ච පෙති තියෙනවනේ. මේ අමු පෙති. අමු පෙතිද බැදිච්ච පෙති උනේ? නවත් පේන නම් තියෙන්නේ මොකද්ද? අම්මා කිව්වෙත් මොකද්ද? ළමයේ ඕන්නේ අමු පෙති ටික බදපංකෝ. එතකොට බැදිච්ච පෙතියද? අමු පෙති වැදුනා නෙමෙයි පිළිද. අන්න එහෙම වුණා නම් කිව්ව හැකි මොකද්ද? මෙන්න මේක මේක බවට මක් වුණා කියලාද? පරිවර්තනය වුණා කියලා. මේක වෙන්නේ එහෙම නෙමෙයි පිළිද. මේ අමු පෙති කියලා જાතියක් නැහැ. මේ අමු පෙති කියන්නේත් මොකද්ද? මේ ප්‍රොසෙස් එකේ එක අවස්ථාවක් විතරයි. මේක ෆික්ස් වෙන්නේ නැහැ මෙතන. මේක මෙතන ෆික්ස් වුණොත් එහෙම මේක ඉස්සරහට යන්න පුළුවන්ද? බෑ. මේ තියෙන්නේ පින්විතනි මේ වෙලාවේ මේ හේතු ටික නිසා විද්‍යමාන වෙන ඵලය. දැන් මේ ටිකට රත් වෙච්ච තෙල් වැටුණාට පස්සේ මොකද වෙන්නේ? අමු පෙති බැදිච්ච පෙති වෙනවා. රත් වෙච්ච තෙල් වැටුණාම නෑ. වෙන්නේ පින්විතනි මෙන්න මේ හේතු ටිකට තව හේතුවක් එකතු වෙනවා. මේ අමු පෙති වගේ ඔබට ඔය පේන්නේ යම් හේතු ටිකක් සකස් වෙලා තියෙනවා. මෙන්න මේ හේතු ටික තමයි මේ පේන්න තියෙන්නේ පින්වතනේ. හැබැයි හේතු වගේ නෙමෙයි. දැන් අර මේ කතාවේ මේක දුඹුරුද? මේක මොකද්ද? නිල්. අරක මොකද්ද? රතු. මේක මොකද්ද? කොළ. මේක මොකද්ද? දුඹුරු. දුඹුරු කියන්නේ රතුද? දුඹුරු කියන්නේ නිල්ද? දුඹුරු කියන්නේ කොළද? නෑ. බලන්න මේ හැදිලා තියෙන ඉෆෙක්ට් එක හේතු වලට වඩා ගොඩක් වෙනස්. හැබැයි හේතු ටික නිසා තමයි මේක විද්‍යමාන වෙවි පේන්නේ. හේතු වලට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ අමු පෙති කියලා හැදිලා තියෙන එක පින්වතනේ හේතු ටිකක් නිසා තියෙන එකක් මේ තියෙන්නේ. මිසක් අමු පෙති කියලා જાතියක් ඕකේ නැහැ. හැබැයි අපිට නමක් දාගන්න පුළුවන්. පේන එකට නමක් දාගන්න ඕන වෙලා. එහෙම තමයි ඒක දාලා තියෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ මැෂින් එකේ ඕන තැනකින් නමක් දාගන්න පුළුවන්. නේද? මේ තියෙන අල. අල කියන්නේ අලද? අල කියන්නේ අලද? නෑ. අල කියන්නේ පිංගුතුනි ඒ හේතුන් ටික නිසා ඔය විද්‍යමාන වෙන විදිය. ඉතින් ඒකට නමක් දාගන්න කිසි ගැටලුවක් නෑ. අලේට අලේ කිව්වා කියන එක ප්‍රශ්නයක් නෑ. ඔබ මේ අල ගෙඩිය දැක්කට පස්සේ ආ මේ අල ගෙඩියක් කියලා අඳුනගත්තොත් ඒක ප්‍රශ්නයක්ද? නෑ. හැබැයි ඔබ දැනගන්න ඕනේ අල කියලා ෆික්ස් දෙයක් ලෝකේ නෑ කියලා. අන්න ඒකයි දැනගන්න ඕනේ. අල කියලා හැදිලා ඉවර වෙච්ච එකක් ලෝකේ නෑ කියලා නැත්තම්. මේ තියෙන්නේ අල කියලා දැන් ওই අල ගෙඩිය කියලා කියන්නේ මොකද්ද? අර හේතු ටික නිසා විද්‍යමාන වෙන දේ. එහෙනම් දැන් මට කියන්න සින්නතනේ අල ගෙඩියද හේතුනේ? අල ගෙඩියද හේතුනේ? නෑ සින්නතනේ. ওই වෙන්නේ මොකද්ද? අර හේතුන් ටික නිසා විද්‍යමාන වෙච්ච එකට වතුර වැටුණා. ඒ හේතුන් ටික නිසා විද්‍යමාන වෙන එකට තව අමතරව කැපෙනවා කියන එකක් ඒකට තව හේතුවක් එකතු වුණා. මේක මෙන්න මේක එවත් මේ අපි අල කියලා හඳුන්වන ඔන්නෝයේ කාරණාව හැදෙන්න හේතු වෙන කාරණාවට කැපෙනවා කියන එකත් එකතු වුණාට පස්සේ මොකද්ද විද්‍යමාන වෙන්නේ? මොකද්ද විද්‍යමාන වෙන්නේ? පෙති. අපි ගමුකෝ අලයක් නිර්මාණ අලයක් පේන්න ඔන්න මේ අලයක්. අලයක් පේන්න A B C කියන තුන්දෙනා ඕනේ. A B C කියන තුන්දෙනා එකතු වුණාට පස්සේ අලයක් විද්‍යමාන වෙනවා. අපි නිකන් හිතමු. හිතන්න තියෙන දැන්. දැන් මතක තියාගන්නවද මේක? කවර ඇහුවොත් එහම අම්මේ අල හැදෙන්නේ කොහොමද කියලා? කියනවා දැන් A B C වලින් පුතේ අල හැදෙන්නේ කියලා. නෑ මේ අපි හිතමු කියලා කිව්ව දැන්. A B C කියලා ඔන්න ඔය තුනෙන් ඔය හේතු ටිකේ ඉෆෙක්ට් එක තමයි මේ තියෙන්නේ අලේ වගේ අපිට පේන්නේ. නැත්තම් පේන එකට අපි කියනවා මොකක් කියලාද? අලේ කියලා. වැරදිද එහෙම කියන එක? නෑ. ඔබ ඕන එකක් කියනවා. ඔව් මේකට අලේ බැරි නම් මේකට තලේ කියන්නේ නේද? කමන්නේ අපි කවුරු හරි දාගත්ත නන්නේ තියෙන්නේ. නේද? අලේ කියලා දැන් මොකද අපි යමක් දකිනවා නම් අපි පාවිච්චි කරනවා නම් කරන මොනවද අපි ඒකට නමක් දාගන්නවා. ඒක තමයි ඔය තියෙන්නේ. වැරද්ද තියෙන්නේ පින්වතුනි ඒක පාවිච්චි කරන එකේවත් ඒකට නමක් දාගත්ත එකේවත් නෙමෙයි. ඒක වැරදියට ගත්ත එකේ. වැරදියට ගත්ත කියන්නේ අලේ හරියට අල්ලගත්තේ නැහැ කියන එක. නෑ. මොකද? වැරදි මේ ඒක සම්බන්ධව වැරදි මතයකට ආවා. වැරදි ඥානයකට ආවා. ඔන්න ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ වෙන් කරන්න බැරි දේවල් වෙන් කරන්න පුළුවන් කියලා හිතාගත්තට. ඕකම තමයි දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියලා සතාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. විග්‍රහ කළා ගත්තා නම් ඔබට වේවි ඒක. වෙන් කරන්න බැරි දේවල් වෙන් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා මේ ලෝක සත්‍යය. එතනින් තමයි මේ හෙනේ පාත් වෙලා තියෙන්නේ. අපි ගොඩක් ඒවා පෙන්වලා තියෙනවා කොහොමද මේ හෙනේ පාත් වෙන්නේ කියලා. ජාතිය දක්වා එන විදිහ අපි පෙන්වලා තියෙනවා. අද මේක පෙන්වන්නේ නැහැ මන්ද. එතකොට එහෙනම් A B C කියන තුන සම්බන්ධ වෙනකොට ඒකේ බලපෑමෙන් මෙන්න මෙහෙම එකක් මෙහෙම ව්‍යුහයක් හැදුණා. ස්ට්‍රක්චර් එකක් හැදුණා. අන්න ඒකට නමක් දැම්මා අලය කියලා. එහෙනම් අලය කියන්නේ ෆික්ස් වෙච්ච දෙයක් නෙමෙයි ABC 3 කියන එක ඒ තුන සම්බන්ධ වෙනකොට හැදෙන ස්ට්‍රක්චර් එක. හැදෙන ව්‍යුහය. ඒ ව්‍යුහයට අපි අලය කියලා නම දැම්ම කිසි ගැටලුවක් නැහැ. දැන් අපි මේ ව්‍යුහය තම්බගෙන කනවා, බැදලා කනවා, ඕන එකක් කරනවා කිසි ගැටලුවක් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න අපි අලය කියලා කියන්නේ මොකද්ද? A B C කියන තුන සම්බන්ධ වුණාට පස්සේ හැදිච්ච ව්‍යුහයට මිසක් ඕක අලය නෙමෙයි. ඒ කියන්නේ අලය කියලා මේ මේකේ තියෙන්නේ A B C විතරයි. වැටහෙනවද මං කියන එක? මට කියන්න මෙතන ಜಾති කීයක් තියෙනවද? ඔය ලොකු රවුම ඇතුලේ ජාති කීයක් තියෙනවද? A B C අලේ. හ්ම්. මොකද තියෙන්නේ? තුනයි තියෙන්නේ වෙනතනේ. අන්න ඒක තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. එක්කෝ A B C නැත්නම් අලේ. ඔය දෙකෙන් එකක් තමයි වෙනතනේ. A B C අලේ හතරම ගන්න බෑ. A B C කියන එකම තමයි ඔය මොකක් තියෙන්නේද? අලේ වෙලා තියෙන්නේ. කියන්නේ A B C අලේ වුණත් නෙමෙයි වෙනතනේ. A B C ගේ ඉෆෙක්ට් එකෙන් බලපෑමෙන් අලේ කියන එක දැන් ඒ ව්‍යුහය හැදිලා තියෙනවා. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. ඕක තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. ඇයි මේ අල ගැන කතා කරන්න කියලා තේරුම් ගන්න අද බැරි වෙනවා මරෙට. මේ අලේ ගැන නෙමෙයි තේරුම් කරන්නේ. නැත්තම් අර අරුතෙන් එහෙම ආපු කෙනෙක් හිතයි ඒ හාමුදුරුවෝ දැන් බිස්නස් කරන්න පටන් ගන්නවා. කේකුයි අලයි බිස්නස් එකක් කරනවා කියලා. මේ අනිත්‍යතාවය පැහැදිලි කරන්න තමයි මේ අලගෙඩිය ගත්තේ සිංහත. මේ ඔක්කොම කරන්නේ කේක් වල අනිත්‍යතාවය කියන්නේ නෙමෙයි. ඔබ හිතන්න එපා අහම ඇති අන්තම් කේ මං කේක් වලට ආසාව විදිය කේක් වල අනිත්‍යතාවය අද දැනගත්තානේ ඒක නිසා මට නෝකු සහනයක් වුණා. කේක් වල අනිත්‍යතාවයක් නෙමෙයි කතා කරන්නේ. මම කේක් වල අනිත්‍යතාවයක් කතා කරන්න බෑ.
කතා කරන්නේ අපි අනිත්‍යතාවය ගැන. අනිත්‍යතාවය කියන ස්වභාවය තේරුම් ගන්න තමයි මේ ඔබගේ ඇසුරේ තියෙන එක එක දේවල් අරගෙන විස්තර කරන්නේ. මේ හැම එකකින්ම පෙන්වන්නේ අහවල් දේ අනිත්‍යතාවය නෙමෙයි. මේ උත්සාහ කරන්නේ පෙන්වන්න මොකද්ද? අනිත්‍යතාවය. මම වේදනාව අරගෙන කියන්නද ඒක? කේක් ගෙඩි අරගෙන කියන්නේ නැතුව වේදනාව අරගෙන කියන්නේ අනිත්‍යතාවය. මොකද හිතන්නේ? එහෙම කිව්වොත් එහෙම තේරුම් ගන්න බෑනේ පින්වතුනි. මොකද හේතුව? වේදනාව කියන එක, සංඥාව කියන එක, ඒව ගැන ලොකු අවබෝධයක් නැහැ කාටවත්. ඒව අරගෙන කියන්න ගියොත් එහෙම මේක තේරෙන්නේ නැතු යනවා. නමුත් කේක් ගැන අවබෝධයක් හැමෝටම තියෙන, කේක් හදලා තියෙනවා නැත්නම් අල දන්නවා නේද? ඒකයි මේක ගන්නෙ. මිසක් අලවල අනිත්‍යතාවය කියන්නේ නෙමෙයි. කොහොමත් ඔබ මග වඩද්දී අලේ අනිත්‍යතාවයයි බතලේ අනිත්‍යතාවයයි නෙමෙයි වඩන්න තියෙන්නේ. එහෙනම් අපිට මේක දහම හරියට තේරුම් නැති අය ඇවිල්ලා අපිත් එක්ක කතා කරද්දී අපිට තේරෙනවා. සමහර අය කියනවා මං ඒකට අනිත්‍ය දැම්මා. මං හොඳට ඒකේ අනිත්‍යතාවය වැඩුවා. ඒක හරි ගියා. එහෙම කියනවා. ඉතින් අපි හොඳයි හොඳයි කියලා කියනවා. මොකද කරන්නේ මෙන්න? මම ගෑල්ලා මේක දැක්කා. ඒ මම ටිකක් දැනුණා ස්වාමීනි. ඒක දැනුණා. එතකොට මම ඒකට අනිච්ච වැඩුවා. හරි ගියා. මම ගෑල්ලාමට අනිච්ච වැඩුවා. හරි ගියා. ඉතින් කවන්නේ ඒකට හරි ගියානේ. හා. අපි සද්ද නැති ඉන්න මොකක් එතනින් යහට කියන්නේ නැහැ නේද? ඉතින් ගෑල්ලාමට අනිච්ච වඩන්න බෑ. ගෑනු ළමයාට අනිච්ච වඩනවා කියලා කියන්නේ ඌ නිච්චට අනිච්ච වඩනවා. නේද? ඌ නිච්චයක් හදාගෙන ඉවර වෙලා ඒ හදාගත්ත නිච්චේ අනිච්චයි අනිච්චයි කියේ කියනවා. ඒ එක පැත්තකින් නිච්චයි නිච්චයි කියනවා, අනිත් පැත්තෙන් අනිච්චයි අනිච්චයි කියනවා. ගෑල් ළමයාට අනිච්ච වැඩි වීම. අලගෙඩියට අනිච්ච වැඩි වීම. හා කියන්න බලන්න. අලගෙඩිය අලගෙඩිය කියන්නේ මොකද්ද? නිච්චයි 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 නිච්චයි. ඊට අනිත් පැත්තේ අනිච්චයි 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 අනිච්චයි. ඔන්නෝම එකක් යනවා. ඒක කියන්නේ මේක හරි සියුම් පින්වතනි. කලබල වෙන්නේ වා. මැරුණොත් ඊළඟ එකේ කරමු. කලබල වෙන්නේ කටේ දාගන්න පුළුවන් ප්‍රමාණයට විතරක්, එන හපන්න පුළුවන් ප්‍රමාණයට විතරක් කඩා ගන්න. බුද්ධිමත් මිනිස්සු එහෙමයි. ගොඩාක් හදිස්සි වෙලා පාන් ගෙඩියම කටේ ඔබා ගන්න එපා වෙනත. හිමීටයක්. හදිස්සියක් නෑ. හීස ගිනි ගත්තකෝ ඉගෙන ඉවෙන් ලෙස මේක කරන්න ඕනේ. ඒක හරි. එහෙම කියලා. අද නම් කිසි දෙයක් තේරුන්නේ නෑ. අලගෙඩියක් නම් තේරුණා. ඕක වඩනවාද මං? දැන් අලේ 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 කියලා වඩලා හරියනවද අද ගෙදර ගිහිල්ලා? නෑ නේද? පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවනේ මක් වෙනකන්ද තේරෙනකන්. ඒකයි කරන්නේ. කලබල අපි නම් කිසිම කලබලයක් නෑ නිවනට. අපි ඒක අදිස්ථානයක් තියෙනවා අපි. ඒක නිසා අපි බයත් නෑ. අදිස්ථානය තමයි ආයි ජීවත් වුණොත් ජීවත් වෙන්නේ නිවන උදෙසා විතරයි. ඔන්න ඔය අදිස්ථානය. මේ ලෝකේ අවශ්‍යම නෑ. මාත්‍රයක්වත් අවශ්‍ය නැහැ. පණ තියනවා නම් නිවන උදෙසා විතරක් පණ තිබ්බහම ඇති කියන අදිස්ථානෙ තමයි ඉන්නේ. ඒක නිසා මේක හත්වතාවක් මලත් ආයි උපදින්නේ මොකක් උදෙසාද? නිවන කරගන්න. ප්‍රශ්නයක් නැහැ නේද? ඒකයි. කලබලුනොත් එහෙම කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඔන්න දැන් අපි ආයි හිමීට යන් මේ පැත්තට. එහෙනම් දැන් මට කියන්න මෙතන කීයක් තියෙනවද? 3යි තියෙන්නේ. මොනවද? A B C. මේ A B C කියන හේතුන් ටික නිසා විද්‍යමාන වෙන ඵලයක් තියෙනවා. ඒක තමයි අලගෙඩිය. ඈ අලගෙඩිය තියෙන වෙලාවට A B C පේන්න තියනවද? නැහැ. අලගෙඩියේ A පේන්න තියනවද? අලගෙඩියේ B පේන්න තියනවද? අලගෙඩියේ C පේන්න තියනවද? නැහැ. A B C කියන තුනේම සංකලනය නැත්තම් බලපෑම තමයි පින්වතුනි අලගෙඩිය කියලා ඔය පේන්න තියෙන්නේ. ඒකට තමයි අපි නමක් දැම්මේ අලගෙඩිය කියලා. එහෙනම් අලගෙඩිය කියන්නේ ෆික්ස් දෙයක්ද? නැහැ. ෆික්ස් දෙයක් නෙමෙයි. තාම ඕකේ තියෙන්නේ A B C කියන තුන. වැටුණාද? ඔන්න ඕක දැන් දැම්මා තෙලට.
තෙලට දැම්මට පස්සේ මේක දැන් තියෙනවා A B C D කියලා හතරක්. තෙල රත් වෙච්ච තෙල්. ඔන්න ඒකත් මේකට එකතු වුණා. මෙන්න මේ ටිකත් එකතු වුණාට පස්සේ පින්වතුනි දැන් හැදිලා තියෙනව නේද මොකක් හරි එකක්. අපි හිතමු අපි කපන්නේ නැතුව සම්පූර්ණ අල ගෙඩියම දැම්මා කියලා. හා දැන් හැදිලා තියෙනව නේද එකක්. ඒකේ පාට මොන වගේද? කලින් එක වගේද වෙනස්ද? වෙනස්. බලන්න කේන මොකද්ද ඒ උනේ? අර අලේ ඈ? අර අලේ ඈ? අන්නේකද මම කියන්නේ අනකොටම ඔබට වැටහෙන්න ඕනේ. අර අලේ හා ඒ අලේ කතා කරලා වැඩක් නැහැ. ඇයි? ඒ අලේ කියලා කිව්වේ ABC. ABC කියන තුන තියෙනකොට තමයි අර ව්‍යුහය හැදිලා තිබුණේ. නමුත් ඒක ෆික්ස් වෙලා තිබුණේ නැහැ. ABC තියෙන තාක්කල් මේක එහෙම තියෙනවා. නමුත් දැන් ඒකට D කියලා එකක් ආවා. එහෙනම් දැන් ABC කියනකොට තිබිච්ච එක නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්න ඕනේ වෙන එකක්. අන්න ඒක තමයි මේ තියෙන්නේ. එහෙනම් පින්වතුනි අපිට තේරෙන්න ඕනේ නේද? අලගෙඩිය බැදුණු අලගෙඩියක් වුණා නෙමෙයි. තව චුට්ටක් තේරුණාද? මම චුට්ට අල්ලගෙන යන් ඉස්සරහට. එන හැම දවසකම චුට්ට ගන්න පින්වතුනි. ටික දවසක් යනකොට ඔබට මේ කියන එක හොඳට තේරේ. පින්වතුනි අපි මේක හැමදාම වඩනවා. අපි මේක හැමදාම සාකච්ඡා කරනවා. මේ ආරාමයේ ස්වාමීන් වහන්සේලා හැමදාම උදේ 5-4:00 ඉඳලා 5:00 වෙනකන් ඒ පැය සාකච්ඡා කරනවා. මේ කරුණු කාරණා වෙන වෙනම ගෲප් හැදිලා හාමුදුරුවෝ 5-6 ගානේ එක ගෲප් එකකට ඇවිදිලා එක ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරනවා. අනිත් 4 අහගෙන ඉන්නවා. ඒ 4 ප්‍රශ්න අහන වර ස්වාමීන් වහන්සේකින් උන්වහන්සේට බැරි වුණොත් ඒ කවුරු හරි කෙනෙක් ආයෙ උත්තර දෙනවා. උන්වහන්සේ උත්තර දුන්නොත් ඒකේ තියෙන මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිත් අය ආයෙ පෙන්නලා දෙනවා. ඔන්න ඔය විදිහට පින්තුනේ හැමදාම කරනවා. එහෙම කරලා ඊට පස්සේ ආයෙ ගුරු හාමුදුරන්ගේ වෙනම දේශනාවක් තියෙනවා. ඒ දේශනාව විස්තර කරනවා අනිත් නායක හාමුදුරුවෝ. ඉන්න දහම දයාවක් හොඳට තව වැඩිපුර ටික තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේලා ඒ දේශනාව වෙනම විග්‍රහ කරනවා. ඔය විදිහට පින්සනේ එක සතියකද ලොකු වැඩ පිළිවෙලක් යනවා. ඒ සතිය තුළ පැය 40ක් භාවනා කරන ඕනේ උන්වහන්සේලා අනිවාර්යෙන් වැලිමලු ඇතුලේ. ඒක මේ ආරාමේ නීතියක්. වැලිමලු ඇතුලේ ඉන්න හරි ඕනේ භාවනා කරලා නොකර කමන්නේ. වැලිමලු පොල් ගස් හිටවන්න බෑනේ. මොකද කරන්න වෙන්නේ? මේ දහම මානසිකාර කරන්න වෙනවා. ආදරෙන් එන්න කිව්වා වගේම තමයි පුතේ. ආවට පස්සේ මක් කරන්නත් වෙනවද? අපි කියන විදිහට වැඩ කරන්නත් වෙනවා. ඒක දැම්ම කියන්නේ නැහැ. එන්නේ නැන්නේ එතකොට. මේ බයිස්කෝප් පෙන්වනවා කිව්වා නම් ඔබ දුවලේ පුතේ. එදිරි ඒසා මහා වැඩපිළිවෙලක් කරලා තමයි උන්වහන්සේලා ඉස්සරහට යන්නේ. නමුත් ඔබ සතියකට සැරයක් බණ ටිකක් අහන්න වෙනවා. අන්න ඒක නිසා ඔබට ටිකක් කල්යයි කලබල වෙන්න එපා. තමන්ව දැනගෙන ඉන්න එපා ඉස්සෙල්ලා නේද? තමන්ගේ තරම දන්නේ නැතුව වැඩ කරන්න ගියොත් මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. කලබල නැතුව අපි ටික ටික යන් ඉස්සරහට. බැදුණු අලය කියලා කියන්නේ මොකද්ද? ABCD. ABCD කියන හතරම එකට එකතු වුණාට පස්සේ විද්‍යමාන වෙන දේ තමයි පින්වතුනි මේ බැදුණු අලය කියන්නේ. ඒකයි මේක වෙනස්. දැන් අපි හොඳටම දන්නවා මෙයා බවට පත් වුණා නෙමෙයි. මෙයා කියලා කියන්නේ ෆික්ස් එකක් නෙමෙයි. ඒකයි පින්වතුනි ඒක ෆික්ස් එකක් වුණා නම් ඔන්න අපි කියනවා මොකක් කියලාද? අලගෙඩිය, ඒ අලගෙඩියක් තිබුණා එතන අලගෙඩියක් කියලින් ABC ඒව මොකුත් නෙමෙයි. අලගෙඩියක් තිබුණා. අන්නේ අලගෙඩිය මක් වුණාද? බැදිච්ච අලගෙඩිය බවට පත් වුණා කියලා. ඒ කියන්නේ එතනත් ෆික්ස්, මෙතනත් ෆික්ස්, එතන ඉඳලා මෙතනට මේක ආවා කියලා. ඇත්තටම පින්වතුනි ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ ඔන්න ඕක. මොකද්ද ඔබ හිතන්නේ ඒ සම්බන්ධ? ඕක නෙමෙයි හිතාගෙන ඉන්නේ. අලගෙඩියක් අතර ගත්තාම ඔබට ආපු හැඟීම මොකද්ද? ඔබට ආවේ මේක හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ, මේ හේතුන් ටිකක් නිසා මේ විද්‍යමාන වෙන දේ. එහෙමද නැත්නම් මං අර හැඟීම, කෙලින්ම හැඟීමට ආවේ මොකද්ද? මේ අලගෙඩිය. පින්වදෙනි විද්‍යාවට ඉගෙනගෙනක් තියෙනවා අලගෙඩියක් හැදෙන හැටි. සූර්ය ශක්තිය ඕන වෙලා අල පත්‍රවල ඒක තියෙන හරිත ප්‍රද හරිත ලව ආදි වශයෙන් මේ ඔක්කොම එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් වෙලා ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාකාරීත්වය වෙලා ග්ලූකෝස් වගේ වැහැදිලා ඊට පස්සේ මේ ස්කන්ධ ආකන්ද කියන කුලකයට මේක අයිති වෙන්නේ. ඒ කියන්නේ හදන ආහාර ඔක්කොම මුලේ තැම්පත් කරන්නේ ඔන්න ඔක්කොම විද්‍යාවට ඉගෙනගෙන තියෙන. එහෙනම් අපි දන්නවා ලොකු වැඩපිළිවෙලක් හරහා තමයි මේක ආවේ කියලා. පින්වතුනි සයන්ටිස්ට්ලත් දන්නවා ඒ ටික. සයන්ටිස්ට්ලත් කියන්නේ මොකද දන්නවද? මේ ඔක්කොම හේතු ටික ප්‍රයෝගී වෙලා අන්තිමට මොකක් හැදුණා කියලාද? අලගෙඩිය හැදුණා කියලා. ඔන්න ඔතනින් පොයින්ට් එක මිස් කරගන්නවා. සයන්ටිස්ට්ලත් කියනවා මේ ඔක්කොම හේතු ටිකක් එකතු වෙලා තමයි ඉෆෙක්ට් එක හැදුනේ කියලා. නමුත් AI කියන ඉෆෙක්ට් එක මේ මම මේ වෙලාව විස්තර කරන්න හදපු ඉෆෙක්ට් එකට වඩා වෙනස්. AI ගෙන් අහුවොත් එහෙම අලගෙඩියක් සෑදෙන්නේ කෙසේද කියලා ඒගොල්ලෝ විස්තරේ ඔක්කොම කියයි. හිතේ තියෙන අලය කියන්නේ මොකක් කියලාද? අර ෆික්ස් දෙයක් කියලා. ඒක නිසා පින්වතුනි AI කියනවා ඔය අලගෙඩිය තමයි මක් කරන්න ඕනේ කියලාද? කපන්න ඕනේ කියලා. අලගෙඩිය තමයි බැද්දේ කියලා. අලගෙඩිය බැද්දට පස්සේ බැදිච්ච අලගෙඩිය හැදුනා කියලා. ඔන්න ඔය අදහස තමයි අපි ටික ටික දැන් අයින් කරගන්න හදන්නේ. අලගෙඩිය කිව්වේ මොකද්ද? ෆික්ස් දෙයක් නෙමෙයි. A B C කියන එකම තමයි. A ද අලගෙඩිය කියන්නේ. නෑ. P ද අලගෙඩිය කියන්නේ. C ද? නෑ. ඔය තුන් දෙනා. ඔය තුන් දෙනාගෙම පොදු ඉෆෙක්ට් එක. තව උදාහරණයක් ගමු. මෙතන තියෙනවා මොකක් හරි වස්තුවක්. එක්කෙනෙක් මේක අදිනවා මෙහාට. එයා අදිනවා මම මොකක් හරි දන්නම් නිව්ටන් කියලා දාන්න. නිව්ටන් කියන අර ගමේ කසිප පෙරන එයා නෙමෙයි. ඒ නිව්ටන් නෙමෙයි. මේ අර දන්න ඇති අය මේ නිව්ටන් කියන්නේ බලය මයින ඒකකයක්. එතකොට මම මේ දන්න ඇති අය කියලා කියන්නේ ගොඩ කාලයකට කලින් අධ්‍යාපනය නතර කරපු අය ඉන්නවනේ. දැන් අවුරුදු 80ක් විතර වෙලා තියෙන. එතන එයාට නිව්ටන් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා. තරුණ අය නම් දන්නේ නැත්නම් දඬුවම් කරන්න තරම් වටින වැඩ. එතන මේ කීයද? නිව්ටන් 3යි. එතන මේ පැත්තට තව බලයක් දානවා නිව්ටන් 4යි. මට කියන්න මේ පෙට්ටියට මොකද වෙන්නේ? උඩට යයිද පැත්තට යයිද? පින්වතුනි නිවන කියලා දෙන එක තමයි අමාරුම කාර්යය. ඒකට හේතුව තමයි පින්වතුනි දැන් අපි ඕ ලෙවල් පන්ති වලට ගියනවා නම් එහෙම ඕ ලෙවල් පන්තියට එන්නේ 11 වසරට එන්නේ 10 වසර පාස් වෙච්ච එකෙක් නේ. අපි A level ගන්නවා නම් එහෙම A level O level pass වෙච්ච එකෙක් නේකට එන්නේ. A O level නැත්නම් A level maths ගන්නවා නම් එහෙම O level maths වලට A එකක් D එකක් ගත්ත එකෙක් නේ එන්නේ. නැවද නිවන් දකින්න ඇවිල්ලා තියෙන්නේ කවුද? ඔක්කොම. ඔක්කොම ඉන්නවා නිවන් දකින්න. ලේසි නෑ උදාහරණයක් එහෙම ගන්න. දැන් සයන්ස් ඉගෙන හොඳට සයන්ස් ඉගෙන ගත්තා ඉන්නවා නම් මේකට ටග් ගාලා ඒකට උත්තරේ දීලා අපිට මේ ගමන යන්න පුළුවන්. දැන් මට බත් මුට්ටියක් ගන්න බෑ උදාහරණයට අයියේ. බත් වෙන එකක් ගන්න. සමහර ඇති කවදක්වත් බත් විල නැති. මට මේ මේෂන් හැන්දකුයි මේ කපරාරු කිරිල්ලකුයි ගන්න බෑ අයියේ. කපරාරු කරලා නැති අය ඕනේ තරම් ඉන්නවා. අන්න එහෙම. ඒක නිසා උදාහරණ කීපයක් අරගෙන මේක තේරුම් ගන්න බලමු. කොහෙද මේක යන්නේ? පැත්තටද උඩහටද? මෙතන මේක යන්නේ මෙන්න මෙහෙට. A ඒකට හේතුව තමයි පින්වතනේ. මේ බල දෙකේම ඉෆෙක්ට් එක තමයි මේ තියෙන්නේ. මේ බල දෙකම වෙනුවට යොදන්න පුළුවන් තනි බලය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ බල දෙකම නිසා මේක යන්නේ මෙන්න මෙහෙ. මට කියන්න මෙතන මම බල කීයක් ඇඳලා තියෙනවා. මෙතන මේක දැන් මේ අතට යනවා. බල කීයක් තියෙනවද මෙතන? දෙකයි තියෙන්නේ. ඉතින් මේක එතකොට ඔන්න ඕක තමයි ඔබ තේරුම් ගන්න. තේරුම් ගන්න මේක ෆික්ස් එකක් නෙමෙයි. මේ තියෙන්නේ මේ අපි යොදපු බලයක් නෙමෙයි ඉතින් අතනේ. දැන් මම මේ පෙට්ටියට බල කීයක් යොදලා තියෙනවද? දෙකයි යොදලා තියෙන්නේ. ඒ වුණාට මේ මෙහෙ යන්නේ නැහැ. ඒක තමයි ඉෆෙක්ට් එක. මේ ඉෆෙක්ට් එක මම යොදපු බලයක්ද? නෑ. එහෙනම් මේක ෆික්ස්ද? නෑ. මේ තියෙන්නේ මේ දෙන්න නිසා බලපාපු බලය. මම මේක වෙනස් කළොත් මේකත් වෙනස් වෙනවා. වැටහෙනවද? මේ බලය ගැන. මේ ෆික්ස් එකක් නෙමෙයි පිටින්. මේ උදාහරණය හැටියට මේ දෙන්න ෆික්ස්. අපි නිකන් හිත උදාහරණ හැටියට මේ දෙන්න ෆික්ස්. නමුත් මේක ෆික්ස් එකක් නෙමෙයි. මේ දෙන්න නිසා විද්‍යමාන වෙන බලපෑමක් මේ තියෙන්නේ. දැන් වැටහුණාද? ඔය විද්‍යමාන වෙනවා කියන කතාව. එන්න බැරි වුණත් කමක් නැහැ පින්වතුනි, අන්තර්ජාලයෙන් හරි මේක අහන්න මෙතනින් එහාට අලුතෙන් ආපු අය. පුළුවන් නම් ඔබට විමුක්තිය ඕන නම්, විමුක්තිය ඕනේ කෙනෙකුට අපි මේ ධහම දෙනවා. හැබැයි විමුක්තිය ඕනේ නැත්නම් පස්සෙන් ගිහිල්ලා නම් මේ ධහම දෙන්නේ නැහැ මහා බ්‍රහ්මයාටවත්. විමුක්තිය ඕනේ අයට ඕන වෙලාවක මහා සංගරක වර්ණයේ තියෙනවා. ඔබ සූදානම් වෙන්න අපි එනවා. බලන්න තව එකක් කියන්න මම ඔබට. ඔබ දියමන්ති කියලා જાතියක් අහලා තියෙනවද? දියමන්ති. ඊළඟට ඔබ අහලා තියෙනවද මිනි රන් කියලා જાතිය? එතන දියමන්ති මිනි රන් කියන ওই දෙකම එකම දෙයක් කියලා කිව්වොත් ඔබ පිළිගන්නවා. දියමන්ති දැකලා තියෙනවද? හා. ටීවී එකේ හරි දැකලා තියෙනවනේ. දියමන්ති කියන මාතෘකාව අඳුරනවනේ. හා. ඇත්තට නම් දියමන්ති දැකලා නැහැ මං හිතන්නේ. අපි ගොඩ හරියා හොඳට සල්ලි දිනා දැකලා ඇති. එතකොට මිනිදන්. මිනිදන් නම් පොඩි කාලේ ඉඳලම දන්නවා. නේ? පැන්සලේ කූරේ තිබෙන නිසා. හා. ඒ කියන්නේ මේ දෙන්නම එකයි කිව්වොත් ඔබ පිළිගන්නවද? පිළිගන්න පුළුවන් විදිහ හොයලා බලමු. වෙන ඔබ මූලද්‍රව්‍යයක් අහලා තියෙනවද කාබන් කියලා? දැන් මම හිතනවා ඔබ කාබන් කියලා එකක් ගැන අහලා තියෙනවා කියලා තමයි දැන් මට කියන්නේ. නැත්තම් මුලින් ඉඳලා ආවර තවග උගන්නලා කාබන් හැදිච්ච හැටි උගන්නලා ඒ ටික ඔක්කොම කරන්න මේ වෙලාවේ බෑ. නැන්නේ? තම තමන්ට තේරෙන උදාහරණ වලට හොඳට ඇහුම්කන් දෙන්න. අනිත් ඒවා ඉතින් ඔහේ අහගෙන ඉන්න. එතකොට හරි. කාබන් කියලා මූලද්‍රව්‍යයක් තියෙනවානේ. කාබන්. පින්වතුනි මේ දියමන්ති මිනි රන් කියන මේ දෙන්නම හැදිලා තියෙන්නේ කාබන් වලින්. තනි කරම තියෙන්නේ කාබන් විතරයි. ඔබගේ ලිපේ අඟුරු හැදිලා තියෙන්නේ මොනවෙන්ද? කාබන්. ගල් අඟුරු එහෙම තියෙන්නේ කාබන්. පින්වතුනි මේ පොඩි දියමන්ති කැටයක් කීයද? මේ පොඩි දියමන්ති මෙච්චරක් ඔබගේ මාලයකට හයි කරන වගේ මේ පොඩි පෙන්ඩන්ට් එකකට හයි කරන්නේ එහෙම නැත්නම් කරාබුවකට හරි හයි කරන්නේ මොකට පොඩි දියමන්ති කැට කෝටියයි ඒ සයිස් එකේ මිනිඳන් කැල්ලා කීයක්ද මහත්තයා මේක නිකන් අරයි යන්නේ නේද කඩේකින් ඒ සයිස් එකක් එල්ලුවොත් එහෙම නිකන් අරයි යන්නේ සල්ලි ඕනේ නැහැ කියයි ඒ සයිස් එක අඟුරු කැටයක් කියයි මාතර සල්ලි දෙන්නම් අපි සල්ලිත් එක්ක මොක කරා යන්නේ ඒ මට්ටමේ නේ තියෙන්නේ නමුත් පින්විතනේ ඔය තුනම හැදිලා තියෙන්නේ කාබන් වලින් කාබන් විතරයි තියෙන්නේ විශ්වාස කරන්න නමුත් මේකට පුදුම වියදම මේකට එච්චර නෑ ඒ වගේම මේ මේක ලිස්සනවා නේද මේ මිනිරන් කියන ඒවා ලිස්සනවා. මේ ලිස්සන සුළු තැන් වලට මිනිරන් කියන ඒවා පාවිච්චි කරනවා. ඔය මිනිරන් ගන්නෙ ගොඩක් වලට ඒවට. ලුබ්‍රිකන්ට් හදන. ඒවා ගන්නවා. ඒවා ලිස්සනවා. ඔය එන්ජින් වල රෙමේ තියෙන කෑලි කෑලි වලට ඕවා දාන්න පුළුවන් ඉන්නේ ගන්නෙ. පැන්සල හදලා තියෙන්නේ ඒක නිසා. මක් වෙනවද? අර කොලේ ලිස්සලා යනවා. ඔබ අතර මෙහෙම ඇල්ලුවොත් එහෙම ලිස්සනවා අත දිගේ. දියමන්ති කියන්නේ පුදුම හાર્ඩ් જાතිය. පින්දනේ දෙකම කාබන්. මම ඔබට දැන් ස්ට්‍රක්චර් මේ දෙකේම ස්ට්‍රක්චර් එක ඇඳලා පෙන්වන්නම්. මේකේ තියෙන ව්‍යුහය ඇඳලා පෙන්වන්නම්. ඔබ පුදුම වෙහින්නේ. දෙකේම තියෙන කාබන් විතරයි. මහා පුදුම අපරාධයක් මේ කරන්නේ ඔබ දියමන්ති අරගන්න කියලා. ඔය කරාබුට දාගන්න මොනවද? මිනිසන් කෑල්ල. ඇයි ඒ? දෙකම මොනවද? කාබන්. මිනිරන් ගන්නත් සල්ලි නැත්තම් හොයා ගන්න කල් හරි කමන්නේ මොකද්ද ලිපේ තියෙන අඟුරු කැල්ලක් අය කරගෙන නේද ඔය තුනම එකයි මම ඔබට ඇඳලා පෙන්නන්නම් තාඩ එකේ දියමන්ති කියන්නේ පුදුම හાર્ඩ් જાතියක් හැබැයි කාබන්මයි දෙන්නේ මැණික් කපන්නේ දියමන්ති වලින්නේ තව තව ඒවා ඇති ඒ තරම් හાર્ඩ් මිනිරන් වලින් කරන්ට් එක යනවා. චෙක් කරන්න ඕන නම් පැන්සල ගහන්න ස්විච් එකට ගහලා අනිත් පැත්තෙන් අල්ලලා බලන්න. පොඩි අයට නෙමෙයි මේ කිව්වේ ලොකු අයට චෙක් කරන්න. මිනිරන් වලින් කරන්ට් එක යනවා. දියමන්ති වලින් කරන්ට් එක යන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක් නේ පින්වසනේ මේක. ඇයි දෙකම හැදිලා තියෙන්නේ කාබන්. ඔන්න මම අඳිනවා විවේ. මේ රටාව සම්පූර්ණ කරන්න පුළුවන් නේද? ඔබට මම ඔක්කොම අඳින්න ඕනේ නෑනේ. එක් වෙලියක්. මේ රටාව තේරෙනව නේද? මේ ගානට මේ 6 මේ විදිහට සම්බන්ධ වෙනවා. මේ කාබන්ට තව එකක් ඇවිල්ලා ළමයිල ඔහොම සම්බන්ධ වෙනවා. ඔන්න ඔහොම. මේ තියෙන්නේ මිනිරන් වල ව්‍යුහය. මේකට යටින් තව මේ වගේ එකක් තියෙනවා. ඒකට යටින් තව ඒ වගේද මේ 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 ලේ එකක් ඇහැට පේනවද නෑ මේ කාබන් පරමාණුවක් මේ කියන්නේ මේ පේන්නේ නෑ ඇහැට ඒ ගොඩක් තමයි අපිට පේන්නේ නමුත් මේ වගේ එක තට්ටුවක් තියෙනවා ඊට යටින් මේ වගේ තව තට්ටුවක් තියෙනවා ඊට යටින් සෑන්ඩ්විච් හදන්නේ ඔබ ගෙදර අන්න ඒ වගේ මේ මේ සෑන්ඩ්විච් ලේයර් තියෙන්නේ අන්න එහෙම තමයි මිනිරන් කියන්නේ දැන් මොනවද මේකේ තියෙන්නේ මේ ඉරි කෑලි කියන්නේ බන්ධන ඒගොල්ලෝ අතර සම්බන්ධකම මේ සී අකුරෙන් මොකද්ද පෙන්වලා තියෙන්නේ? කාබන්. එහෙනම් මට කියන්නේ මිනිරන් වල මොනව විතරද තියෙන්නේ? කාබන් විතරමයි. ඕන බලන්න දියමන්ති. අඳිනවනේ දැන් තේරුණාද? ඈ එක කාබන් කෙනෙකුට කාබන් කී දෙනෙක් ඉන්නවද? හතර දෙනා ගානේ ඔන්න ඔය විදිහට මේක සම්බන්ධ වෙලා තියෙනවා. මේ තියෙන්නේ පින්වතුනි දියමන්ති. මේ තියෙන්නේ මිනිරං. මිනිරං වල මොනවද තියෙන්නේ? මං කියන්නේ මම ඔබට ඔප්පු කරනවා කියලා මේ කියන එක. මිනිරං වල මොනවද තියෙන්නේ? දියමන්ති වල මොනවද තියෙන්නේ? කාබන්. ඇයි කාබන් වලට ඔච්චර වියදම් කරන්නේ? ඇයි එහෙනම් මෙච්චර වෙනස්කම් තියෙන්නේ පින්වතේ? දැන් ඔබ බලයි දැන් මම ඔබට කියන්නේ වෙන් කරන්න බෑ මේ ලෝකේ තියෙන කිසි දෙයක්. මේ ලෝකේ තියෙන ඔක්කොම එකම දේ තියෙන්නේ. මේ නමුත් ඔක්කොම එකම දේ කිව්වට දියමන්ති කියන්නේ වෙනම එකක්, මිනිරං කියන්නේ වෙනම එකක් කියලා ඔබට හිතෙනව නේද පින්වතේ? දැන් මේ ව්‍යුහය ඇඳලා පස්සේ බලන්න. මේකේ තියෙන්නේ මොනවද? කාබන්. මේකේ තියෙන්නේ මොනවද? කාබන්මයි. ඒත් ඔබ කියයි ඒ වුණාට ගුරුහාඳුනේ මිනිරන් ලිස්සනවනේ. මේක ලිස්සන්නේ නෑනේ. පින්වතනේ මිනිරන් ලිස්සන්නේ මේවා ලේයර්ස් ලේයර්ස් පිහිටලා තියෙන නිසා. දැන් ඔබ සෑන්ඩ්විච් එකක් හදලා මැද්දට බටර් දාලා පාම් පෙති දෙක එකට තිබ්බට පස්සේ උඩ පාම් පෙති යට පාම් පෙති ලිස්සල යන්නේ නැද්ද? යනවා. අන්න ඒ වගේ. ඒකයි මේකට ලිස්සන ගතියක් ඇවිදින්න තියෙන්නේ. මෙයාගේ හැම ලිස්සන්නේ නැහැ. මොකද මෙයාට ලේස් ලේස් නැහැ. මේක එක පොකුරකට හිර වෙලා තියෙන්නේ මේ ඔක්කොම. ඒක නිසා මෙයා හරි තදයි. නමුත් මේ එකට ඇහිලා දැන් මේකටත් තව එකක් ඇඳ හැකිනේ. ඔය විදිහට මේක මොකද මේ ඇඳලා තියෙන්නේ පින්වතුනි ද්විමානික ව්‍යුහයක් නෙමෙයි. ත්‍රිමානික ව්‍යුහයක් ඇඳලා තියෙන්නේ. ත්‍රිමානිකව මේක තියෙන්නේ. එතකොට මේක තනිකර පොකුරක් විදිහට ඔය පේන්න තියෙන්නේ මෙහෙම දේ බලන්න. හැබැයි තනිකර මොනවද තියෙන්නේ? කාබන් විතරයි. තනිකරම කාබන් මේ තියෙන්නේ. මේ තියෙන්නේත් කාබන්මයි තනිකරම. නමුත් මේ දෙන්නගේ ව්‍යුහය වෙනස්. මේ දෙන්නාගේ ව්‍යුහය වෙනස් නිසා තමයි පින්වතුනි මේ දෙන්නට වෙනම ස්වභාවයක් ලැබෙන්න තියෙන්නේ. මිසක් මේකේ මිනිරන් නැහැ. තේරුණාද කියපේක? මේකේ මිනිරන් කැලල හොයලා දෙන්නේ කොහෙද තියෙන්නේ කියලා. ඕන් ඕකේ මිනිරන් කැලල හොයලා දෙන්න. කොහ මිනිරන් කැලල? මේකේ මිනිරන් තියෙනවද? නැහැ. මේකේ මොනවද තියෙන්නේ? කාබන්. කාබන් මෙන්න මේ විදියට සකස් වුණාට පස්සේ විද්‍යමාන වෙන ඵලයට කියනවා මොකක් කියලාද? මිනිරන් කියලා. මේ කාබන් මේ විදියට සකස් වුණාට පස්සේ විද්‍යමාන වෙන ඵලයට කියනවා දියමන්ති කියලා. තේරුණද? එකම කාබන් එක එක විදියට සකස් වුණාට පස්සේ විද්‍යමාන වෙන විදිහ මේකේ මිනිරන් කැලලක් වෙලා මේ දියමන්ති කැලලක් වෙලා දෙන්න. තියෙනවද? මේකේ තියෙනවද පින්වදනි? නෑ. මේකෙත් මොනවද තියෙන්නේ? මේකෙත් මොනවද තියෙන්නේ? එහෙනම් ඔබ සල්ලි ගෙවන්නේ මොනවටද? කාබන් වලටයි තව. තව මොකද්ද? ව්‍යුහයට. මේගොල්ල සම්බන්ධ වෙලා තියෙන ව්‍යුහය වෙනස්. ඒ ව්‍යුහය නිසා තමයි පින්වතුනි මෙයාව දිලිසෙන්නේ. ඒ ව්‍යුහය නිසා තමයි පින්වතුනි මෙයා තද ඔච්චර. දැන් වීදුරු එහෙම කපන්නේ මොකෙන්ද? ඒක දියමන්ති ඩොට් එකක් වගේ එක. ඊළඟට යකඩ කපන්නේ මොන වෑන්ද? දියමන්ති දාලා තමයි ඒ වගේ මොනව හරි අර දියමන්ති වලටත් වඩා පල්ලෙහක් තියෙනවා පින්වතුනි. කාබන් ඔය කීයත් එහෙම පනපවාගෙන ඉන්නකොට මොනවද තියාගෙන ඉන්නේ? කාබන් ඩොට් එකක් තියාගෙන ඉනවා කියලා කියන්නේ. ඒ දියමන්ති තත්ත්වයේ තියෙන ඒවා නෙමෙයි ඊටත් පල්ලේ හැතින ඒවායි. මේක ඊටත් වඩා ගොඩක් තදයි. එකට ඇහිරිලා තියෙන්නේ. හැබැයි මොනවද තියෙන්නේ? කාබන්. ඔන්න දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නයක්. දැන් ඔබට පේනවා පින්වතුනි මේ මේකේ මේ ෂඩාශ්‍රයක් නේද මේ තියෙන්නේ? ෂඩාශ්‍රය කියන්නේ පැති හයක් තියෙන එක ෂඩාශ්‍රය. ඉතින් ෂඩාශ්‍රයක් ෂඩාශ්‍රාකාරව තමයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ චතුස්තලයක් විදිහට. දැන් මම කරන්නේ මිනිරං එක පොඩ්ඩක් කතා කරලා කාබන් එක්කෙනෙකු ඉල්ල ගන්නවා. හරි? ඒක ඉල්ලගෙන ඒක මම හයි කරනවා දියමන්තිගේ තැනකට. හරිද? මට තව පෑනක් තියෙනවද මේ? පාට පෑන් තියෙනවද මොනවා හරි?
අද විද්‍යා පාඩම. රසායන විද්‍යාව. ඊයේ ගෘහ විද්‍යාව. මම මේ ස්වාමීන් වහන්සේලා කොච්චර පුණ්‍යන්තද කියලා මේ ඔක්කොම උන්වහන්සේට කියලා දීලා තියෙනවා. මේ ඔක්කොම අදාලා. ඇයි ඉතින් අවුරුදු දෙකමාරක් ඔබ අපිව මෙහෙ තනි කරලා ඔබ ගෙවල් වලට වෙලා ජොලි කලේ? මේ අවුරුදු දෙකමාරම ගුරු හාඳුනන්ගේ තනි කරම අවධානය දීපේ කවුරු ගැනද? උන්වහන්සේලා ගැන. සමහරු උන්වහන්සේලා දන්නේ නැහැ කොරෝනා හොඳ නොවේවා කියලා අදිස්ථාන කළේ. මේ ඔක්කොම විටින් විට කතා කර ඉන්නේ මේ අනිත්‍යතාවය කියන එක. අවබෝධ කරවන්න උත්සාහ කරනවා. අදට තාමත් කතා කරනවා මේවා. ඉතින් අනිත්‍ය දුක් අනත් කතා කරන්නේ නැතුව වෙන මොකද්ද කතා කරන්න තියෙන්නේ? මෙතනින් ඔන්න මම කාබන් එකක් ගලවන්න යන්නේ. ඔන්න මේ කාබන් එක ගලවනවා. දැන් මේ කායික කාබන්ද ගැලුවේ? මිනිරංගේ කාබන්. හරිනේ? දැන් මේ කායික කාබන්ද ගැලුවේ? හොඳ සිහියෙන් ඉන්න බෑ. මේක හරිම රසවත්. මේව හරියට තේරුනොත් නම් ඔබට ඇස්සොලින් නිකන් සතුට වැක්කිරෙන්න ගනී. මේව තේරුනොත් හරියට නේද? ඒකයි කියන්නේ. සුසුකම් මත ජීවාම වේරි නේසු අවේරිනෝ කොහොමද ඉන්නේ අපි? මේ දහම අවබෝධ වෙච්ච නිසා. දහම අවබෝධ වෙලා වෙන මොකුත් හින්දා නෙමෙයි. ඔන්න දැන් අපි ගන්නෙ මිනි රංගේ කාබන් එකක් නේ. ඒක නිල් පාටයි. මිනි රංගේ කාබන් නේ මේවා. රාය කාබන්ද? මිනි රංගේ කාබන්. එහෙම තියනවා නේද? කාබන් જાති වෙනම තියනවනේ. ඇයි ආවර්තවගුවේ තිබ්බේ? මිනි රංගේ කාබන්, මිනිහගේ කාබන්, ඈ? මල්ලගේ කාබන්, හරකගේ කාබන් නැද්ද? එහෙනම් කොහොමද තිබ්බේ? කාබන්. මේ කාබන්. කාබන්ගේ පින්වතුනි මිනි රං කාබනුයි අර කාබනුයි මේ කාබනුයි කියලා જાතියක් නැහැ. කාබන් කියන්නේ කාබන් වලට. ඔන්න ඒ කාබන් ගත්තා. අරගෙන ඔන්න මම මේකට දාන්න යන්නේ. පේනවද දැන්? අපේ පාඩ වෙනස් කරමු. සතු පාඩ. පේනවද? එතකොට දැම්මට කියන්න ඔබ මේ දියමන්තියට මේ ගානම ගෙවනවද? නෑනේ. ඇයි ඒ? ඈ මොකද මිනි රංගේ කාබන් එකක් නේ දාලා තියෙන්නේ? ඈ දැන් ටිකක් දැන් කවුද මේ දියමන්ති දැන් ලිස්සනවා ඇති. ඈ දියමන්ති දැන් ලිස්සනවා. ඇයි ඒ? ඇයි ඉතින් මොක මේ හාමුදුරුව කලේ මේ මිනි රංගේ කාබන් එකක් එබ්බුවනේ මේක හස්සේ? ඈ දැන් මාළේ ලිස්සනවා ද? එංගදෙනේ අපි මිනි රංග වලට වටින තැනක් දෙන්න ඕනේ. මිනි රංග ඔහම තියන්න හොඳ නැහැ. ඒක නිසා අපි දියමන්ති වලින් එක කාබන් එකක් ගලවලා අපි ඒක හයි කරමු කොහෙදද? මිනි රංග ඔන්න හයි කළා. දැන් මිනි රංග වල ගාන කොහමද? දැන් දිලිසෙනව නේද මිනි රංග? දැන් යකඩ කපන්න පුළුවන් නේද මිනි රංග වලින්? ඇයි පින්වතුනි මේ තියෙනවනේ මේ කාගේ දියමන්ති වලින් ගත්ත කාබන්? දැන් මොකද්ද ඔබට තේරෙන්නේ පින්වතුනි? කොහේනම් දියමන්ති? කෝ දියමන්ති එහෙනම්. පින්වතුනි දියමන්ති කියලා කියන්නේ මෙන්න මේ ව්‍යුහයට කියන නම. මේ ව්‍යුහය කියන්නේ මේ දේවල් සකස් වීම නිසා විද්‍යමාන වෙච්ච දේ. මේ කාබන් ටික එක කාබන් කෙනෙකුට හතර ගානේ ওই විදිහට සම්බන්ධ කළොත් මේ චතුස්තලය කියලා කියන්නේ මෙන්න මේකද. තනිකරම පන්තියක්ම වුණා මේක දැන් නේද? මම මතක් වෙනවා අපි උගන්නකෝ. මේ තියෙන චතුස්තලීය හැඩය. මේක ත්‍රිමාණික හැඩයක්. මෙන්න මේ විදිහට තමයි කාබන් සකස් වෙලා තියෙන්නේ පින්වතුනි තියමන්තිය ඇතුලේ. එතන මේ තියෙන මේ කාබන් උඩ මේකට දැන් තවත් මේ වගේ එකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේකට තවත් මේ වගේ එකක් සම්බන්ධ වෙනවා. ඒකේ කොන් වලට තවත් එහෙම සම්බන්ධ වෙලා ඔන්න ඔය විදිහට පින්වතුනි ඇහිරිලා තද්ද වෙන්න කිටි කිටිය තද වෙලා තියෙනවා. මේවා පොළව ඇතුලේ අවුරුදු ගාණක් අධික සම්පීඩනයටපත් වෙලා තමයි පින්වතුනි මේ ව්‍යුහය හැදෙන්නේ. කවදාකවත් ඔබට දියමන්තියක් හොයාගන්න බෑ ඔය පාරේ වැහෙලා තිබිලා. එහෙම පුළුවන් වෙයි. එහෙම වෙනව නම් වෙන්නේ ඒක කාදණේ වෙලා පොළොව යට තියෙන ඒවා උඩ මතු වෙන වෙලාවට. ඒ හැරෙන්න බෑ. එහෙනම් දැන් බලන්න මේ තියෙන්නේ ව්‍යුහයක්. මේ තියෙන්නේත් ව්‍යුහයක්. මේ මිනිරං කියලා කියන්නේ කාබන් වල මෙන්න මේ ව්‍යුහයට කියන නම. මිසක් මිනිරං කියලා જાතියක් නැහැ. එහෙනම් දැන් මට ඔබ උදව්වක් කරන්න. අපි මේක ඇත්තටම කරන්න බෑ. නමුත් අපි ඔබට කියලා දෙන්න යන්නේ දැන් ඔබගේ මිනිරං කෑල්ලකින් දියමන්තියක් සාදා ගන්නේ කෙසේද කියලා. හා කියන්න බලන්න මොකද කරන්න කියලා. මිනිරං ටික ගත්තා. අරගෙන මේ කාබන් ටික ඔක්කොම ගලවලා මකලාද බාල්දියකට දාගත්තා. හරිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? වෙනම අරගෙන ඒ කාබන් අර පෙන්නපු චතුස්තලීය හැඩයට මක් කරනවද? ඔක්කොම එකට එකට අමුණනවා. අමුණුවට පස්සේ දැන් විද්‍යමාන වෙන්නේ මොකද්ද? මිනිරං. ඔන්න මැජික්. මේ දියමන්ති. දැන් විද්‍යමාන වෙන්නේ දියමන්ති. ඉතින් ඔය බිස්නස් එක නෙමෙයිද ලෝකේ තියෙන හොඳම එක? ඈ කාගෙන් හරි පැන්සල් තුඩක් ඉල්ල ගන්න. පුතේ ඕන් ඔය පැන්සල දියංක පොඩ්ඩක්. දැන් මැජික් එක කරන්න යනවා. මේක කරන්න බෑ පින්වතුනි සාමාන්‍ය තත්ත්වයකදී. මොකද මේ බන්ධන බිඳින්න මහ පුදුම උෂ්ණත්වයක් දෙන්න ඕනේ. පුදුම ශක්තියක් දෙන්න ඕනේ. මේ අතර මහ ලොකු බන්ධන තියෙනවා. මහා බලවත් බන්ධන තියෙනවා. ඒවා කඩන්න බෑ ලේසියෙන්. ඒක නිසා අපිට gedara මේක කරන්න හම්බෙන්නේ නැහැ. නැත්තම් පින්වතුනි හරි ලේසියි කරන්න. මට කියන්නකො අඟුරු ටිකක් අරගෙන දියමන්තියක් හදන්නේ කොහමද? මම අඟුරු සැකැස්ම මෙතන අඳින්නේ නැහැ පින්වතුනි. ඒක හරි සංකීර්ණ සැකැස්මක්. අඟුරු වල තියෙන සැකැස්ම. හැබැයි මේ වගේ විදිහකට තමයි සකස් වෙලා තියෙන්නේ. අඟුරු කියන දාතියත් කාබන් විතරයි තියෙන්නේ. හා කියන්න බෑ මොකද කරන්නේ? කාබන් ටික ගලවලා ගොටුකොල සුද්ධ කරන්නේ මුල් ටික ගලවලා දැම්මා වගේ මොකද කරන්නේ? කාබන් ටික ගලවලා ගත්තා. දැන් මේකේ තියෙන අඟුරු කාබන්ද? කට්ට කළුයිද? ඈ? එහෙනම් කාබන් මොන වගේද? කාබන් අවංක හැංගීම කියන්නේ. ඔබට අවංකවම දැනෙන හැංගීම කියන්නේ. එහෙනම් කාබන් පරමාණු මොන පාටද? මං කියන්නේ දැන් හිතලා කියන්න කියලා නෙමෙයි. මං කියන්නේ අවංක හැඟීම. ඔබගේ ඔළුවේ තියෙන කාබන් මොන වගේ ඇති කියලාද? කට්ට කළු ඇති කියලා හිතාගෙන. ඒකට හේතුව තමයි පින්වතුනි ඔබ ඔය කාබන් කියලා හිතන් ඉන්නේ අර අඟුරු ගැන. කාබන් කියන එක කළු එකක් නෙමෙයි පින්වතුනි. කාබන් වලට පාටක් නැහැ. මේ කාබන් ටික ඒ ව්‍යුහයට සකස් වුණාට පස්සේ ඒකෙන් පේන්න තියෙන ටික ගැන ඔබ ඔය කියන්නේ. ඔය එකක්වත් කාබන් ගේ නෑ. කාබන් පරමාණුවක් අරගෙන යකඩ කපන්න පුළුවන්ද ඒකෙන්? බෑ. කාබන් පරමාණුවට මේ කිසිම දෙයක් කරන්න බෑ.
අඟුරු කැටයක් අරගෙන කාබන් ටික වෙන් කළා මොන හැඩයට හදනවද? චතුස්තලයක හැඩයට මේක ඇමුණුවා නම් එහෙම. අමුණල ඉවර වෙනකොට ඔන්න මන්ත්‍රෙත් දෙන්නම්. ඒ ස්වාහ භූත. ඔච්චරයි. ලොකු මන්ත්‍රයක් නෙමෙයි පොඩි එකක්. මොකද්ද කරන්න තියෙන්නේ? මේකේ කාබන් ටික ගලවලා මෙන්න මේ හැඩයට කාබන් ටික අමුණලා ඒ ස්වාහ භූත කියපු ගමන් දැන් මොකද්ද තියෙන්නේ? තනි කරම තියෙන්නේ දියමන්ති. හොඳ බිස්නස් එකක් කරන්න පටන් ගන්න ඕනේ කෙනෙක්. හැබැයි මේක තේරුම් ගන්න ඕනේ පින්වතුනි. මොකද්ද මේ උනේ? දියමන්ති කියලා જાතියක් නෑ. ඔය තියෙන්නේ ව්‍යුහය. මිනිරං කියලා જાතියක් නෑ. ඔය තියෙන්නේ ව්‍යුහය. එහෙනම් මෙහෙම එකක් ෆික්ස් වෙලා නෑ පින්වතුනි. ඒ තියෙන්නේ ඒ ව්‍යුහයට සකස් වුණාට පස්සේ විද්‍යමාන වෙන විදිහ. ඒ ව්‍යුහය වෙනස් කළා නම් මෙන්න මේ ව්‍යුහයටපත් වෙනවා පින්වතුනි. මේකත් ව්‍යුහයක් විතරයි. මේකත් ෆික්ස් එකක් නෙමෙයි. මේ කාබන් ටික මේ ව්‍යුහයට තියෙනකොට මේ ගති ලක්ෂණ ඔක්කොම පේනවා. මේ කාබන් මේ විදිහට තියෙනකොට ගති ලක්ෂණ ඔක්කොම මේ ගති ලක්ෂණ ටික ඔක්කොම පේනවා. එහෙනම් ඔබට හොඳටම තේරෙනවා පින්වතුනි. අපි මේ කරන්නේ දියමන්ති මිනිරං කරනවවත් මිනිරං දියමන්ති කරනවවත් නෙමෙයි. අපි කරන්නේ මේවැ ව්‍යුහය වෙනස් කරනවා. ඒ කියන්නේ හේතු ටික වෙනස් කළාට පස්සේ වෙන වෙන හැබැයි දැන් මට බය මට හරි බයයි ඔබ මේ ඵලය කියලා කියනකොට. මොකද මට හිතා ගන්න පුළුවන් හොඳයි දැන් තේරුණා කියලා. නමුත් ඵලය කියලා ෆික්ස් දෙයක් හිතාගත්තොත් මොකද වෙන්නේ? ආයි තේරෙන්නේ නැහැ. ඒකයි මන් දන්නේ ඔබට තේරෙන්නේ මොකද්ද කියලා. ඔබ පුළුවන් තරම් මේක උත්සාහ කරන්න මට හිතන එක තේරුම් ගන්න. මං කියන එක නෙමෙයි. ඒක ලේසි වැඩක් නෙමෙයිනේ. අපි දෙගොල්ලෝ අතර තියෙනවා මේ ලොකු බැරිය එකක් වෙනතනේ භාෂා. මේ අපි දෙගොල්ලොම සිංහල වෙලා. දෙගොල්ලොම සිංහල වෙලත් ලොකු ලැන්ග්වේජ් බැරිය එකක් තියෙනවා. එහෙනම් හිතලා බලන්නකෝ අපි සිංහල ඉංග්‍රීසි වෙච්ච දවසට ඔබ පුදුම වාසනාවන්ත මිනිස්සු වෙනදනි. ඔබ කවුරු වෙත හින්දාද? සිංහල දන්න නිසා. නමුත් මේ අපි උත්සාහ කරන්නේ ඉංග්‍රීසි මිනිත්තුන්ටත් මේක දෙන්න. මේනකොට ආරාමයේ භාෂා 15ක් විතර උගන්වන්න ඉගෙන ගන්න වැඩපිළිවෙලක් සකස් වෙලා තියෙනවා. මුළු ලෝකෙටම මේ දහම දෙන්න. මුළු ලෝකෙම දුක් විඳිනවනේ. ඒක ඕනේ අයට විතරයි දෙන්නේ. ඕනේ නැති අයට දෙන්න කිසි උවමනාවක් නැහැ. ඕනේ අයට දෙනවා. කොයි ලෝකෙ හිටියා. මේකට මහා කරුණාව හිතේ තියෙන පිරිස් ඒ භාෂාවල් ඉගෙන ගන්නවා කැප වෙලාවක. ඔබගෙන් ලොකු පිරිසක් ඉදිරිපත් වෙලා තියෙනවා මේකට මේ භාෂාව උගන්වන්න හැකියාව තියෙන. ඒකයි කියන්නේ මේ අපි හැමෝම එකතු වෙලා යන ගමන. ඒකයි මම ඔබට අර මුලින්ම කිව්වේ පිංගතනි. නරි හූ තියෙන ඒවා ගණන් ගන්න එපා. දෙවියෝ ඔබට වඳිනවා. ඔබ ඔබගේ ගමන යන්න. ඔබ පුළුවන් තරම් ලෝකෙට යහපතක් වෙන මිනිසෙක් විදිහට ජීවත් වෙන්න. නිවන අදිස්ථාන කර කර පින්කම් කරන්න. ඔබට මේ දහමත් දෙරේ ඔබ නිවිලත්‍යයි. ලෝකයා කැමැති දේ කියාගෙන කැමැති දේ කරගෙන ගිය දැන්. ඔය තැන තමයි අපිත් හිටියේ ඒ කාලේ පින්විතනේ. අනන්ත සසර එනකොට. ඒකයි අපිට බුදුරුවම අහිමි වුනේ. නමුත් මේ පාරේ ඉතින් මෝඩ වෙන්න හොඳ නැහැ. මේ පාර ඕන කෙනෙක් ඕන එකක් කියාගත්තෙන් ඕන විදිහට හිතාගත්තෙන් ඔබට තියෙන මොකද්ද? ඔබගේ පාර යන්න. ඒකයි. බලන්න එහෙනම්. මේකදනි මම ඔබට කිව්වා මිනිරන් වලින් කරන්ට් එක යනවා. මේකෙන් කරන්ට් එක යන්නේ නැහැ කියලා. ඇයි ඒ? දැන් ඔබ කල්පනා කරන්නේ ඇයි ඒ? ඉතින් එහෙනම් ලොකු වෙනසක් නේ. එහෙනම් මිනිරන් කියලා જાතියක් තියෙනවනේ. ඒකට හේතුව තමයි පින්සනේ. කාබන් පරමාණුක තවත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න එයාට ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. ඒ කියන්නේ එයාට මේ වගේ බන්ධන හතරක් හදා ගන්න පුළුවන්. කීයයිද හදලා තියෙන්නේ මෙතන? මේ එක කාබන් කෙනෙක් බන්ධන කීයක් හදලා තියෙනවද?
හනේ
1යි 2යි
3යි
කීයයි තියෙන්නේ 3යි පේනව නේද මම මේ පෙන්වන එක 3යි තියෙන්නේ ඒ කියන්නේ මෙයාට තව 1 ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා පින්වතුනි තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඕන්න නමුත් මෙයාගේ එහෙම නැහැ නේද බලන්න මේ කාබන්ගේ කීයක් තියෙනවද බන්ධන 1යි 2යි 3යි 4යි ඒ කියන්නේ මෙයාට නිදහස් ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ කරන්ට් එකක් කියලා කියන්නේ කරන්ට් එකට නෙමෙයි පින්වතුනි දැන් අද උල්මාදේ හැදිලා තමයි ගෙදර යන්නේ ඔබ ඔය කරන්ට් එක කියලා කිව්වට පින්වතුනි ඔක කරන්ට් එකක් නෙමෙයි තවත් උල්මාදේ හදවන්නද අලුතෙන් ආපු අයට ඕන්න මේ මොන පාටද මේ මේකේ මොන පාටද මේ තියෙන්නේ එංගදරි මේකේ පාටක් නැහැ. මේ ඔබට හැංගෙනවා මේක මේක මේ පාටයි කියලා. මේ වර්ණ නෙමෙයි පින්වතනේ. මේ තියෙන්නේ වර්ණක. වර්ණක වලට සුදු ආලෝකයේ වැටුණාට පස්සේ ඒ සුදු ආලෝකයෙන් කොටසක් මේක උරාගෙන ඒ වර්ණක උරාගෙන ඉතිරි ටික එලියට දානවා. අන්නේ දානකොට ඒ එන ශක්තිය ඔබගේ ඇහේ වැදුනට පස්සේ ඔබගේ ඇහේ තියෙනවා කේතුසෛල කියලා જાතියක්. අන්නේ ඒකේ එක ගිහිල්ලා වැදුනට පස්සේ කේතුසෛල තමයි පින්වතනි ඒ ශක්ති ප්‍රමාණය ඩිටෙක්ට් කරන්නේ. ඒ ශක්ති ප්‍රමාණය අඳුනගන්නේ. අඳුනගෙන ඒක මොලේට යවලා මොලේ හිතත් එක්ක සම්බන්ධ වෙනකොට තමයි පින්වතනි හිතට හැංගෙන්නේ මොන පාටද මෙන්න මේ පාට හරිනේ පිස්සු වැදුනානේ හරි ඔබ මේ ලෝකය ගැන දරාගෙන ඉන්න ගොඩක් දේවල් බොරු වෙයිද ඔබ ඔය කරන්ට් එක කරන්ට් එක කරන්ට් එක වල කරන්ට් එකක් ඕකේ නැහැ සින්ත ඔය තියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම මේ වයර් එකේ මේ කෙරවල ඉඳලා ඔය කෙරවල වලට දක්වා ඉලෙක්ට්‍රෝන තියෙනවා පින්වතුනි අන්න ඒවට ශක්තිය සපයලා ඒ ශක්තිය අරගෙන ওই ඉලෙක්ට්‍රෝන යනවා එහාට මේ ඉලෙක්ට්‍රෝනට යන්න පුළුවන් මේ ෆ්‍රී ඉලෙක්ට්‍රෝන කියලා මේ ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් කියලා කියනවා මේවට මෙන්න මේවා තියෙනවා නම් පින්වතුනි කරන්ට් එක යනවා ඔක දිගේ කරන්ට් එක කියලා කිව්වේ කරන්ට් එක නෙමෙයි කියන්නේ ඒක නිසා කරන්ට් එක කියලා කියන්නේ පින්වතුනි ඉලෙක්ට්‍රෝන ධාරාවකට ඉලෙක්ට්‍රෝන ධාරාවක් තියෙන තැන. ඒ කියන්නේ ගලන ඉලෙක්ට්‍රෝන ටිකක් තියෙන තැන අපි කියනවා මොකක් කියලාද? කරන්ට් එක කියලා. වතුර ටිකක් ගලනවා නම් එතන අපි කියනවා මොකක් කියලාද? ගඟ කියලා. ලොකුවට ගලනවා නම්. පොඩියට ගලනවා නම් දියපාර කියලා කියනවා. දිය කඩਿੱත්ත කියලා කියනවා. දිය කඩਿੱත්ත කියන්නේ මොකද්ද මේකද? දිය කඩਿੱත්ත කියන්නේ ෆික්ස් එකක්ද? නෑ. දිය කඩਿੱත්ත කියලා කියන්නේ පින්වතුනි වතුර ටිකක් ගලන ස්වභාවයට පත් වුණාට පස්සේ යන්නේ ඒකට. ඒකයි කිව්වේ මේ එකක්වත් ෆික්ස් දේවල් නෙමෙයි පිටින් මේ ලෝකේ තියෙන්නේ හේතුන් ටිකක් නිසාමක් වෙනේවත් විද්‍යමාන වෙන ඵල මේ ඔක්කොම ඔන්න ඕක තේරුම් ගැනීම තමයි පිටින් අනිච්චතාවය කියලා කියන්නේ එහෙනම් දැන් මට කියන්න ඇයි මිනිරන් වලින් මේ විද්‍යුතය යන්නේ ඇයි මේ වැන් නොයන්නේ මිනිරන් විශේෂ හින්දාද නිදහස් ඉලෙක්ට්‍රෝනයක් තියෙන නිසා ඒකයි මේක ඇතුලේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා එහෙනම් ව්‍යුහයේ වෙනසක් නේද මේ තියෙන්නේ එහෙනම් දැන් මට කියන්න පින්වතුනි මේ දෙකම එකයි නෙමේද මේකෙන් මේක හදන්න බැරිද පුළුවන් මොකද හේතුව මේ ඔක්කොම හැදිලා තියෙන මොකෙන්ද එකම දේවල් වලින් ඔබ පිටි ටිකක් අනාගත්තට පස්සේ ඕකෙන් රොටි හදන්නත් පුළුවන් නේද ඕන්නම් ඉන්දියාප්ප හදන්නත් පුළුවන් නේද? ඕන්නම් ආප්ප හදන්නත් පුළුවන් නේද? අන්න ඒ වගේ thing. හැබැයි ආප්පෙන්ද ඉන්දියාප්පේ හදන්නේ ඔබ? නෑ. පිටි වලින් හදන්නේ thing ඇතනේ. අන්න ඒ වගේ. දැන් වැටහෙනවද ටිකක් හරි අනිච්චතාවය කියන එක? එහෙනම් දැන් මට කියන්න thing ඇතනේ මේ ලෝකෙ වෙන් කරන්න පුළුවන්ද මේ දේවල්? දියමන්ති කියලා වෙන් කරන්න පුළුවන්ද? බෑ. ඒ බැරි ඔය ව්‍යුහයක් ගැන ඔය කතා කරන්නේ ඔය ව්‍යුහය වෙනස් වෙච්ච එක මම මොකද වෙන්නේ වෙනත් ව්‍යුහයක් හැදෙනවා එච්චරයි දියමන්ති වෙනස් දෙයක් බවට පරිවර්තනය වුණාද? නෑ. දියමන්ති කියලා එකක් තිබුණේ නෑ. දියමන්ති කියලා කිව්වේ මොකටද? අර ව්‍යුහයට. එතරම්. හා ඔබ එහෙනම් මට වෙන ක්‍රමයකින් මම කැමති නෑ ඔබ දියමන්ති කියන වචනේ කියනකොට මට. ඔබ මගෙන් දියමන්ති ඉල්ලන්න. නේද? මෙන්න මේ ව්‍යුහයට කාබන් ටිකක් දෙන්න. ඔය තේරෙන්නේ? දැන් කවහරි කියනවා දියමන්ති හරි ගණන්. ආ දියමන්ති එපා. මෙන්න මේ ව්‍යුහයට කාබන් ටිකක් දෙන්න. නේද? එහෙනම් මෙන්න මේ ව්‍යුහයට කාබන් ටික සකස් වෙච්ච එක මම මොකද්ද කියන්නේ? ඒකට තමයි පින්වදිනේ ඔය දියමන්ති කියලා කියන්නේ. මිසක් දියමන්ති කියලා જાතියක් මේ ලෝකේ නැහැ. මෙන්න මේ ව්‍යුහයට කාබන් ටික සකස් වුණා ඊපස්සේ මේකට කියනවා මිනිරන් කියලා. එහෙනම් මිනිරන් ඉල්ලන්න පුළුවන් අනිත් විදිය තමයි වෙන්නේ. මෙන්න මේ ව්‍යුහයට සකස් වෙච්ච කාබන් ටිකක් දෙන්නේ කොහොම? ඒක තමයි මිනිරන් කියන්නේ. එහෙනම් දැන් මට කියන්න පින්සෙනි මේ ලෝකේ මම මේ දෙකක් විතරයි පෙන්වන්නේ. දැන් අපි ඊළඟ සතියේක අපි ඔය ශරීරය ගැන කතා කරනවා. මම ඔබට කියවන ඔය ශරීරයේ හැදෙන විදිහ ඔබට කියලා දෙන්නම් කියලා. ඒ කියන්නේ මොකුත්ම නැති වෙලාවට gedara uluwahuwa kala ඔබගේ කෙස් බවා ගන්න විදිය හරි කියලා දෙන්න පුළුවන්. gedara uluwahuwa කෑහම කෙස් හැදෙනවා නම් ඔය ඔළුවේ තියෙන උළුහවද කෙස්ද පුතේ මොකන්ද තියෙන්නේ? ඔය ඇඟ හැදිලා තියෙන්නේ බටු කාලා, බණ්ඩක්ක කාලා, බත් කාලා නේද? බද්ද ඔය තියෙන්නේ මස්ද? බද්ද මස්ද ඔය තියෙන්නේ? අන්න ඒව ඔබට පෙන්වන්නම් පින්විතේ ඊළඟ සතියේක. කොහොමද ඒක වෙන්නේ කියලා විද්‍යාත්මකව මේ සයන්ටිස්ට්ලා ඔප්පු කරලා තියෙන ඒවා මේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරපු වෙන් කොටසක් සයන්ටිස්ට්ලාට ඔප්පු කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියන්නේ. නමුත් ඒ අයට නිවන් දකින්න විදිහක් නැහැ. හේතුව මොකද්ද? ඒ අය තාම අනිත්‍ය අඳුරන්නේ නැති නිසා. අනිත් ටික ඔක්කොම දන්නවා කියන්නේ. දැන් මේ අපිට මේක ලේසි වෙලා තියෙන එක හේතුවක් ඒක. ඇයි අපි මේ විද්‍යාව ඉගෙන ගත්තා. හැබැයි ඉගෙන ගත්තේ කොයි විදිහටද? නිච්ච විදිහට ඉගෙන ගත්ත වෙන. ඒ කියන්නේ අපි දැන් අලගෙඩිය තමයි හැදුනේ කියලා. හිරු එළියයි ඔක්කොම එකතු වෙලා අලගෙඩිය හැදුනා. මේ යකඩ හැදුනා. කාබන් හැදුනා. ඔහොම අපි ඉගෙන ගත්තේ. අපි හොඳටම දන්නවා මේ ඉෆෙක්ට් එකක් තියෙන්නේ කියලා. නමුත් ඒක එහෙම නිච්ච වෙලා තිබුණේ නැහැ. දැන් තමයි නිච්ච වෙන්නේ. ඒ කියන්නේ මේ පැවිදි වෙලා ගුරුවරුන්ගේ ආවාසයට පත් වුණාට පස්සේ ගුරුවරු මේ දායාදේ දුන්නට පස්සේ තමයි පින්තනේ. මේක අර අනිච්චතාවයත් එක්ක එනකොට දැන් අර ඉගෙන ගත්ත ටික ඔක්කොම හොඳට ගැලපෙලා යනවා. ඒකයි ඔබට මේවා කියලා දෙන්න හුලං වෙලා තියෙන්නේ. දැන් ඊළඟ සතිය අපි ඊළඟ සතිය අවස්ථාව ගාවොත් මෙතනට ආවට පස්සේනේ තීරණය වෙන්නේ මොකක් කරනවද කියලා. ආවොත් අපි ඇඳලා බලමු පින්වතුනි ප්‍රෝටීන් කියන්නේ මොනවද කියලා. ඇඳලා පෙන්වන්නම් ඔබට view ප්‍රෝටීන් වල. මෙන්න මේ data ප්‍රෝටීන් කියන්නේ. ඔය කෙස් ඒක, ඔය ලොම් ඒක, ඔය නිය, ඔය දත් දත්වල තියෙන යම් කොටස. ඔය ශරීරයේ තියෙන අස්සක් මුල්ලක් නැහැද? වැඩි හරියක් තියෙන්නේ ප්‍රෝටීන් පින්වතුනි. ඒ ප්‍රෝටීන් කොහොමද හැදෙන්නේ? ඇයි බතල ගෙඩියක් කෑවට පස්සේ මස් හැදෙන්නේ කොහොමද? ඉතින් බතල ගෙඩියක් කාලා මස් හැදුණා නෙමෙයි එහෙනම්. දැන් ඔබ දන්නවා මේකට අනුව බතල කියන්නේ මොකද්ද? යම්කිසි ව්‍යුහයක්. නේද? අන්න ඒ ව්‍යුහය ෆික්ස් එකක්ද? නැහැ. එහෙනම් බතල මස් වෙනවද? නැහැ. බතල මස් වෙනවද නැත්නම් මොකක් හරි මස් වෙනවද? ව්‍යුහයක් මස් වෙනවද? බතල මස් වෙනවද? එහෙම නැත්නම් ව්‍යුහයක් මොකක් හරි ව්‍යුහයක් මස් වෙනවද? එහෙනම් බතල මොකක් හරි ව්‍යුහයක් වෙනවද? මොකද්ද වෙන්නේ? බතල දැන් විදි හතරක් තියෙනවානේ. බතල මස් වෙනවා. බතල යම් ව්‍යුහයකට සකස් වෙනවා. යම් ව්‍යුහයක් මස් වලට මස් වෙනවා. යම් ව්‍යුහයක් තවත් ව්‍යුහයක් බවට පරිවර්තනය වෙනවා. අන්න ඒක. අන්න ඒක තමයි මේ නිසා බතලයක් මස් වෙන එකක් නෙමෙයි මේ තියෙන්නේ. බතල කියලා කිව්වේ පිටින් එක්තරා ව්‍යුහයක්. ඔබට ඇඳලා පෙන්නන්නම් බතල කියන්නේ මොනවද කියලා ඔන්න. සයන්ටිස්ට්ලා අපිට උදව් කරලා තියෙනවා ඒකට පිටින්. ප්‍රෝටීන් කියන්නේ මොනවද කියලා? කොහොමද ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙන්නේ කියලා ඒ ඔක්කොම අපි කතා කරමු. ඔබ මොන හරි කෑමක් කෑවට පස්සේ ඒකෙන් කොහොමද ඔබේ කෙස් වෙන්නේ කියලා. එතන ඔබට තේරෙයි පින්. එතන කෙස් කියලා කියන්නේ මොන දෙයක් කියලාද?
අනිත්‍ය දෙයක් කියලා. අන්න එදාට ඔබට වඩන්න පුළුවන් පින්වතුනි ඔය කියන 23 කුණුපය. ඒ 23 කුණුපේ වඩන බොහෝම ගැඹීර ක්‍රමයක්. අනිත්‍යතාවය මෙනෙහි කරන්න. කෙස් අනිත්‍යයි කියලා කියන්නේ? උගන්නන්න නම් ඊළඟ සතියේ. කොහොමද කෙස් අනිත්‍ය වුනේ කියලා. හොඳට විශ්වාස නැද්ද කෙස් තියෙන කියලා? ඔය බණ්ඩක් ඇල්ලන් ඉන්නව නෙමෙයි නේද? ඔය ඔළුවේ බණ්ඩක් ඇල්ලන් ඉන්නව නෙමෙයි නේද? බණ්ඩක් ඇල්ලන් ඉන්නවත් නෙමෙයි. නෙමෙයිත් නෙමෙයි. ඔය කම්පියුටර් තාක්ෂණය පිළිබඳ දන්න අයට තව මම කාරණාවක් කියන්නම් එක. කම්පියුටර් දන්න අය අනිත් අය මේ ගැන හිතන්නවත් එපා. ඔබ ඩවුන්ලෝඩ් කරනව නේද ෆිල්ම්ස් එහෙම? එතකොට ඉතින් මොකක් හරි එනවනේ. නේ? මොකක් හරි එනවනේ දැන් නැත්නම් ඩවුන්ලෝඩ් කරනවා කියලා දෙයක් මොකක් හරි වෙනවනේ. ඔබ ඩිලීට් කරද්දී ඒක කොහෙටද යන්නේ? ඒ කියන්නේ ඔබ සාමාන්‍යයෙන් මේ ගත්ත දැන් බැලුවා. දැන් ඔබ දැන් ඩිලීට් කරනවා. ඒ ඩිලීට් කරද්දී මොකක් හරි වයර් එකක් ගහලා ඒක කුණු බක්කියට දාලාද ඩිලීට් කරන්නේ? එහෙම නැහනේ. ඔබ ඩිලීට් කරනවා. ඩිලීට් උත් වෙනවා. කොහෙටද ගියේ? දැන් උත්තර එපා. ඉන්න ගමන් හිතලා බලන්න. එතකොට ඔබට තේරෙයි අනිත්‍යයි කියලා. ඒකයි වෙනදෙන කියන්නේ මේ ඔක්කොම අපි ඉගෙන ගත්තානේ. පොට්ට වෙලා, ඒ කියන්නේ එකහක් පොට්ට වෙලා අනිත්‍යයෙන් ඔක්කොම ඉගෙන ගත්තානේ. අපේ ගුරු දෙවිවරු අපේ ඇස් අරපු නිසා, අනිත් ඇහත් අරපු නිසා පින්වතුනි දැන් අපිට පේනවා ඒ ඉගෙනගත්ත හැම එකම තිබිලා තියෙන්නේ මොකද්ද? අනිත්‍යතාවය. මොකද හේතුව පින්වතුනි මේ මුළු ලෝකෙම අනිත්‍යයි. හිතාගන්න බෑ පින්වතුනි මෙච්චර අනිත්‍ය ලෝකය නිත්‍ය කරගෙන ඉන්නේ කොහොමද කියලා මෙච්චර වෙලා. දැන් කියන්නේ බුදු කෙනෙක්ගෙන් බන පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව මාත්‍රයක්වත් තේරෙන්නේ නැහැනේ මේක. මේක තේරුම් ගියාට පස්සේ ඔබට නිච් එකක් හොයාගන්න බෑ කොහෙවත්. හැම තැනම ඔබට අනිච්ච තමයි පේන්නේ වෙනදේ. මේක තේරුම් ගියාට පස්සේ තේරුම් යන කල් මොකද තේරෙන්නේ? හැම තැනම නිච්චමනේ තේරෙන්නේ. එහෙනම් දැන් ඔබට තේරෙනවද පින්වතුනි මේ දහමේ තියෙන වටිනකම? ඒකයි මම මේ කියන්නේ. නවක අලුතෙන් සම්බන්ධ වුණා හෝ වේවා මොන හරි ආකාරයක පිළිගැනීම හැමෝටම දෙන්නේ එකම අවවාදයයි. ඒ තමයි ඔබගේ විමුක්තිය සාක්ෂාත් කරන්න. ඒකට මේ මහා සංඝ රැකවරණේ ඔබට තියෙනවා. මේ දහම අවබෝධ වෙච්ච උතුම ගාවින් ඕක ගන්න. ඒක මේ මෙහෙම විතරක් නෙමෙයි. මෙහෙ විතරක් නෙමෙයි දහම අවබෝධ වෙච්ච උතුම ඉන්න පිළිගැනීම. ඕනේ තරම් ඇති. ඔබගේ පිනට හම් වෙයි. ඒ හම් වෙනකන් ඕනනම් මෙහෙට එන්න. කොහොම හරි තියෙන්නේ ඔබගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න. ඔබ මනුස්ස එක්ක ලෝකෙට ඉපදුනේ තිරසෙනෙක් වගේ මැරිලා යන්න එපා නේද? ඔය අපිට ඇහෙනවා පිංගදෙන මේ වත්ත පුරා ඌරෝ දුවනවා රැයට. ඊයේත් මට ඇහුණා ඌරෝ ආරේමේදී ඔය හාරනවා මොනවා හරි ඒක කරනවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ළමක ඇවිල්ලා මං කිව්වේ අර ඌරෝ කරන දේවල් බලන්නකෝ. දන්නද මොකද්ද? උනොත් ඒ පැටවු ටිකත් එක්ක කෑම හොය හොයා ගිහිල්ලා ඒ කෑම අරගෙන ඒ පැටවුන්ටත් කන්න දීලා නේද? දැන් ටික ටික තේරෙන්න ඕනේ. ඒ පැටවුන්ටත් කන්න දීලා පැටවුන්ව ලොකු මහත් කරලා දැන් තව පැටව මුරයක් ගහලා ඒකත් ලොකු මහත් කරලා ඊට පස්සේ පැටවුන්ගේ පැටවුන් දිහා බල බලා ඉඳලා ඔය කොහේ හරි ගහක් යට මැරිලා යනවා. බලන්නකෝ කවුද ඌරෝ? මන් දන්නවා මිනිස්සු එහෙම නැහැ. මිනිස්සු ඉගෙන ගන්නවානේ. මිනිස්සු ඉගෙන ගන්නවා. ඉගෙනගෙන කරන්නේත් ওই ටිකම තමයි. ඒකයි පින්වතුනි මම කියන්නේ. ඔබගේ මනුස්ස ජීවිතේට වටිනකමක් දෙන්න පුළුවන් නම් ඔබගේ එකට දී ගන්න බැරි වුණත් කමන්නේ ඔය කිරිසප්පයාගේ මනුස්ස ජීවිතේ විනාශ කරන්න එපා නේද? ඔය ගන්ධබ්බෙක් ඔබට අයිති එකෙක් නෙමෙයි ඔය ආවේ. ඔය ගන්ධබ්බෙක් ආවේ එකට යන්නේ නමක් නැතුව ඔබේ කුසෙන් තමයි එළියට එන්න ඕනේ. ඒක ආවේ නිවන කරගන්න කියලා හිතාගෙන ඒකගේ නිවන වහන්න එපා ඔබ. අපිත් මේ පුළුවන් තරම් කැප වෙන්නේ ඒකයි පින්වතුනි විශේෂයෙන් මේ පොඩි දරුවو ගැන හිත හිත. ඒ කැප වෙන්නේ ඒක නිසා ඒ දරුවන්ට යහපතක් කරන්න මේ. ලොකු බරක් පොඩි දරුවෙක් කියන්නේ ලොකු බරක්. අපිට දැනෙනවා පින්වතුනි ඔය චූටි චූටි දරුවෝ එනවා. ඉතින් මේ දරුවන්ට යහපතක් කරන්න තමයි අපිට හැමතිස්සෙම ඕනේ. මොකද අපි දන්නවා මේ හිත හරි ලාමක හිත. පොඩ්ඩ ගෑවෙන්න බෑ තැරිලා විනාශ වෙන හිත ඒ තියෙන. එහෙනම් ඔබ ඇත්තටම දරුවට ආදරය කරන අම්ම කෙනෙක් නම් පින්විතනේ තාත්තා කෙනෙක් නම් ඔය දරුවව අඬවන්න එපා කවදා. නමුත් ඔය දරුවව අඬවන්න නැතුව ඔබට ඉන්න බෑ පින්විත. ඔය දරුවව අඬනවා. ඔය දරුවට හිතට දුක එනවනේ. ඒ හිතට දුක එන එක ඔබට නතර කරන්න බෑ. ඔය දරුවගේ හිතට දුක එන එක නතර කරන්න පුළුවන් තථාගත දහමට විතරයි. අන්න ඒක තමයි අපි මේ කරන්නේ. අපි මේ හදන්නේ පින්විතනේ ඔබගේ දරුවව අඬවන්න නැති කෙනෙක් බවට පත් කරන්න. මේ මුළු ලෝකෙම විනාශ වෙලා ගියත් ඔබගේ දරුවා කවදාවත් අඬන්නේ නැති කෙනෙක් බවට පත් වෙන එක තමයි අපේ අදිස්ථානේ. එනං හිතලා බලන්න සංගතනේ ඔබට වඩා අපි ඔබගේ දරුවට කොච්චර ආදරේද කියලා ළඟ ඉඳගෙන ඔළුව අත ගෑවේ නැති වුණාද ඔබ හැමදෙස්සෙම බලන්නේ ඔය දරුවට කන්න බොන්න ටිකක් දෙන්න විදිහ කියන්නේ ඕනනම් ඉගෙන ගන්න විදිහ කියන්නේ ඉගෙනගෙන සල්ලි ටිකක් හම්බ කරගෙන ආයිත් කන්න බොන විදිහ ගැන තමයි ඔය බලන්නේ ඔය හිත ගැන ඔබට බලන්න වෙලාවක් නැහැ ඔබ සමහරට දන්නෙත් නැහැ ඔය හිත ගැන බලන්න නමුත් ඔය දරුවෝ ගොඩාක් දුක් විඳිනවා සංගතනේ හිතෙන් ඔබත් ගොඩාක් දුක් විඳිනවා හිතෙන් අපි හැමෝටම උනේ ඔබව සතුටින් තියන්න. මේ මහා සංඝ රකවරණේ ඔබට හම්බෙන්නේ යන්නේ ඒකට පිණිස. ඔබව සතුටින් තියවන්න. ඒක නිසා අන්න ඒකට සූදානම් වෙන්න. ඔබ දරුවන්ට යහපතක් කරන්න. පුළුවන් නම් ඔබ ඔබටත් යහපත කරගන්න. ඔබ ලොකුයිනේ. එහෙනම් මම ඔබට නිකං විවහම ඇති. ආයි මේ ඇද කියන්න ඕනේ නැහැ. ඔබ ලොකු මිනිස්සෙක් නේද? ඔබට යමක් කිව්වහම තේරෙන්න ඕනේ. නමුත් පුංචි දරුවට එහෙම තේරෙන්නේ නැහැ. ඔබ එයාව ගයිඩ් කරන්න ඕනේ. එයා ලොකු වුණාට පස්සේ එයාට තේරේ. නමුත් එයා ලොකු වෙනකොට එයාව විනාශ කරලා ඉවරයි. නිගදෙන මතක තියාගන්න. ඔය පුංචි දරුවන් ඔය කුඩු ගහන්න එහෙම පෙළඹුණොත් එහෙම පින්වතුනි සමහර කුඩු ජාති තියෙන අවුරුද්දක් විතර ගැහුවොත් මේ ළමයා වයි ගන්න බෑ. දැන් අපි රිහැබිලිටේෂන් සෙන්ටර් එකක් මෙහෙ දානවා. ඒකන සියලු වැඩපළි පටන් අරගෙන ඒ කරුණු කරගෙන යන්න දැන් සූදානම් මේ පවතිනවා. ඒ වගේ ඔබ අතර ඉන්න සමහර පිරිස් ලොකුවට දායක වෙන්න සූදානම්ෙත් ඉන්නවා. ඒ ඔක්කොම කරලා තියෙනවා. නමුත් පින්වතුනි අවුරුද්දක් සමහර කුඩු ජාති තියෙනවා අවුරුද්දක් එයා ඒක පාවිච්චි කරලා තියෙනවා නම් එයාව අපි රිහැබිලිටේෂන් සෙන්ටර් එකට ගන්නෑ. හේතුව එයා මහ කාලය ජීවත් වෙන්නේ නැහැ පින්වතුනි. අපි රිහැබිලිටේෂන් සෙන්ටර් එක දාන්නේ ඔබ දන්නවනේ අපි මී කඩන්නේ අතලෙව කන්නේ නෙමෙයි. අපි රිහැබිලිටේෂන් සෙන්ටර් එක දාන්නේ මක් කරන්නේ ඒකව සම්පූර්ණයෙන්ම හික්මවන්න කුඩු වලින් විතරක් නෙමෙයි හැම එකකින්ම හික්මවන්න ඒ කියන්නේ ඒකෙන් පස්සේ එයා ඒ කුඩු වලින් බේරුණාට පස්සේ ලෝකෙන් බේරෙන්න එයා ඊට පස්සේ මක් වෙනවද මහාන වෙලා එයා එයාගේ භව ගමන කෙලවර කරගන්නවා අන්න ඒකට තමයි අපි මහන්සි වෙන්නේ නැතු මේ කුඩු ගහන කොල්ල අලලා වුණු පුණු උත්පාදනය කළා කියලා මක් කරන්නේද මොනව කරන්නේද ආ ඌරෙක් අලලා පුණු උත්පාදනය කරලා ආයි දාන්න එළියට මේ කරන්නේ මොකද කරන්නේ ඌ ආයි ඌරු වැඩ කර කර ඉඳලා මක් කරලා එනවද නැහැ නේද වැඩ කර නැති වැඩක් වෙන්නේ නැහැ නේ වැඩ කර නැති වැඩක් වෙන්න නම් පින්විතනේ ඒක එනවා බව ගමන කියලා වර කරගෙන ගමනට යනවා ඒක තමයි අපි මේ කරන්න හදන්නේ ඉස්සරහ ඉතින් ඒකටත් ගන්න නැහැ පින්විතනේ ඒ අදාළ ඒ කාලේ පහ වෙලා තිනවනම් එහෙම මොකද එයාගේ ඇට දිරලා තියෙන්නේ එයාගේ සමහර අවයව සවුත් වෙලා තියෙන්නේ වෙන කවුරුත් මේ ලෝකෙට එන්නේ නැහැ කුඩු ගහනවා කියලා හිතාගෙන ඒකයි ඔබට කියන්නේ පරිස්සම් කරන්න කියලා ඔබගේ දරුවා ඒ වට පෙළමුණොත් එහෙම ආ ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. අපි මේ සමාජයේ තියෙන ප්‍රශ්න වලට පොඩි පොඩි උත්තර ගන්න උත්සාහ කරනවා පුළුවන් තරම් පින්. හැබැයි ඔක්කොම අපේ පැත්තට තමයි ගන්නෙ උත්තර. මිසක් ඒන දරුවෙක් අපි ලේසියෙන් එළියට යවන්නේ නැහැ. ඒක නට අපි කොහොම හරි මේ විමුක්තිය ලබා දෙන්න උත්සාහ කරනවා. මම නම් ඉතින් ලෝකේ ඉන්න මිනිස්සු කුඩු ගැහුවත් එකයි නැතත් එකයි පිළිමදෙන කොහොමත් ඒ කුඩු ගහලා වගේ තමයි ඉන්නේ නීචි නෑනේ ඔය ඉන්න කාටවත් මේකයි මම මේ ලෝකෙට දොස් කියනව නෙමෙයි පිළිමදෙන මට ලෝකෙ ගැන තියෙන අනුකම්පාවක් ඒක නිසා මම සාමාන්‍ය අපි කාගෙන් ගැන හරි අනුකම්පාවට පත් වුණාට පස්සේ ඒක නඩ බනින්නේ නෑනේ එතන මට ලෝකෙ ගැන කිසිම තරහ කමනාපයක් මොකුත් නෑ මම ලෝකෙට බයින්වත් නෙමෙයි මේ තියෙන අනුකම්පාව මම පුළුවන් නම් මේ මුළු ලෝකෙම මහාන කරනවා මම. ඒ තරම් අනුකම්පාවක් තියෙනවා. මොකද හොඳටම දන්නවනේ සිංහදෙනි. නිදහස් කරන්න පුළුවන් විදිය, මේ නිදහස් කරන්න පුළුවන් විදිය අපිට තේරෙද්දි, මෙයා ඔබට නෑ හිතලා බලන්නක, ඔබ දොස්තර කෙනෙක් කියලා ඉන්න, ඔබට බේත් තියෙනවා ඒ ලෙඩේට. ඔබ ඒ ලෙඩු දකිනකොට ඔබට මොකද හිතෙන්නේ? ඇදලා අරන් බේත් කරන්න හිතනා නේද සිංහදෙනි? අන්න ඒ වගේ එකක්. මහා බුදු අනුකම්පාවක් අපිට දැනෙන මේ ලෝක සත්‍යයෙන්. ඒකයි. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ ගමනියන් දැන් අද අපි දේශනාව අමාර කරන්න ඕනේ. මොකද අපිට තියෙනවා මල්මුර පින්කම, අවසාන මල්මුර පින්කම. අපි ඒක හැමෝම එකතු වෙලා ඒ පින්කමට සම්බන්ධයෙන් මේක ලියුමක් තියෙනවා. ලෝක ගුරු දිනේදා පාසලේ දූපුතුන් ගුරුවරුන් වටකරන් ගායති තුති ගීතිකා ඇගයුමට ඒ මහා මෙහෙවර ගුරු දෙමා පියු පවා හරි හැඟුම් බර වෙලා නෙත කඳුළු පිස දමයි පොඩි උන්ට නොපෙනෙන්ට මගෙත් නෙත් බොඳ වුණා සිහිව මගේ ගුරු දෙවිඳු ලෝකයෙන් මිදෙන්නට නිතර දිරි දෙන මිතුරු කාලයක් තිස්සේම සසර ගනු දෙනු දෙසා පිනට දිරි ගන්වලා සුදු මිනිසෙකු ලෙස මා ගොඩ නම් වෙලා දැන් ඒ මම නසන්නට අනුකම්පා විරහිතව කුලුගෙඩි පහර ගසන සැබෑ ගුරු පියෙකුමට මුණ ගැසුනේ පෙර පිනට මගෙන් සිප් හදාරන ඒ පුංචි පැංචියන් හෙමි හෙමින් උගනී සත්බස උන්ට තේරෙන සරල විදිහට ගුරු හිමිව නොදන්නා ඒ හඳද නොවසනා සිය ගණන් දරු පැටව සඳහම් මගට යොමු වෙයි උනුන්ටත් නොදැනීම මේ උතුම් ගුරු දිනේ එයයි මගේ ගුරු පඬුර සම්බුද්ධ ශාසනේ ඇඩ් එකක් වෙමි නිතර ඔබ දෙසන කලන බන ඇත්ත බව සත්‍ය බව නිහඬ මුත් හඬ නගා ලොවට පවසමි නිබඳ මේ ගුරුවරියක් තමන්ට ආපු අදහස් ඉදිරිපත් කරපු අවස්ථාව බුද්ධ ශාසනයේ ඇඩ් එකක් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මොකක්ද? අර අපි කතා කරන්නේ ඇඩ් එකක් වෙන්න එපා කියන එකද? නෑ. බුද්ධ ශාසනයේ හැවත් මේ නිවන් මාගේ ඇඩ් එකක් වෙනවා. මොකද ඇඩ් එකක් බලලා තමයි මිනිස්සු බඩුවක් ගන්නෙ. අන්න ඒකයි ඔබට කියන්නේ පින්වතුනි හැමදෙස්සෙම ඔබ මේ සුදු මිනිස්සුන්ගේ ඇඩ් එක වෙන්න කියලා. ඔබ මේ නිවන් දකින උතුම් මිනිස්සුන්ගේ ඇඩ් එක වෙන්න කියලා. එතකොට ඔබ දිහා බලලා ඔබගේ හැසිරීම දිහා බලලා ඔබගේ කතාබහ දිහා බලලා අනිත් මිනිස්සුන්ටත් හිතෙනවා ඔබ වගේ වෙන්න, නිවන් මාගට එන්න. ඒක තමයි ඔබට කරන්න පුළුවන් ලොකුම පින. ඉතින් බොහොම ශ්‍රේෂ්ඨ පිරිසක් මේ දෙන එකතු වෙලා සංගතනේ මේ කලන වැටෙන් මේ කලන වැටේට ශක්තියක් වෙලා මේ කලන වැට ඉස්සරහට අරගෙන යන මහා දැවැන්ත නෞකාව. උසහින් වීරෙන් ඔබගේ ගමන යන්න හැමදෙස්සෙම ඔබ වෙනුවෙන් මහා සංගරකවරණේ තියෙනවා. මතකයිනේ අට්ඨපුරිස පුද්ගලා ඒස භගවතු ශ්‍රාවක සංඝ. මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රැකවරණය, සම්මුති සංඝ රැකවරණය තියෙනව නැද්ද කියලා මම දන්නේ නැහැ පිටත. නමුත් ශ්‍රාවක සංඝ රැකවරණය හැමතිස්සෙම ඔබත් එක්ක තියෙනවා. හොඳයි. එහෙනම් අපි මෙහෙම්මම පූජාවට සම්බන්ධ වෙමු පිටතනි. අපි පූජාවෙන් පූජාව කරලා ඉවර වෙලාම පුණ්‍ය අනුමෝදනාව කරමු. පූජාව තියෙන වෙලාවේ පංච ශික්ෂාවන් සමාදන් කළා අපි සිල් පවර්ණ වීමත් එහෙමමම සිද්ධ කරනවා. මට අමතක වෙන්න කලින් මම කියන මන්ද සති 3ක් මට කියන්න අමතක වෙච්ච කාරණාවක් තියෙනවා. ඒ තමයි දෙක වසරේ ත යනකම් පිරිමි දරුවන්ට එන අවුරුදු 7
දෙක වසරේ නම් ඉන්නේ තාම ඒක අයත් මේකට අයිති. අන්න ඒ අයට ගුරු හාමුදුරුව පිරිත් නූල් බඳිනවා. අද පිරිත් නූල් දෙන්නේ නැහැ. හැබැයි පුළුවන් නම් ඒ අයව අන්තිමට අරගෙන යන්න. තුන වසරේ අනේ අපේ පුතා තුන වසරේ නේ කියලා හිතන්න එපා. දෙක වසර වෙනකම් පිරිත් නූල් බඳිනවා. මන්ද බුද්ධික දරුවන්ගේ පිරිත් නූල් බඳිනවා. හැබැයි ඒ අය පිරිමි වෙන්න ඕනේ. මොකද අපිට විනය නීති රෙගුලාසියක් දෙනවනේ පින්හදනේ. ඒක නිසා ඒ මේ දූලට කිසිම මේ අඩුවක් කරනව නෙමෙයි පින්විතුනි. නමුත් අපි තථාගතයන් වහන්සේගේ ඒ විනය නීති රෙගුලාසිය වලට අපි අඩංගුයි. අඩංගු වෙලා කටයුතු කරන්න එපා. ඒක නිසා අපි ඒ සම්මුති බිඳ ගන්න නැතුව කටයුතු කරන්න උත්සාහ කරමු. ඉතින් දෙක වසරට වෙනකන් ඉන්න ඔබගේ පුතාට ගුරුහාඳුරු පිරිත් නූල් බඳිනවා. ඒ හේතුව නැත්තම් මන්ද බුද්ධිකයි නම් ඔබගේ දරුවා බඳිනවා. ඒකට හේතුව සිංහතනේ ගුරුහාඳුරු මේ දෙන දායාදය ඒ අයට ගන්න තාම අමාරු නිසා ඒ අයගේ ආරක්ෂාව. අනිත් අයව ආරක්ෂා කරන්න පිරිත් නූල් බඳින්න ඕනේ. මෙන්න මේ කියන මන්ත්‍රය අහගත්තා නම් හරි. අනිත් අයට මන්ත්‍ර දෙනවා. නව අවුරුදු 7ක්වත් යනකම් පොඩි එකා තාම පොඩි, ඒකට ගොඩක් දේවල් තේරෙන්නේ නැහැ. ඒක නිසා ගුරුහාඳුරුගේ අතින්ම ඒ අයට පිරිත් නූල් බඳිනවා. පුළුවන් නම් ටිකක් අන්තිමට අරගෙන එන්න. ඔය පිරිත් නූල් බඳින්න වෙලා යනකොට අනිත් අයට යන්න පරක් වෙන්නේ නැහැ. හොඳයි එහෙනම්
ඔහොමම වදිනවද? එතකොට මේ ස්වාමීන් වහන්සේ ඉන්නේ උනාද වැඩි ඉන්නේ කොහොමද? ඉල තියෙනවද? ගන්න. ඉල තියෙනවද?
හරි. එහෙනම් පින්වදනේ අපි ඔහොමම ඒ වැඩසටහනට සම්බන්ධ වෙමු. ඊට පස්සේ පුණ්‍යානුමෝදනා ඒ කටයුතු කරමු. හොඳයි. සෑම සිරු දෙනාටම යහපතක් වේවා.